අද 2022 මැයි මස 27 වෙනි ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්න සඳහා වන වැඩසටහන් මාලාවේ 89 වෙනි වැඩසටහනයි අපි සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වෙන නම් කියන්න අවසරයි. අක්මීමන ධම්මගුප්ත ගෞරවනීය ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම දුරස්තව වැඩසටහන සම්බන්ධ වන සිලෝ දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය වශයෙන් අපට තිබෙන්නේ ධර්ම දේශනාවකට සවන් දීමයි. දෙවනුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්. ඉන්පසු පුණ්‍යානුමෝදනාවෙන් පසුව අපි වැඩසටහන සමාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීම සඳහා අපි සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම පාද නමස්කාර කොට ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
හොඳයි, එහෙනම් සීල දෙනාම ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙලා තැන්පත් වෙන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පංචහි භික්ඛවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු චිරස්සේව අකුප්පං පටිවිජ්ජති. හොඳයි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, මම අද ධර්මදේශනාව විදිහට තෝරගත්තේ මජ්ඣිම නිකායේ පංචම වග්ගයේ එන අකුප්ප සූත්‍රය. මේ සූත්‍රය තෝරගන්න මේ දවස්වල තියෙන මිනිස්සුන්ගේ ගොඩක් වෙලාවට මානසික තත්ත්වයක් ගොඩ අලලා තමයි මේ සූත්‍රය තෝරගත්තේ. මේ සූත්‍රය ගැන කතා කරත් නිදානයක් ගැන නම් සඳහන් වෙන්නේ නැහැ. සාවත්ති නිදානම් කියලා තමයි සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ. අකුප්ප සූත්‍ර හතරක් එක දිගට එක පෙළට පෙළ ගැස්සිලා තියෙනවා. පළවෙනි අකුප්ප සූත්‍රය, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක කියලා අකුප්ප සූත්‍ර හතරක් එක දිගට පෙළ ගැස්සිලා තියෙනවා. මේ සූත්‍ර ගොඩක් කෙටි සූත්‍ර, පොඩි පේලියකින් දෙකකින් වගේ සඳහන් වෙච්ච සූත්‍ර කීපයක් තමයි හතරම තියෙන්නේ සඳහන් වෙන්නේ. ඉතින් මම අද මාතෘකාව විදිහට තෝරගත්තේ පළවෙනි අකුප්ප සූත්‍රයේ සඳහන් වෙච්ච ගාථාවක්. ඉතින් මේ ඇත්තටම මම කතා කරන්න යන්නේ මේ පළවෙනි අකුප්ප සූත්‍රයට වඩා දෙවෙනි තුන්වෙනි අකුප්ප සූත්‍රවල තියෙන දේවල් තමයි වැඩිපුර කතා කරන්න යන්නේ. ඒ වුණාට මුලින් මේ පළවෙනි අකුප්ප සූත්‍රයේ තියෙන වචන ටිකක් පැහැදිලි කරගත්තොත් හොඳයි කියලා හිතුණා. ඒක නිසා පළවෙනි අකුප්ප සූත්‍රයේ සඳහන් වෙන වචන ටික අපි කතා කරොත්, මුලින්ම අකුප්ප කියලා ගත්තාම තියෙන මොකද්ද? කුප්ප කියන වචනේ අනිත් පැත්ත. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කුප්ප කියලා වචනේ අපි සාමාන්‍ය භාවිතය කරන බැලුවොත් නිකන් පහත් කියන, නරක කියන වගේ අදහසක්නේ කුප්ප කියන වචනේ තේරෙන්නේ. ඒ වුණාට මේක මේ වචනෙත් එක්ක බුදුහාමුදුරුව පැහැදිලි කරන අදහස බැලුවොත් මේට වඩා ගොඩාක් ගැඹුරු අදහසක් තමයි මේ කුප්ප කියන වචනේ තියෙන්නේ. එහෙම නැත්නම් අපේ සාමාන්‍ය භාවිතය ගත්තොත් කුප්ප කිපිලා කියන වචනේ ටිකක් මේකට කිට්ටුවෙන් යනවා. එතකොට කිපිලා කියන වචනේ බැලුවහමත් තියෙන්නේ එක අරුතක් විතර. ඒ කියන්නේ ගැටීමක් කියන වගේ අදහසක් නෙන්නේ. දැන් මේ සූත්‍රය තෝරගන්නත් මම හිතේ මේ දවස්වල ගොඩාක් මිනිස්සු, මේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම මිනිස්සු බැලුවත්, එක පැත්තකින් යුද්ධ වලින්, එක පැත්තකින් වෙන වෙන විනාශ වලින්, තව පැත්තකින් හොරකම් මැරකම් කරපු දේවල් ගැන ආරංචි වෙනවා, තව පැත්තකින් නීති අවභාවිතා කරන හැටි හැම මත පේන්න තියෙනවා. ඒ වගේ ගොඩාක් අසාධාරණකම් වගේ දේවල් සිද්ධ වෙද්දී සාමාන්‍ය මිනිස්සු හිතන්නේ මේ කිපෙන එක සාධාරණ දෙයක් කියලා වගේනේ. එහෙම නැත්නම් හිතේ තරහක් ඇති වෙන එක එච්චර වැරදි දෙයක් නෙවෙයි කියන එක වගේ අදහසක් තමයි ගොඩක් වෙලාවට මේ කාලේ තියෙන්නේ. ඉතින් ඒ වගේම මේක පෝෂණය කරන්න ගොඩාක් වටපිට අපිට වටපිටෙන් ගොඩාක් අදහසක් එනවා මේ කිපෙන එක සාධාරණයි කියන වචන. දැන් මෙන්න මේ කිපිල්ල බැලුවාම මේක තියෙන මේ එක පැත්තක් විතරයි. ඒ කියන්නේ මේ ඇහැ, කන, නහය, දිව, ඇඟ, මනස කියන මේ පිටින් සංඥා ගන්න තැන්වලට මොකක් හරි සංඥාවක් ආවට පස්සේ අන්නේ සංඥාවත් එක ගැටෙන ස්වභාවය. ඒ සංඥාවට තියෙන අකමැත්ත නිසා ඒකට ප්‍රතිවිරුද්ධව අපි ක්‍රියා කරනවා. එක්ක කතා කරලා එහෙම නැත්නම් ක්‍රියා කළා, එහෙම නැත්නම් අඩුම තරමේ හිතින් හරි මේ එක්ක ප්‍රපංච කළා, හිතින් හරි මේ දැනිච්ච ගැටිච්ච අරමුණත් එක්ක විරුද්ධව ක්‍රියා කරනවා. මෙන්න මේක තමයි මේ කුප්ප වෙනවා කියලා කිපෙනවා කියන එකෙන් සාමාන්‍යයෙන් අපි අදහස් කරන්නේ. එනට ඇත්තටම බැලුවා මීට වඩා ගොඩාක් පළල් අදහසක් මේ කිපෙනවා කියන එකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. දෙවක දැන් එක විදියකට පෙන්වුවාම මෙන්න මේ ලැබිච්ච අරමුණත් එක්ක අපි විරුද්ධව සටන් කරන එක කිපෙනවා කියන එක වගේම දැන් මේ ලැබිච්ච අරමුණ අපි අකමැති අරමුණක් නිසානේ අපි කිපෙන්නේ. දැන් මේ අකමැති අරමුණක් අපිට ලැබුණාම ඒකටත් එක්ක ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරන විදි දෙකක් තියෙනවා. දැන් එකක් තමයි මේ විදිහට කිපිලා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කිපෙන ගතිය ඇති වෙලා තරහ වෙලා ඒකත් එක්ක ගැටීම. ගැටීම කියන්නේ අර මං කලින් කිව්වා වගේ මේ කටින් හරි එහෙම නැත්නම් ක්‍රියාවෙන් හරි විතරක් නෙවෙයි හිත ඇතුළෙත් ගැටෙනවා. අන්න මේට අමතරව අපි අකමැති අරමුණක් දැනුණාම සමහර වෙලාවට අපි බය වෙනවනේ. දැන් අපි කියමු යකෙක් දැක්ක කියලා බය වෙනවා. එහෙම නැත්නම් නායක වගේ දරුණු සර්පයෙක් එකපාරට ඉස්සරහට හම්බුණොත් එතකොට බය වෙනවා. ඒ වගේම දැන් පහුගිය කාලේ කොරෝනා වගේ ලෙඩක් දැක්කහම ළඟ ගෙදරක හරි කොරෝනා තියෙන බව දැනගත්තාම ඒකට බයයිනේ. දැන් මෙන්න බය කියන්නේත් මොකක්ද? දැන් මේ බය කියන්නේත් ඇත්තටම ගත්තාම අපි අකමැති අරමුණක් එක්ක අපේ හිතේ ඇති වෙන ස්වභාවය. දැන් මේකත් මේ කිපෙන ගතියම තව ස්වභාවයක්. දැන් මේක මේ දැන් අර අකමැති අරමුණක් ආවම ඒකත් එක්ක විරුද්ධ ක්‍රියා කරන එක කිපෙන ගතිය කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්න පුළුවන්. ඒ වුණාට මේ අකමැති අරමුණක් ආවම ඒකට විරුද්ධව ඒකට බය වෙලා පැනලා දුවන එකත් බයෙම එහෙම නැත්නම් කිපෙන එකේ තවත් ස්වභාවයක්ම තමයි. බය වුණාට පස්සේ අපේ ඇඟේ නිකන් ඇඩ්‍රිනලින් වැඩි වෙනවා. එතකොට බය වුණත් එන්නේ ඒකමයි, තරහ ගිහිල්ලා තරහෙන් කෑ ගන්න කොටත් එන්නේ ඒකම තමයි. ඉතින් මේ හිත ඇතුලේ චෛතසිකවල ස්වභාවය ගත්තහම බය වුණා කියන්නේ තරහ ගියා කියන්නේ දෙකම එකම ස්වභාවයක් තමයි. මේ තියෙන මොකද්ද? ලැබිච්ච අරමුණත් එක්ක ගැටෙන ස්වභාවය. ඉස්සරහට අපිට මුණ ගැහිච්ච අරමුණට අකමැති ස්වභාවය නිසා ඊට දක්වන ප්‍රතිචාර විදි දෙකක් විතරයි, වෙනස් ප්‍රතිචාර විදි දෙකක් විතරයි. එතකොට මේ තරහ යනවා කියන එකත් වගේම ඊට බය වෙලා පැනලා යන එක, එහෙම නැත්නම් බය වෙලා ගුලි ගහන එකත් අර කුප්ප වීමේ තවත් එක ස්වභාවයක්. එහෙම නැත්නම් කිපෙන ගතියක්ම තමයි බය වෙන එක. දැන් ඕකත් කෙනෙකුට කිව්වහම සාමාන්‍ය තේරුම් ගන්න පුළුවන්. දැන් ඊට අමතර අපි කැමති අරමුණක් වැටුණාම, අපි කැමති කෙනෙක් ඉස්සරහට හම්බුනාම, කැමති අරමුණක් හැට දැක්කහම, දැන් ඒකත් එක්ක අපිට ඒක ඉවසගෙන ඉන්න බැරි කමටත් කුප්ප වෙනවා කියලා කිව්වොත් ඒක සාමාන්‍ය පිළිගන්නේ නැහැ ගොඩක් දෙනෙක්. දැන් මෙන්න මේක තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ. මේ අකමැති අරමුණක් ආවහම ඒකත් එක්ක ගැටෙනවා, එහෙම නැත්නම් බය වෙනවා වගේම කැමති අරමුණක් ආපු ගමන් ඒකටත් එක්ක ඉලිප්පෙනවනම්, ඒකත් එක්ක ඇවිස්සෙනවනම් අන්න ඒකත් මේ කිපෙන ගතියම තව ස්වභාවයක්ම තමයි. ඒකත් කිපීමේ තව එක විදියක්ම තමයි. මොකද ලැබිච්ච අරමුණත් එක්ක ඒක ඉවසගෙන ඉඳලා ඒක ආපු එක යනකම් බලන් ඉන්න බැරිකම නිසා තමයි ඒකත් එක්ක නටන්න ගන්න. ඒ කියන්නේ රන්මලි දැක්ක ගමන් මල්වාරං කියවෙනවා කියලා කියන්නේ දැකපු ගමන් ඇතුලේ කිපෙනවා. ඉතින් මේක අර තරහයෙන් තරහ ගිහිල්ලා මිනිහෙක් බනිනෝ වගේම දැකපු ගමන් මල්වාරං කියවෙනවා කියන්නේ ඒකත් තව අනිත් පැත්තේ කිපීමක්ම තමයි. කිපීමේම තව එක ස්වභාවයක්. මේ වගේ දෙයක් කිව්වහම ගොඩක් දෙනෙකුට තේරෙන්නේ නැහැ මේක ඇත්තටම කිපීමමද කියලා. මේක හොඳයි කියලා හිතෙනවා. ඒ වගේම කැමති මේ මොකක් හරි අපි කැමතිම කැම జాතියක් කියමු. ඒක දකිනකොටම කටට කෙල වුණනවා කිව්වහම ඒකත් වෙන්නේ අර කිපීමක්ම තමයි. කිපීම කියන්නේ ඇවිස්සීමක්. දැන් ඇඹුල් జాතියක් දකිනකොටම සමහරට ඒක සුවඳ දැනගෙනකොටම කටට කෙල වුණන්න පුළුවන්. එතකොට වෙන්නේත් මොකද්ද මේ? මේ ඇතුලෙන් ඇවිස්සීමක්. ඇවිස්සීමටම කියන තව නමක් තමයි කිපීම කියන්නේ. කිපීමේ එක එක ප්‍රභේද තමයි මේ තියෙන්නේ. එතකොට තරහ ගිහිල්ලා කෑ ගහන එකත් එක කිපීමක්, ඊළඟ තරහ ගිහිල්ලා බයෙන් ගුලි ගහන එකත් තවත් වර්ගයක කිපීමක්. ඒ වගේම ආසාවක් ඇති වෙලා ඒ ආසාවත් එක්ක නටන එක, ඒ ආසාව ඉටු කරගන්න දඟලන එකත් ඒ වගේම තව එක පැත්තක කිපීමක්ම තමයි. මේක තමයි කුප්පන ගතිය. එතකොට මෙන්න මේ විදිහට හැම මේ දැනෙන දැනෙන ආසාවල් එක්ක, එහෙම නැත්නම් දැනෙන දැනෙන තරහවල් එක්ක, අකමැති අරමුණු එක්ක හරි කැමැති අරමුණු ආපුවාම ඒ අරමුණත් එක්ක ඇවිස්සෙන ගතිය තමයි මේ කිපෙන ගතිය කියලා කියන්නේ. නැතු මේ තරහට විතරක්ම නෙවෙයි කිපෙනවා කියන්නේ, කියන්නේ ආසාවත් එක්ක දඟලන එකත් කිපීමම තවම එක පැත්තක් විතරයි. ඒකත් තවත් එක කිපීමේ අරමුණක් විතරයි. එතකොට මේ එක විදිය දැන් බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන විදියත් බැලුවහම මේ අපි මේ එතන බණ අහන පිරිසක් ඉන්න, ඒ වගේම බණ කියන කෙනෙක් ඉන්න, මේ හැම දෙනාගේම ස්වභාවයන් බැලුවහම අපි හැමෝම මේ කිපෙන ගතියනේ තාම ඉන්නේ. කිපෙන ගතිය ඉක්මවල නැහැ තාම මෙතන ඉන්න කවුරුවත්. කිපෙන ගතිය ඉන්නවා කිව්වහම දැන් අපි හැමෝටම කියන්න පුළුවන් කුප්පේ කියන නම දැම්මොත් හැමෝම පිළිගන්නවද? කැමති නැහැ. මේ මම කුප්පේ කියලා කිව්වට පිළිගන්න කැමති නැහැ නේ. ඒ වුණාට ඇත්තටම බැලුවහම බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව ගත්තහම අපි කියන්නේ සාමාන්‍ය නරක වැඩ කරන, නිකම් පහත් වැඩ කරන අයටනේ කුප්පයා කියලා කියන්නේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව බැලුවම මේ හැමෝම වගේ මේ රහත් වෙලා නැති හැම දෙනාම ගත්තත් ඒ හැමෝම කුප්පයෝ කියන මට්ටමට තමයි වැටෙන්නේ. ඉතින් ඔක අර තරහෙන් දඟලන කෙනා වගේම ආසාවන් පස්සේ යන කෙනාටත් මේ කුප්ප ගතිය අඩු වැඩි වීම ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. දැන් ඒ වගේ මේ කුප්ප ගතිය එක එක්කෙනාගේ එක එක මට්ටම් වල තියෙනවා. ඊළාට එකම කෙනාගේ වුණත් මේක කිපෙන ගතිය එක එක වෙලාවට එක එක විදියයි. මේක හැමතිසෙම එකම ගානට මේ කිපෙන ගතිය තියෙන්නේ නැහැ. දැන් ඒකත් තමන් ගැන හොඳට සිහියෙන් ඉන්න කෙනෙක් ගත්තොත් මේ කිපෙන ගතිය සමහර අරමුණුවත් එක්ක වැඩි, සමහර අරමුණුත් එක්ක අඩුයි. දැන් ගොඩාක් දෙනෙක් ආස කරන දෙයක් මම ආස කරන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ඒ අරමුණත් එක්ක මම කිපෙන ගතිය අඩුයි. ඒනට වැඩි දෙනෙක් ඒ අරමුණත් එක්ක කිපෙන ගතිය වැඩි. අන්න ඒ වගේ තම තමන්ගේ එක එක්කෙනාගෙත් මේ කිපෙන ගතිය අඩු වැඩි වෙනවා. ඒ වගේම එක එක පුද්ගලයා අතර බැලුවත් මේ කිපෙන ගතිය එක එක මට්ටම් වලින් තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ අකුප්පා සූත්‍රයේදී පෙන්නලා දෙන්නේ මෙන්න මේ කිපෙන ගතේ ඉක්මවලා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්මදේශනායේදී කියන්නේ පෙන්නන්නේ අකුප්පා මේ චේතෝ විමුක්තිය අයමන්ති මා ජාති නත්ති දානි පුනබ්බවෝ හෝති කියලා. මම මේ මොහොකටවත් කිපෙන ගතියෙන් නැති වෙන කිපෙන ගතිය ඉක්මෙව්වා. ඒ කියන්නේ ආසාවල් වලට වගේම තරහවල් වලටත් කිපෙන ගතිය ඉක්මවවා කියන එක තමයි බුදු වුණාට පස්සේ මුලින්ම කියන්නේ. ඒ කියන්නේ මාර්යා ඇවිල්ලා තර්ජන කරද්දිත් එහෙම නැත්නම් මාර්යාගේ දූලත වන්දනා ඇවිල්ලා මේ ආසාවල් පස්සේ යන්න ආරාධනා කරද්දිත් මේ දෙකේදීම බුදුහාමුදුරුවෝ කිපෙන්නේ නැතුව ඒ අරමුණත් එක්ක ගැටෙන්නේ නැතුව, එහෙම නැත්නම් ඒ අරමුණත් එක්ක ඇවිස්සෙන්නේ නැතුව මේ තමන්ගේ වැඩේ කරගත්ත. මේ අරමුණේ මොකක්ද තියෙන්නේ කියලා යථා ස්වභාවය තේරුම් ගත්ත නිසා තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණේ මේ අරමුණත් එක්ක ඇවිස්සෙන්නේ නැතුව ඉන්න. ඉතින් මෙන්න මේ අකුප්පා සූත්‍ර හතරේදී පළවෙනි අකුප්පා සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මෙහෙම මොකක් හරි එම අරමුණක් ආවහම ඒකත් එක්ක කිපෙන්නේ නැතුව ඇවිස්සෙන්නේ නැතුව ඉන්නනම් අන්න එයා තුල තිබිය යුතු ලක්ෂණ පහක්. දැන් මම කිව්වා මේ පංච වග් මේ සූත්‍රය අඩංගු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ පංච වග්ගයේ තමයි අඩංගු වෙන්නේ. කියන්නේ කරුණු පහක් තියෙන සූත්‍ර අතරට තමයි මේ වැටෙන්නේ. එතකොට මෙන්න මේ කරුණු පහක් පෙන්නලා දෙනවා මේ අකුප්පා වෙන්න එහෙම නැත්නම් නොකිපෙන පුද්ගලයෙක්ගේ තිබිය යුතු ලක්ෂණ පහ. මේ ලක්ෂණ පහ පළවෙනි අකුප්පා සූත්‍රයේදී මොකද්ද පෙන්වන්නේ? අත්තිපටි සම්පදා ඥානයක් තියෙනවා, ධම්මපටි සම්පදා ඥානය, නිරුත්තිපටි සම්පදා ඥානය, පටිපාන පටි සම්පදා ඥානය, ඒ වගේම විමුක්ති චිත්ත පච්චේක. ඒ කියන්නේ මෙන්න මේ කෙනෙකුට යම් කිසි අරමුණක් ආවහම මේ අර්ථ ධම්ම නිරුත්ති කියන ඒ වගේම විමුක්ති ඥාන දර්ශනයක් තිබුණොත් අන්න එයා ඒ අරමුණත් එක්ක ගැටෙන්නේ නැතුව, එහෙම නැත්නම් ඒකට ආසා කරන්නේ නැතුව ඒ අරමුණේත් එක්ක කිපෙන්නේ නැතුව ඇවිස්සෙන්නේ නැතුව ඉන්නවා කියන එක. ඉතින් මේ මුලින් පෙන්නලා හතර තමයි අර්ථ ධම්ම නිරුත්ති පටිභාන පටිපදාම්බිදා කිව්වාම ඒක තමයි මේ පටිසම්බිදා මගේ කියන ලොකු පොතක් තියෙනවා. ඒ ලොකු පොතේ සඳහන් වෙලා තියෙන මෙන්න මේ පටිසම්බිදා මාර්ග හතර ගැන. ඉතින් මේ ලොකුවට මේ පොතේ සඳහන් වුණාට මේ කියවන්න ගියොත් මතන් මාස ගානක් කියන්න පුළුවන් ලොකු පොතක් තමයි පටිසම්භිදා මග්ගය කියන්නේ. ඉතින් ඒ වුණාට මේකේ තියෙන සරල දේ, මේකේ තියෙන නිකන් හරය විතරක් සරලව අපිගෙන කරගෙන යන මේ ප්‍රතිපදාවත් එක්ක නිකන් ගලපලා බැලුවොත් අර්ථ පටිසම්භිදාව, ධර්ම පටිසම්භිදාව, නිරුත්ති පටිසම්භිදාව කියන එක අපි කරන ප්‍රතිපදාවත් එක්ක අපි කරගෙන යන වැඩපිළිවෙලත් එක්ක එකට ගලපලා බැලුවාම සරලව මෙන්න මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි කියමු උදාහරණයක් විදිහට අපි පරයන්කයක ඉඳගත්ත කියලා. නැත්නම් සතිමත් ඉඳ ගැනීමට ගියාම මම දන්නව නම් දැන් මම මේ ඉඳගෙන ඉන්නේ. මේ වෙලාවේ මම හිටගෙන නෙවෙයි, ඇවිදිනවා නෙවෙයි, වෙන දෙයක් කර කර නෙවෙයි, ඇස් දෙක ඇරගෙන නෙවෙයි, වටපිට බල බල නෙවෙයි, වෙන මුකුත්ම නැතුව මම මේ ඉඳගෙන ඇඟට හිත දාලා ඉන්නේ කියලා දන්නව නම් අන්න ඒක අත්ත පටිසම්භිදා. ඒ කියන්නේ මේකේ අර්ථය දන්නෝ. මම මේ මොකක්ද කරන්නේ කියන එක අර්ථය දන්න නිසා අන්න ඒ වෙලාවේ මට තියෙන අර්ථය සම්බන්ධයෙන් අර්ථ පටිසම්භිදාවක්. මේක තමයි සරලව කිව්වොත්. මීට වඩා ගොඩාක් මේ ඩිෆිනිෂන් ගොඩාක් දරුණු විදිහට, ඉදාමත්ම සංකීර්ණ විදිහට දෙන්න පුළුවන් අර්ථ පටිසම්භිදා කියන එක. ඒ වුණාට ඊට වඩා අපි මේ කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක එකට ගලපලා සරලව ගත්තොත් මෙන්න මෙහෙම පරයන්කයක ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් මම මේ දැන් මේ වෙලාවේ මොකද්ද කරන්නේ කියලා දන්නවනම් අන්න ඒ කියලාවේ එයා අර්ථය දන්නව මොකක්ද කරන්න කියලා. එතකොට යන්නේ මේ මොහොතේදී එයා අර්ථ පරිසම්බිදාව තියෙනවා. ඊළඟට මෙහෙම ඉඳගත්තට පස්සේ ඉඳගෙන ඉන්න ඇඟට හිත දැම්මට පස්සේ සමහර කෙනෙකුට දැනෙන්න පුළුවන් හුස්ම දැනෙනවා කියමු. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්න ආසනේ හරි මොකක් හරි දැනෙනවා. මේ වෙලාවේ මට මෙන්න මෙහෙම හුස්ම දැනෙනවා කියලා දැනගත්තාම දැන් මේ වෙලාවේ මං කරන්න ඕනේ වටපිට දෙයක් දිහා බල බල ඉන්නවා හරි, පිටින් ඇහෙන සද්දයකට කන් යොමලා ඉන්නවා හරි, එහෙම නැත්නම් අතීතය ගැන අනාගතය ගැන හිත හිත ඉන්න වෙනුවට මෙන්න මේ මොහොතේ මගේ ඇඟට හිත දාලා ඇඟේ මේ වෙලාවේ වෙන දේ දිහා බලන් ඉන්නවා කියලා, මේ වෙලාවේ මම මෙන්න මේ අරමුණ අරගෙන ඉන්නවා කියලා දැනගන්න ඕන නම් අන්න ඒක ධර්මයේ මේ වෙලාවේ මේ ධර්මය දන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ ධර්ම පටිසම්භිදාව මේ වෙලාවට ඇවිල්ලා තියෙනවා. අත්ත පටිසම්භිදාවෙන් මම මේ වෙලාවේ කරන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේම මේ කරන අරමුණ ගැන මොකක්ද කියලා පැහැදිලි අවබෝධයක් තියෙනවා. එතකොට ඒ ගැන ධර්මයෙන්ුත් දන්නවා. ඊට වඩා ඉහළට ගියපු ඥානයක් ඒ වෙලාවේ තියෙනවා. එතකොට හුස්ම දිහා බලන් ඉන්නවනම් හුස්මේ ඇතුල් වෙන හුස්ම කියන්නේ මෙන්න මේකයි, පිට වෙන හුස්ම කියන්නේ මෙන්න මේකයි කියලා ඒව ගැන වෙන වෙනම අඳුර ගන්නවා. අඳුරගෙන මෙන්න මේකේ මම දෙක දිගටම ඉන්න ඕනේ, මේක දිහා බලන් ඉන්න ඕනේ, අනුන්ගේ දෙයක් දිහා විදියට බලන් ඉන්න වගේ මේක දිහා මම බලනවා කියන අරමුණත් එක්ක ඒක දිහා හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්නවනම් අන්න ඒ වෙලාවට එයාට මේ ධර්මයක් තියෙන ධර්මපටි සම්බිදාව ඒ අවස්ථාවේදී එයාට ලැබිලා තියෙන්නේ. ඒක තමයි දෙවැනි අවස්ථාව විතර. ඊළාට නිරුත්තිපටි සම්බිදාව කියලා කියනකොට අන්න මේ දලන් ඉන්න අරමුණේ යම්කිසි එක එක ස්වභාවයල් තියෙනවනේ. දැන් අපි හුස්ම කියලා ආනාපාන සතිය එහෙම නැත්නම් හුස්ම ඉහළට ගන්නවා කියලා එක වෙන් කළා අඳුරගත්තාම ඇත්තටම මේ වෙන් කළා අඳුරගත්ත එක මොකක්ද? මේකෙදි තියෙන්නේ අපි නමක් ආස්වාස කියලා නමක් දැම්මට මේක නහයකට දැනෙන යම් කිසි සද ගති, හැපෙන ගති, එහෙම නැත්නම් උණුසුම් සිසිල් ගති වල මේ චූටි චූටි ගති ටිකක එකතුවක් විතරයි මේක තියෙන්නේ. එහෙම නැත්නම් දැනීම් ටිකක් විතරයි මෙතන තියෙන්නේ. මෙතන ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ. මෙතන කරන මමෙක් නැහැ. මෙන්න මේ මේ ඒ වගේ මේ ක්‍රියාවලියේ ඇතිවීම නැතිවීමක් තියෙනවා. මේකේ අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඒ වගේ මේක බලන් ඉන්න එකේ දුකක් තියෙනවා. මෙතන බලන් ඉන්න මමෙක් නැහැ. මට කන්ට්‍රෝල් කරන්න බෑ කියලා මෙන්න මේකේ තියෙන සම්පූර්ණ විස්තර මේ ක්‍රියාවලිය හරියටම දන්නකොට අන්න එතකොට එයාට නිරුත්තියක් දන්නවා. මේ කරගෙන යන වැඩේ, මේ වෙලාවේ කරන වැඩේ හරියටම සියලුම විස්තර මුලේ ඉඳලා අගටම දන්නවා. මුල මැද අග කියන හැම දෙයක්ම මෙයා දන්නකොට යන්න එයාට කියනවා එයා ඒකේ නිරුත්තිය දන්නවා කියලා. එනේ අර්ථයෙන් දැනගත්ත, ඊළඟට ධර්මයෙන් දැනගත්ත, එහෙම ඊළඟට නිරුත්තියක් දන්නවා. මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා නිරුත්තිය දන්නවා. ඊළඟට පටිභාන පටිසම්භිදාව කියන්නේ මෙන්න මේ ඉහළ කලින් අපි විස්තර කරපු අත්ත ධම නිරුත්ති කියන මේ තුනම ගැන මං මෙන්න මේ වෙලාව මේක දන්නවා කියන දැනීමක් තියෙනවනේ. මං හුස්ම බලන් ඉන්න බව දන්නවා. හුස්මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මම මේක දන්නවා කියන දැනුමක් තියෙනවා. අන්න ඒක තමයි ඊට උඩින් ඉහලින් තියෙන පටිභාන පටිසම්භිදාව කියන්නේ අන්න ඒක. අන්න ඒ අවස්ථාවට ආවට පස්සේ මේ වැඩේ කරන බවක් දන්නවා, කරන තව ඊට උඩින් ඒක දිහා තවත් මොනිටර් කරගෙන ඊටත් උඩින් තව කෙනෙක් ඉන්නවා. එතකොට එහෙම වෙනකොට අර කරන මමයක් දන්නේම නැතුව දිය වෙලා වගේ යන ගතියක් එනවා. ඒකත් එක්කම එයාට මේ විමුක්තියක් මේකෙන් යථාභූත ඥාන දක්ෂණයක් ඇවිල්ලා එකෙන් කෙලවර වීමක්. මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා එහෙම නැත්නම් මම ගැලවුණා කියලා හරි අවබෝධයක් එනවා. අන්න ඒක තමයි පස්වෙනි එක විදියට කියන්නේ යථා විමුත්තං චිත්තං පච්ච වෙක්කති කියලා. එතකොට මේ මුලින් මේ හුස්ම ගන්න එකත් එක්ක අපි නිකන් සාපේක්ෂව තමයි මේක පොඩි එහෙම ඒක සරලව පැහැදිලි කරගත්තාම ඉස්සෙල්ලම හුස්ම දිහා බලන් ඉන්න ඊළාට ඒකේ ස්වභාවයන් තේරුම් ගන්න ඊළාට ඒකේ යථා සම්පූර්ණ මුලමැදාග සම්පූර්ණ විස්තරය දැනගන්නවා. ඒ වගේ මේ විස්තරය දන්න බවත් දැනගෙන ඉන්නවා. අන්නේ දැනගත්තු දේ එක්ක මේකත් එක්ක ඇලීමක් මේක හොඳයි කියලා මගේ කියලා අල්ලගන්න නැතුව මේකෙන් වෙන්වීමක් වෙන්න ඕනද නැද්ද කියන ඒ විමුක්තියත් දන්න විමුක්ති ඥාන දර්ශනයත් ඒකත් එක්කම ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න එහෙම ක්‍රියාවලියත් එක්ක මෙන්න මේක තමයි මෙන්න මෙහෙම මේ ක්‍රියාවලිය ඉස්සරහට ගියපු කෙනා අර වගේ එන අරමුණත් එක්ක දැන් මේ අපි ගත්තේ හුස්ම කියන අරමුණත් එක්කනේ ඒ අරමුණත් එක්ක අඳුරගත්තට පස්සේ මුළු ලෝකයට මේක දාලා බලන්න පුළුවන්. හුස්ම කියන එකකින් පටන් ගරගෙන ඒක මුළු ලෝකෙට මේක ඇප්ලයි කරගෙන යනකොට හම්බ වෙන හැම අරමුණකදීම මෙන්න මේ වගේම ක්‍රියාවලියක් විතරයි වෙන්නේ කියලා දැනගත්තාම ඒ හැම අරමුණකත් එක්කම කිපෙන්න අවශ්‍ය ස්වභාවයක් නැහැ. මේ එක ක්‍රියාවලියක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ. අපි කැමතියි කියලා අරමුණක් අරගෙන ඒකත් එක්ක ඇවිස්සුණත් එහෙම නැත්නම් අකමැතියි කියලා අරමුණක් අරගෙන ඒකත් එක්ක ඇවිස්සුණත් මේ දෙකේදීම සිද්ධ වෙන්නේ එකම ක්‍රියාවලියක් විතරයි කියන එක තමයි මෙයාට තේරුම් ගත්තට පස්සේ ඒකත් එක කිපෙන ගතියකට එන්නේ නැහැ. මෙන්න මේක තමයි මේ පළවෙනි අකුප්ප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. පොඩි පේලි දෙක තුනකින් තමයි මේ ඉස්සර කරන්නේ. ඉතින් ඒකෙදි කියන්නේ මෙන්න මේ වගේ අර්ථයෙන් ධර්මයෙන් නිරුක්තියෙන් නිරුපටිබාණියෙන් දැනගත්තට පස්සේ එයා ඒ ලැබෙන අරමුණුවක කිපෙන ගතියට එන්නේ නැහැ. ඒ අරමුණුත් එක්ක ඇවිස්සෙන්නේ නැහැ. ඇවිස්සෙන්නේ නැතු එයා දැනගන්නවා දැන් ආපේ අරමුණක් විතරයි මේක ආවත් අනිවාර්යයෙන් මේක යනවා කියලා දන්නවා. ඒක නිසා ඒවත් එක ගැටි ගැටි යලි යලි එකත් එක ඉන්නේ නැතුව ඒකට ආපෙකට යන්න දෙනවා. එතකොට එයා කුප්පේක් නොවන තත්වයට එහෙම නැත්නම් අකුප්ප තත්වයට පත් වෙනවා. දැන් මෙන්න මේ පළවෙනි සූත්‍රයේදී මේක තමයි දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ. ඊළාට මං අද දවසේ වැඩියෙන්ම දැන් අපි පැය භාගයකට විතර කිට්ට වෙන කාලයක් ගත්තා මේකට. දෙවෙනි ඇත්තටම මේක වැඩියෙන්ම හයිලයිට් කරන්න ඕනේ මේක නෙවෙයි. මෙන්න මේ තත්වයට පත් වෙන්න කැමති කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒ තත්වයට පත් වෙන්න කැමති කෙනා මොන වගේ ගතිගුණ වලින්ද මොන වගේ දෙයක්ද කරන්න ඕනේ කියන එක තමයි දෙවෙනි එකේ දෙවෙනි තුන්වෙනි හතරවෙනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ. මෙන්න මේ වගේ අකුප්ප වෙන්න අර මාර්ගයේ ගිහිල්ලා අකුප්ප වෙන්න කැමති කෙනා මෙන්න මේ වේ දේවල් කරන්න ඕනේ කියලා. ඒතකොට දෙවෙනි අකුප්ප සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පංචහි භික්කවේ ධම්මේහි සමන්නාගතෝ භික්ඛු ආනාපාන සතින් ආසේවන්තෝ න චිරස්සේව අකුප්පං පටිවිජ්ජති. ඔන්න එතෙන්දි පෙන්නලා දෙනවා මෙන්න මේ කෙනා අර අකුප්ප වෙන්න කැමති කෙනා ඉස්සෙල්ලම කියන්නේ මේ අට ධම්ම නිරුත්ති පටිභාණයෙන් සමන්නගත වෙලා අකුප්ප වෙනවා කියලානේ. අන්න මෙතෙන්දි පෙන්නනවා මෙන්න මෙයා මේකට යන්නේ මේ ආනාපාන සතිය මුල් කරගෙන. ආනාපාන සතිය හොඳට ආසේවණය කරගෙන තමයි කෙටි කාලයකින් අකුප්ප වෙන මට්ටමට මෙයා යනවා කියලා. මෙන්න මොකද්ද මේ ආනාපාන සතිය? අපි දැන් කලින් සූත්‍රයේදී පැහැදිලි කරගත්ත ආනාපාන සතිය මුල් කරගෙන තමයි මේ අත්ත ධම්ම නිරුත්ති පටිභාන කියන එක ගැන පොඩි හැඳින්වීමක් කරේ. ඉතින් මේ හැම දෙනාම වගේ දන්නවා ආනාපාන සතිය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොට මේ ආනාපාන සතිය මුල් කරගෙන තමයි මේ අකුප්ප කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්නේ. අන්න එහෙම කරන එක්කෙනාගේ තියෙන ඔන්න මෙන්න මේ ලක්ෂණ ටිකක් තියෙනවා. අන්න මේ ලක්ෂණ අතරින් පළවෙනිම ලක්ෂණය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ මේ සසුනේ මහාන අල්පකෘත්‍ය ඇති කෙනෙක් වෙන්න ඕන. දැන් මේ ආනාපාන සතිය වඩන කෙනෙකුට තියෙන්න ඕන මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවනම් අන්න එයාට මේ ගමන ඉතා ඉක්මනින් කෙටි කාලයකදී යන්න පුළුවන් වෙන්න ඕන කියලා පළවෙනි එක විදිහට පෙන්නන්නේ අල්පකෘත්‍ය ඇති කෙනෙක් විදිහට. ඒ කියන්නේ මේ වැඩ එච්චර මහා වැඩ ගොඩක් දාගෙන ඉන්න කෙනෙක් නෙවෙයි අතුයෙන් වැඩ කරන කෙනෙක්. ඒ කියන්නේ අවශ්‍යතාවයේ සලකලා අවශ්‍යතාවයේ මත විතරක් වැඩ කරන කෙනෙක්. ද මේකම කරණීය මෙත්ත සූත්‍රයේදීත් පෙන්නන මේක කාරණේම කරණීය මෙත්ත සූත්‍රයේදීත් තියෙනවා. අප්පකිච්චෝ කියලා කියන්නේත් මෙන්න මේක තමයි. වැඩ නැති දෙයක්. ඔය ඒ තියෙන පළියට ලෝකේ තියෙන හතර වටේ තියෙන වැඩ ටික ඔක්කොම තමන්ගේ ඔළුවට දාගෙන ඒවත් එක ගැටි ගැටි ඇලි ඇලි ඉන්න වෙනුවට කවුරු හරි දෙයක් පැවරුවොත් අවශ්‍යතාවයක් දැනුනොත් ආරාධනාවක් කරොත් විතරක් වැඩේ කරනවා. ඒ කරන්නේ තමන්ගෙට ලකුණු දා ගන්න හරි එහෙම නැත්නම් මේ හොඳයි කියලා මිනිස්සුන්ගෙන් හොඳ අහා ගන්නවත් නෙවෙයි. ඒ අවශ්‍යතාවය මේ වෙලාවේ ආරාධනාවක් ලැබුණා. ඒ වෙලාවේ කරන්න ඕන නිසා එහෙම නැත්නම් පැවරීමක් ලැබිච්ච නිසා කරන්න ඕන නිසා කරා එතනින් ඉවරයි. අයිත් මේක මට අනාගතයේ මෙහෙම මේ කරපු නිසා මට හොඳ නමක් ඇහි මං ඉස්සරහට හොඳ පිළිගැනීමක් ඇති වේ මේකෙන් මෙහෙම පිනක් සිද්ධ වෙනවා මේක කළා දිව්‍ය ලෝකේ යන්න පුළුවන් කියලා අන්න එහෙම අරමුණු වලින් කරන්න ගියාම වෙන්නේ මොකද මේක සංසාරේ තව දිග්ගැස්සෙන එක විතරයි කරන වැඩෙත් කරලා ඒ වැඩෙත් එක්කම තව මේක දිග්ගැස්සීමක් විතරයි අන්තිමට වෙන්නේ ඒ වෙනුවට මේ අවශ්‍යතාවයක් ආවනම් ඒ අවශ්‍යතාවයේ ප්‍රයෝජනය සලකලා ඒ වෙලාවේ මේක කරන්න ඕන නිසා ඒ වෙලාවේ කරනවා කරන්නේ එතනත් අර මේකේ මමයා පෝෂණය වෙන්නේ නැති විදිහට ඒ වෙලාවේ ආශ්‍රය නිසා විතරයි මේක කරන්නේ කරපු මමෙක් ගොඩාක් වෙලාවට මේ වැඩ කරන මිනිස්සු අතර බැලුවාම වැඩියෙන්ම වැඩ කරන අතර මිනිස්සුන්ගේ තමයි වැඩියෙන්ම මමයා පෝෂණය වෙලා තියෙන්නේ ලොකු ලොකු පින්කම් කරන කට්ටියගේ ලොකු ලොකු දේවල් සංවිධානය කරනකොට ඒකත් එක්ක ඒ කරන වැඩෙත් එක්ක සමාජයට මේ හොඳ වැඩ වෙන්න පුළුවන් සමාජයට යහපතක් වෙන වැඩ වෙන්න පුළුවන් ඒ වුණාට ඒකත් එක්ක ඒ කරන කෙනාගේ தත්ත්වය බැලුවොත් ඒ කරන කෙනා ඒ කරන වැඩෙත් එක්ක සමහර විට තමන්ගේ සංසාරේ තව දිග්ගැස්සීමක් විතරයි කරගෙන තියෙන්නේ තමන්ගේ වැඩේ මේ කරගෙන මෙතනින් ගොඩ යාමකට පුළුවන් අවස්ථාව අතහැරලා දාලා වෙන ලෝකේ දේවල් බදා ගන්න එක තමයි අන්තිමටම වෙලා තියෙන්නේ සමහර වෙලාවට මේ වගේ සංවිධානය කරගෙන ලොකුවට වැඩ කරගෙන යන කෙනා දන්නේම නැතුව තමන් ඉන්න තත්ත්වයටත් වඩා පහළ තත්ත්වයට වැටෙන්න පුළුවන්. ඒ වගේ මේ පින්කම් කරන්න ගියාම සමහර වෙලාවට වෙන්නේ මොකද්ද? අර සද්දාවත් එක්ක පටන් ගත්තට සමහර වෙලාවට මැදදී ආසාව තරහවල් එක්කනේ මම කැමති විදියට මේ වැඩේ කෙරෙන්නේ නැති වුණ ගමන් ගොඩක් වෙලාවට තරහ යෑමක් නෙවෙයි වෙන්නේ. ඊළාට ඉරිසියාවල් ඒ වගේ ගොඩාක් අර වැරදි දේවල් තමයි අන්තිමට මේ වැඩ වැඩි වෙන තරමට වෙන්නේ. ඒ වෙනුවට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙන්නේ පළවෙනි කාරණේ විදිහට මේ ආනාපාන සතිය වඩන කෙනෙකුට පුළුවන් තරම් අල්ප කෘත්‍ය ඇති කෙනෙක් වෙන්න ඕන. නැත්නම් අප්පකිච්චෝ කියන එකම තමයි පුළුවන් තරම් අවශ්‍යතාවය මත විතරක් වැඩේ කළා එතනින් මාරු වෙනවා. හෙටත් මේක කරන්න ඕනේ කියලා කිසිම මේ බලාපොරොත්තුවකුත් නැහැ. නමක් ගන්න කියලා බලාපොරොත්තුවකුත් නැහැ. තමන්ගේ වැඩේ මේ වෙලාවේ අවශ්‍යතාවය විතරක් සලකලා වැඩේ කළා දානවා කරලා එතනින් ඉවරයි. දැන් ගොඩාක් දෙනෙක් බැලුවාම දැන් මෙහෙ පැවිදි වෙන එන කට්ටිය හැම බැලුවාම සමාජලට අර ලකුණු දා ගැනීමම තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. වැඩිහිටි සාමණේරයන්සලා දැක්කාම එහෙම නැත්තම් ගරු කරන කෙනෙක් දැක්කාම මොකද්ද වැඩියෙන් කරන්නේ මේ ලකුණු දා ගැනීමටම තමයි ලොකු වැඩි ප්‍රධානම අවශ්‍යතාවය ලකුණු දා ගැනීම. ඒ සඳහා පුළුවන් තරම් මහන්සි වෙන පුළුවන් තරම් වැඩ කරනවා. ඒ වෙනුවට ඒ වෙලාවේ අවශ්‍යතාවය සලකලා විතරක් වැඩ කරනවා නම් එතනින් වෙන්නේ මමත්වයක් ඇති වෙන්න තමන්ගේ වැඩේ එතනින් කරා ප්‍රයෝජනය සලකලා කරා එතනින් ඉවරයි. මෙන්න මේක තමයි ප්‍රධානම දේ මේ භාවනා කරන කට්ටියට බලපාන ප්‍රධානම දෙයක් තමයි මෙන්න මේ වැඩ ගොඩගහ ගැනීම. දැන් ගොඩක් වෙලාවට සංඝයා ගත්තත් ගොඩක් වෙලාවට සමහර සංඝයා ඉන්නේ පන්සල්වල එහෙම සමහර සාමණේරයන්සලා ඉන්නේ බිල්ඩින් ගහගෙන කරේමනේ කරන්නේ. එම් නැත්තම් පින්කම් සංවිධානය කරනවා. දැන් ඒකෙන් වෙන්නේ අන්තිමටම තමන් ආපු වැඩේ කරන්න ආපු වැඩේ නෙවෙයි කරන්නේ වෙන මොකක් හරි බුද්ධාගම රැක ගන්න හරි එහෙම නැත්නම් මේ ශාසනය රැක ගන්නවා කියලා ගොඩක් වැඩ කරෙන්න පුළුවන්. ඒනට ඒ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන නැහැ ඒගොල්ලෝ. හරි කියන්නේ අර අනුන්ගේ හරක් බලා ගන්නවා කියලා වැඩක් තමයි අන්තිර වෙන්නේ. හරක් බලාගෙන තියෙන අනුන් තමයි ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න. තමන් ඒකෙන් පස් ගෝරස ලබා ගන්නේ නැතුව අනුන්ට ප්‍රයෝජනයක් වෙන විදිහට අනුන්ගේ හරක් බලා ගැනීමක් තමයි වෙන්නේ. මේකෙන් තමන්ගේ වැඩක් ගන්න ඕන නම් තමන්ට මේක ප්‍රයෝජනයක් ගන්න ඕන නම් මේ අවශ්‍යතාවය සලකලා වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ අර අතප්පිට අතක් තියාගෙන නිකම්ම බිම බලන් ඉන්න එක නෙවෙයි. මොකක් හරි ආරාධනාවක් ලැබුණොත් එහෙම නැත්නම් පැවරීමක් ආවොත් ඒ වෙලාව එතනින් කරා කරා එතනින් ඉවරයි. ආයෙත් හෙට කරන්න ඕන කිසිම බලාපොරොත්තුවක් නැහැ. ලකුණු දා ගැනීම මමයා පෝෂණය කිරීමේ බලාපොරොත්තුවක් නැතුව ඒ වෙලාවේ අවශ්‍යතාවය මත කළා එතනින් ඉවර කරන්න ඕන. ඒ කරන වෙලාවේදීත් ඒක හොඳ සිහියෙන් කරගත්තා නම් ඇත්තට මම මේකද්ද මොකද්ද මේ වෙලාවේ කරන්නේ මොකක්ද ඒ ගැන හොඳ අවබෝධයක් ඇතුව කරන එකත් එක්ක සතිමත්ව වැඩේ කරනවා නම් ඒ වෙලාවේ ඒ දේ හරියට කරන්නත් පුළුවන් කරලා එතනින් ඉවර කරන්න පුළුවන්. එහෙම නැතුව හෙටත් මේක කරන්න ඕන කියලා තව බලාපොරොත්තු ඇතුව කරද්දි මේ වෙලාවෙවත් මේක හරියට කරන්න බෑ. එතකොට කරන්නේ අර අනාගතය වෙනුවෙන්නේ වැඩද කරන්නේ. මට මේකෙන් කොච්චර ලකුණු ලැබේද කියලා බලාගෙන වැඩ කරනවා නම් එතකොටත් ඒක වැඩේ හරියට කරන්න ලැබෙන ලකුණු ගාන මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. අනේ ඒක තමයි මුලින්ම පෙන්වන්නේ. වැඩ තියෙන ඕන තරම් ලෝකේ කරනෝ නම් ඕන තරම් වැඩ තියෙනවා. ඒ වෙනුවට මේ ප්‍රයෝජනය සලකලා අවශ්‍යතාවය සලකලා පැවරීමක් තියෙනෝ නම් විතරක් ඒ වැඩේ ඒ වෙලාවේ කරා උපරිමෙන් ඒ කරන වෙලාවේ උපරිමෙන් කළා එතනින් ඉවර කරනවා. අන්න එහෙම කරන කෙනාට මේ ආනාපාන සතිය හොඳට පීඨනවා. ඒක හොඳට ඒකත් එක්ක හොඳට අවබෝධයකට එන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා අන්තිමට මේ කිපෙන්නේ නැති මට්ටමේ කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් කියන එක තමයි පළවෙනි කාරණේ විදියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඊළාට දෙවෙනි කාරණේ විදියට පෙන්වන සුබරූ කියන එක. සුබරූ කියලා පෙන්වන්නේ ඒ කෙනා පෝෂණය කරන්න පහසු කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ ගොඩාක් මේ කෑමට ආසාවෙන් අවශ්‍යතාවල් ගොඩාක් තියාගෙන මේවා නැතුව බෑ අර කෑම ඕන මේවා ඕන කියලා අර පෝෂණය කරන්න ගොඩක් අපහසු කෙනෙක් ඉන්නවනම් අන්න එයාට ආනාපාන සතිය පිහිටන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දැන් භික්ෂුවන්ට පනවලා තියෙන දේවල් බැලුවහම මුලින්ම පෙන්වන්නේ ආහාරය ගැන ප්‍රත්‍යවේක්ෂා කරගෙන ආහාර ගන්න කියලා එකනේ. එතකොට ආහාර ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ මේ ප්‍රයෝජනය සලකලා තමයි ආහාර ගන්නෙ. දැන් ප්‍රත්‍යවේක්ෂා හතරෙන් දිගම ප්‍රත්‍යවේක්ෂාවක් තියෙන ආහාර සඳහා මේක ගන්න මේ විනෝදය සඳහා ඇඟතරණ කර ගැනීම සඳහාවත් රස තණ්හාව සඳහාවත් එහෙම නැත්නම් මේ අඩු තැම්පුරෝ ගැනීම සඳහාවත් නේ මේ ජීවිතය පවත්වාගෙන ගිහිල්ලා තමන්ගේ මේ බ්‍රහ්මචර්යය රැකගෙන ඒ අවශ්‍යතාවය මත ආහාර අරගෙන ඒ ප්‍රයෝජනය සලකලා ආහාර ගන්නවා කියන එක තමයි මේ ආහාර ප්‍රත්‍යවේක්ෂාවේදී කරන්නේ. එතකොට එහෙම නැතුව මේ හන පෝෂණය කරන්න ගොඩාක් අමාරු නම් මේ අරවත් ඕන මේවත් ඕන මේ කෑම රසමදි මීට වඩා හොඳ කෑම වෙන ආරණ්‍යයකට ගියා නම් තියෙනවා වෙන තැනකට ගියා නම් මීටත් වඩා හොඳයි කියලා කෑම පස්සේ යන කෙනාට කෑමට කෑදර කෙනාට මේ වැඩේ හරියට කරගෙන යන්න අමාරුයි. ඒ කෙනාට දැන් හුස්ම ගන්න ඉඳගෙන හුස්ම දිහා බලන් හිටියත් මතක් වෙන්නේ ඊළාට හම්බ වෙන දාණය කනගෙන ඉඳ ගන්න හුස්ම ගන්න හුස්ම දිහා බලන්න. ඒ වුණාට මතක් වෙන්නේ ඊළඟට කන්න තියෙන්නේ මොකක්ද? රස කෑමක් හම්බුවේද? දවල් දාණයට මොකක්ද හම්බ වෙන්නේ කියලා මතක් වෙනවා. ඒ වගේම කලින් කාපු එක ගැන මොකක් හරි ගැටීමක් තියෙනවා නම් මතක් වෙනවා. අද කාපු එක සෞත්තු නිසා මීට වඩා හොඳ කෑමක් හම්බුණා නම් හොඳයි කියලා. ඒකත් මතක් වෙනවා. එහෙම ආසාවත් තරහවල් එක්ක යනවා. මේ කෑමට ගිජු කෙනාට කෑම සඳහා ගොඩක් කෑදර කෙනාට මේ වැඩේ හරියට කරගෙන යන්න බෑ. ඒ වගේම මොන දේ ලැබුණත් අපි කියමු හොඳ රස කෑමක් හම්බුණත් රස නැති කෑමක් හම්බුණත් ගොඩක් පෝෂදායී දෙයක් හම්බුණත් එහෙම නැති දෙයක් හම්බුණත් මේ මොන දේ හම්බුණත් මෙන්න මේකත් එක ඉවසගෙන ඉන්න පුළුවන් කෙනාට එතකොට අනේ යාට පුළුවන් මේ තමන්ගේ වැඩේ හරියට කරගෙන යන්න. මේ ලැබිච්ච අරමුණ හොඳයි කියලා ඒක බාර ගන්න එකනේ. දැන් මේකම තමයි මුලින්ම අර පෙන්නපු කිපෙන් නැති ස්වභාවය තව එක එක කොටසක් තමයි මේ ආහාරත් එක්ක කිපෙන් නැතුව ඉන්න එක. ඒකෙම තව එක පැත්තක් තමයි. එතකොට මේ පෝෂණය කරන්න පහසු කෙනෙක් ඉන්නෝ නම් එයාට පුළුවන් මේ ගමන පහසුවෙන් යන්න. දැන් මම මේ වෙලාවේ වැඩියෙන් උදාහරණ ගත්තේ භික්ෂුන් වහන්සේලාට සැලකලා. ඉතින් මේක මේ ගිහියොන්ටත් මේක සැලකුවා බැලුවාම ඒගොල්ලන්ටත් ඒකම තමයි. දැන් කාලේ ළමයි ඉන්නවා සමහර ළමයි ගොඩ අරවම ඕන මේකම ඕන කියලා ඉල්ලනෝනේ. චොක්ලට් මෝන ඩෝනට් මෝන එහෙම නැත්නම් අර කෑම විතරයි මං කන්නේ මේ කෑම කන්නේ නැහැ කියලා කොච්චර ළමයි ඉන්නවද මේ ඒ කෑමත් එක්ක හරි අමාරුයි පාලනය කරන්න අමාරුයි. දැන් ඉස්සර කාලේ බැලුවොත් නම් ළමයින්ට ඇත්තටම තියෙන පොඩි ආහාර වර්ග කීපයනේ තියෙන්නේ. දැන් ගමක ඉන්න ළමයෙක් ගත්තාම ඒ ළමයා දන්නේ ඒ ගමාවට තියෙන පළතුරු ගස්වල තියෙන එහෙම නැත්නම් ගෙවල් වල හදන ආහාර වර්ග කීපයක් විතරයි. දැන් මේ මුළු ලෝකෙම තියෙන ආහාර දන්න ඕනේ ටීවී එක ගත්තාම ෆෝන් එක දැක්කම. ඉතින් ළමයි ඉල්ලන්නේ මොකද්ද? මේ මුළු ලෝකෙම තියෙන හොඳ මේවා ටික තමයි ඉල්ලන්නේ. ඉතින් ඒක එක පැත්තකින් මේ අම්මල තාත්තල තමයි මේ ෆෝන් එකක් දීලා කම්පියුටරයක් දීලා ළමයින්ට මේ ලෝකෙම තියෙන හැම දෙයක්ම පෙන්නලා අන්තිමට මොන්ට මේ ලෝකේ තියෙන දේවල් ඉල්ලද්දි රණ්ඩු වෙනවා. ඉතින් ඕක තමයි දීලා ළමයි විතරක් නේ වැඩිහිටියෝ ගත්තත් අද දවසේ කෑම හොඳ නැහැ කියලා රණ්ඩු වෙන මිනිස්සු කොච්චර ඉන්නවද? ගෙදර ගෑනු එක්කෙනාගේ ඔළුව හට්ටිය ඔළුවට වනන්නේ. ඉතින් ඒ කෑම රස නැති වුණාම කොච්චර ප්‍රශ්න වෙනවද? එහෙම නැත්නම් කෑම රසව නැති වුණාම මේ කඩේ හොඳ නැහැ කියලා එහා කඩේට ගිහිල්ලා කනවා. ඉතින් ඒ කඩේ වැළුවමත් අන්තිමට තියෙන්නේ මේ මොකද්ද මේ පිටි සීනි තෙලුයි ටික කලවම් කරලා මොකක් හරි හැඩය විතරක් වෙනස් කරලා එකම ජාති ටිකක් විතරයි. ඉතින් අන්තිමට බැලුවා මොකද්ද මේ කෑමට හරියට පෝෂණය කරන්න බැරි නම් එහෙම නැත්නම් රස තෘෂ්ණාව පස්සේ යනවනම් ඒ කෙනාට ඒ රස තෘෂ්ණාව පස්සේ යෑම නිසා ඒක ඒවට කෑදරකම නිසා දන්නේම නැතුව මේ තමන් කරගෙන යන වැඩේ හරියට කරගන්න බැරි වෙනවා. ඒතර හුස්ම ගන්න ඉඳගත්තත් සක්මනක් කරගෙන ගියත් මතක් වෙන්නේ අන්න අරවම තමයි. පෝෂණය කරන්න පහසු කෙනෙක් වුණා නම් එයාට මේ ආනාපාන සතිය හොඳට වඩාගෙන යන්න පුළුවන්. ඊළඟට අනිත් කාරණේ විදියට පෙන්වන බුදුරජාණන් වහන්සේ ජීවිත පරිස්කාරයේ මන සන්තෝෂය ඇති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන ඕනේ පරිස්කාර විදියට දැන් භික්ෂුන් වහන්සේලා විදියට ගත්තොත් සිවුරු ලැබෙනවා, පිරිකර විදියට එහෙම නැත්නම් ගිලම්පස වගේ දේවල් ලැබුණාම ඒ ලැබිච්ච දේ එක්ක පරිස්කාරත් එක්ක ලැබුණ දේ මොකක්ද ඒකත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒ කෙනාට ගැටීමක් ඇත්තේ නැහැ හිත ඇතුලේ. මේ දේ ලැබුණොත් හොඳයි, මේ දේ නොලැබුණාම හොඳයි කියලා ගැටීමක් ඇති වෙනව නම් අන්න ඒ කෙනාට ඒ ගැටීමත් එක්කම මේ තමන් කරගෙන යන වැඩේ එහෙම නැත්නම් හිතේ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලාට වගේම ගිහියොත් එක්ක සලකලා බැලුවාම ගොඩාක් දෙනෙක් ඇඳුම් එහෙම නැත්නම් වාහන, ගෙවල් අරමේ ඕවා පස්සේ දුවන එකම නෙවෙන්නේ. ඒවා පස්සේ මේ ලැබිච්ච පිරිකර ලැබිට මේ තමන්ට හම්බ කරන එකෙන් ලැබිච්ච දේ මේක මදි මදි කියලා දුවන්න දුවන්න ඒවා පස්සේ යන්න යන්න අන්තිමටම වෙන්නේ මේ තමන්ගේ හිතේ සංසිඳින ගතිය ටික ටික අඩුවීමක් විතරයි වෙන්නේ. ඉතින් අපි බැලුවාම ලෝකේ තියෙන දේවල් බැලුවාම ලෝකේ මේ ජනමාධ්‍ය එහෙම නැත්නම් වටපිට අපිට ඇහෙන දේවල් බැලුවාම මේවෙන් අපි කුප්පණයකමනේ හැමතිස්සෙම කරන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තාම පෙන්වන්නෙත් මේක මේ ඉතා පුංචි දෙයක් සමහරට එහෙම දෙයක් ඇත්තෙත් නැහැ. ඒ වුණාට මේ කුප්පණ ගතියනේ වැඩි කර අවශ්‍යල පෙන්වන්නේ. වැඩි වැඩියෙන් අවශ්‍යන තරමට වැඩි වැඩියෙන් ඒකට බිස්නස් හම්බ වෙනවා. ඉතා පොඩි දෙයක් වෙන්න පුළුවන් ඒ වුණාට ඒක හොඳට අවශ්‍යල මිනිසුන්ගේ ඔළුවට දැම්මහම ඒකෙන් කරන්න මෙන්න මේ අවශ්‍ය නැති ජීවිත පරිස්කාරයක් මේ මිනිසුන්ට අවශ්‍යයි කියලා මේක නැතුව බෑ කියලා පෙන්වුවහම ඔන්න ඉතින් මිනිස්සු අර ඒකත් එක්ක ඇවිස්සලා ඒක පස්සේ යනවා. ඉතින් මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ආහාරය පෝෂණය කරන්න පහසු වෙන්න ඕනේ. ඒ වගේම ජීවිත පරිස්කාර ලැබෙන පරිස්කාරත් එක්ක සන්තෝෂයෙන් ලැබුණ මොන දේ ලැබුණත් ඒකත් එක්ක ලැබිච්ච දෙයත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඊටාම අඩු වැඩ අවශ්‍යතාවයේ මත විතරක් සලකලා වැඩ කරන්න ඕන පුළුවන් කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම ආහාර ලැබුණත් පොඩි දෙයක් ආහාර ලැබුණත් ඒකත් එක්ක සතුටෙන් යැපෙන්න පුළුවන් මට්ටමකින්. දැන් සමහර මිනිස්සු ඉන්නෝ පොඩ්ඩක් ආහාර ගත්තාම මදි ඒගොල්ලන්ට. ඒගොල්ලන්ට ඒ වෙනුවට මහා ගොඩක් ආහාර ලැබෙනවා. දැන් වේල් දෙකක් කාලා ජීවත් වෙනවා කිව්වම සමහරවිට ඒක අහන් ඇහුණත් හරිය නිකන් ඒක මහා භයානක වැඩක් කියලා නේ හිතන්නේ. මේ වේල් දෙකෙන් ජීවත් වෙනවද කියන එක බැලුවම හරි අමාරු වැඩක් කියලා බලන්න. ඇත්තට මේ කාලයක් පුරුදුනාට පස්සේ මේක මහා දෙයක් නෙවෙයි. දැන් අපි පොඩි කාලේ ඉඳලම ඉපදුන දවසේ ඉඳලම අම්මල තාත්තලා පුරුදු කරලා තියෙන අපි සමාජ පුරුදු වෙලා තියෙන වේල් තුනක් කාලානේ. දැන් ඒක නිසා මේක මේ පුරුදු වෙච්ච එක තමයි අතහැර ගන්න බැරි. දැන් අපි පුරුදු වෙලා හිටියනම් වේල් හතරක් හරි වේල් පහක් හරි කාලා ජීවත් වෙන්න. එතකොට මේ වේල් තුනක් කනවා කියන එකත් හරි අමාරු වැඩක්. දැන් මේ පුරුද්ද තමයි මේ වේල් තුනක් කියන එක පුරුදු වෙලා තියෙනවා. ඒක නිසා මේ දෙහිකට බස්සනවා කියන්නේ හරි අමාරු වැඩක් කියලා තමයි මිනිස්සු හිතන්නේ. ඉතින් මේ විදිහට මේ විනය ශික්ෂාපද පනවද්දි සමහර සාවින්හන්සලත් මේ බුදුහාමුදුරන්ට විරුද්ධව මේ ප්‍රොටෙස්ට් කරලා තියෙනවා මට වේල් දෙකක් කන්න බෑ කියලා. එකන පැවිදි වෙන්න එද්දී මෙහෙම නීතියක් තිබිලා නැහැ. පැවිදි වෙන්න එද්දිත් වේල් තුනක්ම කෑවට කමන්නේ. ඊළඟට පැවිදි වුණාට පස්සේ ටික කාලෙකින් බුදුරජාණන් වහන්සේ පෙන්නකොට වේල් දෙකක් විතරක් කෑවම ඇති. ඉර හැරුණට පස්සේ කන්න එපා කියන නීතියක් දැම්මට පස්සේ දැන් සමහර සායනහසල කියලා තියෙන මං පැවිදි වෙනකොට මෙහෙම නීතියක් තියුන්නේ. ඒක නිසා මට මෙහෙම කරන්න බෑ කියලා. අන්න ඒ වගේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙන එහෙනම් මේ වේල් දෙකෙන් ජීවත් වෙන්න බැරි නම් අමාරු නම් කමන්නේ තුනක් ගන්න. එනකට අලුතෙන් පැවිදි වෙන එන කට්ටියට මේ නීතිය වළංගු. ඒකට අලුතෙන් එන කෙනා දන්න ඕනේ මෙහෙම නීතියක් තියෙන බව. නීතියක් තියෙන බව දැනගෙන ඒක පිළි අරගෙන තමයි පැවිදි වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම නීතියක් තියෙන බව දැනගෙන ඒ නීතියට ගරු කරලා එතනට ඇතුළට එන කෙනා අවබෝධයක් තියෙනවනේ මම මේක දැනගෙන යාලු. එම නිසා මේ නීතියට මම ගරු කරන්න ඕන. දැන් බැලුවම නිස්සරණවනේ සමහර සම්මත දේවල් තියෙනවා. මෙන්න මේ මේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. මෙන්න මේ මේ වර්ග කෑම ගන්නෙ නැහැ කියලා සම්මතයක් තියෙනවනේ. අනේ ඒ සම්මතයට ආවට පස්සේ මෙහෙට එනකොටම දන්න ඕනම් එහෙම සම්මතයක් තියෙනවා. මේ සම්මතයට ගරු කළා තමයි මම මෙතෙන්ට ආවේ කියලා දන්න ඕනම් ආවට පස්සේ මට ප්‍රොටෙස්ට් කරන්න බෑ. මේ මං දන්නේ නැහැ මෙහෙම මට මෙහෙම මේව නැතුව බෑ. මස් මාළු නැතුව බෑ, ෆෝන් එකක් නැතුව බෑ කියලා ඉන්නේ. ඒවා කියන්න බෑ. මොකද එනකොටම දන්න මෙහෙම මේ මෙතන සම්මතයක් තියෙන මෙහෙම දේවල් කරන්න බෑ කියලා. මෙතන නීතියක් පනවගෙන තියෙන මෙහෙම දේවල් බෑ කියලා. ඉතින් ආවට පස්සේ ඒකට විරුද්ධව කෑ ගහනවනම් යා එන්න ඉස්සෙල්ලම එළියට දාන එක තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දැන් කෑම සඳහා මෙච්චර ගිජු වෙනව වගේම කෑම ප්‍රමාණය මේ පොඩි දෙයක් ලැබුණත් ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙකුට එයාට පුළුවන් තමන්ගේ වැඩේ කරගෙන යන්න. ලැබිච්ච ආහාරයේ රස විතරක් නෙවෙයි ලැබිච්ච ආහාර ප්‍රමාණය වුණත් අඩු වුණත් මේක අද මෙහෙම ලැබි ප්‍රමාණය අඩුවෙන් ලැබිච්ච එක හොඳයි. මේ පොඩ්ඩක් ලැබිච්ච එක නිසා මට හොඳට සිහියෙන් ඉන්න පුළුවන් නිදිමත එන්නේ නැහැ කියලා මේ ඒක ලැබිච්ච එකත් එක්ක සතුටෙන් ඉන්න කෙනාට පුළුවන් මේ තමන්ගේ වැඩේ තව හොඳට කරගෙන යන්න. ඒ වගේම මේ ජීවිත කාලය බැලුවා අද දැන් අද දවසේ බැලුවත් ලක්ෂ කීයක් ඇද්ද මේ අද උදේ වේල තාම කන්න බැරි වෙච්ච මිනිස්සු. කොච්චර මහන්සි වෙලා අතපහේ මහන්සි වෙලා වැඩ කරත් කන්න පුළුවන් මට්ටමට ගාණක් හොයා ගන්න බැරි වෙච්ච මිනිස්සු ලක්ෂ ගාණක් ඇති ලෝකේ. ඉතින් ඒ අතරේ මට පොඩි හරි දෙයක් ලැබුණා නම් ඒ ලැබිච්ච පොඩි දෙයත් එක්ක හරි සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න ඒ සතුටත් එක්කම තමන්ගේ හිත ඇතුලේ මේ ඇඟෙත් ප්‍රමෝදයක් එනවා, හිතෙත් ප්‍රමෝදයක් එනවා. අන්න ඒ ප්‍රමෝදයත් එක්කම මේ කරගෙන යන වැඩේ හොඳට සාර්ථකව කරගෙන යන්න පුළුවන්. මේකත් එක්ක අකමැත්තෙන් තරහෙන් ඉන්න තරමටම ඇඟෙත් ප්‍රමෝදය අඩු වෙනවා, හිතෙත් ප්‍රමෝදය අඩු වුණාම කරගෙන යන මොන වැඩේ වුණත් හරියට කරගන්න බැරි වෙනවා. තරහෙන් ඉන්න තරමටම ඒකම තමයි වෙන්නේ. ඒ වගේම මෙන්න මේව ආනාපාන සතිය වඩන කෙනෙකුට තව ගුණයක් තියෙන්න ඕන කියලා මේ ගුණ අතරින් තව එකක් වෙන්නවා. නිදි වරන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ කියන්නේ මේ කම්මැලිකමට උදේ ඉඳලා හවස වෙනකන් පොරවගෙන නිදා ගන්න වෙනුවට මහ රෑ වෙනකන් වුණත් හරි නිදි වරාගෙන මේ තමන්ගේ වැඩේ කරන්න හැකියාව තියෙන්න ඕන. ඒ කියන්නේ අල්ප මිද්ද තියෙන කෙනෙක්. දැන් මිද්ද කියලා කියන්නේ නිදිමත කම්මැලි ගතියනේ. කම්මැලි ගති නැතුව හොඳට දක්ෂව මේ තමන්ගේ වැඩේ හරියට කරගෙන යන්න පුළුවන් කෙනෙකුට නම් මේ ආනාපාන සතිය හරියට වඩා ගන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සීතල දවස් එක සමහරට හොඳටම නිදිමත වැඩි වෙන්න පුළුවන්. උදේ 4ට ගෙඩිය ගැහුවාම හරි අමාරුවෙන් තමයි නැගිටින්නේ සමහරු. එහෙම නැත්නම් නැගිටලා ආයෙත් කිරා වැටි වැටි ඉන්න එකමනේ කරන්නේ. ඒ වෙනුවට නිදි වරන්න පුළුවන් නම් මේක හොඳට කරගෙන යන වැඩේත් එක්ක හොඳට සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ කම්මැලිකම පුළුවන් තරම් අඩු නම් ඇඟ ශක්තිමත් වෙනකොට අන්න ඒක ඒ කෙනාට පුළුවන් මේ කරගෙන යන මොකක් හරි වැඩේ මොන වැඩේ වුණත් සමහරට නරක වැඩක් වුණත් කමන්නේ ඒක හරියට කරගන්න පුළුවන් කම්මැලි නැතුව. මේ කම්මැලියේ ගුලි ගැහිලා ඉන්න කෙනාට මොන වැඩේ කරන්න ගියත් ඒ වැඩේ හරියට කරෙන්නේ නැහැ නේ. පොඩ්ඩක් කරලා පටන්ගෙන නිකන් මගදී අතහැරලා දාලා යන එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට ආනාපාන සතිය වඩාගෙන කුප්පෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත්වීම සඳහාත් තියෙන ඕන තව එක ගුණයක් තමයි නිදි වරන්න හැකියාව තියෙන ඕන. නිදි වරන්න කියන්නේ එහෙම නැත්නම් මේ කම්මැලිකම නැති හොඳ දක්ෂ පුද්ගලයෙක් වෙන්න ඕන ඒ දේ කරන්න. ඉතින් මෙන්න මෙහෙම කම්මැලිකම නැතුව නිදි වරන්න හොඳට පුළුවන් කෙනෙකුට පුළුවන් මේක වැඩේ හරියට කරගෙන යන්න. ඒ වගේම අනිත් කාරණයක් විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බහුශ්‍රුත භාවය. එහෙම නැත්නම් හොඳ දේවල් දන්න කල්යාණ මිත්‍රය ආශ්‍රය කරන්න. ඒගොල්ලෝ අඳුරගෙන ඒගොල්ලොත් එක්ක ආශ්‍රය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් කල්යාණ මිත්‍රයෙක් අඳුර ගන්න එක තමයි ප්‍රධානම දේ තියෙන්නේ. නිකම්ම මේ කවුරු හරි හොඳ ලස්සන වචන අහිංසක විදියට කතා කිරීමම නෙවෙයි කල්යාණ මිත්‍රයෙක් කියන්නේ. සමහර විට බනින්න පුළුවන්. සමහර විට සැරපරුද වචන කියන්නත් පුළුවන්. ඒ වුණාට එයා කියන දේ තේරුව මොකද්ද කියලා තේරුම් ගන්න නම් ඒ තමනුත් ඒ ගුණයන් යම්කිසි ප්‍රමාණයක් තියෙන්න ඕන. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක් අඳුර ගන්න නම් තමන්ගෙත් යම්කිසි ප්‍රමාණයකට ඒ කල්යාණ මිත්‍ර ගති යම්කිසි ප්‍රමාණයකට වැඩිලා තියෙනවා. ඒ යම්කිසි ප්‍රමාණයකට තමන්ගේ කල්යාණ මිත්‍ර ගති වැඩෙනකොට අන්න එයාට තේරෙනවා මටත් වඩා ඉහළ කල්යාණ මිත්‍රය මෙතන ඉන්නවා. එහෙම නැත්නම් අපි අවටම සමහරට ඉන්න පුළා මට වඩා ඉහළ කල්යාණ මිත්‍රය. අන්න එහෙම කල්යාණ මිත්‍රව ඉන්නෝ නම් යන්න ඒගොල්ලොත් එක්ක වැඩි වැඩියෙන් ආශ්‍රය කරනවා. ආශ්‍රය කරනකොට ඒ කල්යාණ මිත්‍රයන්ගෙන් දැනගන්න ලැබෙන්න පුළුවන් මේ මීට වඩා හොඳ දේවල් මීටත් වඩා මේ කරගෙන යන ප්‍රතිපදා මීටත් වඩා හොඳින් කරගෙන යන විදි තියෙන්න පුළුවන්. අන්න ඒ දේවල් හොඳ නිවැරදි දේවල් විතරයි නේ ඒතර කතා කරන්නේ. සමහර බාල පුද්ගලයොත් එක්ක එහෙම නැත්තම් මේ වැරදි දේවල් කතා කරන පුද්ගලයොත් එක්ක එකතු වුණාම කතා කරන්නේ මොකද්ද නිකන් අනවශ්‍ය දේවල් ගොඩක් නේ. දැන් අපි කලින් කතා කරපු පෝෂණය කරන්න අපහසු කෑමට ගිජුකව එහෙම නැත්නම් නිදිමත මෙන්න මේ දේවල්මනේ කතා කරන්නේ. ගොඩක් දෙනෙක් හම්බුනහම කතා කරන්නේ අද කෑම එච්චර හොඳ නැහැ මීට වඩා රස කෑම හම්බුනා නම් හොඳයි එහෙම නැත්නම් මේ දවස්වල මේ වැස්සත් එක්ක හරි නිදිමතේ හොඳට පොරවගෙන නිදා ගන්න පුළුවන්. ඒ වගේම මට ලැබිච්ච මේ පිරිකර එච්චර හොඳ නැහැ මීට වඩා පිරිකර ලැබුණා නම් මීට වඩා හොඳයි කියලා අර නොලැබිච්ච දේවල් එක්කමනේ අපි නිතරම කතා කරන්නේ. ඒ වෙනුවට කල්යාණ මිත්‍රයෙක් හම්බුණා නම් අන්නේ කල්යාණ මිත්‍රයා කතා කරන්නේ මේ ලැබිච්ච මේ අවස්ථාවේ ප්‍රයෝජනේ කතා කරන. මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම ගැන කතා කළා. මෙන් මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් විදිය තමයි ඒ කෙනා කතා කරන්නේ. අන්නේ මේ විදියට කල්යාණ මිත්‍රයෙක් හම්බුනහම අන්නේ කල්යාණ මිත්‍රය අඳුරගෙන අන්නේ ඒගොල්ලොත් එක්ක වැඩි වැඩියෙන් ආශ්‍රය කරගෙන මේ මාර්ගයේ යන කෙනෙකුට මෙන්න මේ ආනාපාන සතිය පහසුවෙන් වඩන්න පුළුවන්. පහසුවෙන් වඩලා අර කලින් කිව්වා වගේ කිපෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත්වීමේ හැකියාව ලේසියෙන්ම සිද්ධ වෙනවා. වැඩි කාලයක් යන්නේ නැතුව චිරස්සේවා කුප්පං පටිවිජ්ජති කියන්නේ අඩු කාලයකදී පුළුවන් තරම් ඉක්මනින් මේ ආනාපාන සතිය වඩලා නිවන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් කිපෙන්නේ නැති පුද්ගලයෙක් බවට පත්වෙන්න මෙන්න මේ තවත් එක ගුණයක් තමයි මේ වටපිටේ ඉන්න කල්යාණ මිත්‍රය අඳුරගෙන අන්නේ එයාත් එක්ක වැඩි වැඩියෙන් ආශ්‍රය කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සාසන බ්‍රහ්මචර්ය ගැන මේ සතුටක් තියෙනවනේ මේ කෙනාට. දැන් ගොඩක් දෙනෙක් කිව්වා මේ සාසන බ්‍රහ්මචර්ය රකින්නවා මේ පැවිදි වුණ කෙනෙක්මට රකින්නවා. ඒ වුණාට ඒ ගැන සතුටෙන් ඉන්න අය ගොඩක් දෙනෙක් අඩුයිනේ. ඉතින් මේක පැවිද්දන් විතරක් නෙවෙයි අපි කියව මේ ගිහිපුත් අය ගැන බැලුවා භාවනා කරනවා මේ කමඨහන් ගන්නවා ඒ වුණාට ඒ ගැන සතුටෙන් නෙවෙයි කමඨහන් වර්තාවේ ලියන්නේ. මට අද හුස්ම දැනුණා කියන එක සතුටෙන් කියන අය කොච්චර අඩු දෙනෙක්ද ඉන්නේ. මෙච්චර දැනුන්නේ නැහැ අරක දැනුන්නේ නැහැ මෙහෙම ලැබුන්නේ නැහැ කියන වැඩි හරියක් කියන්නේ අරක වෙච්ච එක හොඳයිද මෙහෙම නොවුන ඇයි මෙහෙම මට මෙහෙම නොදැනුනේ ඇයි මොකද්ද මේ නිල් පාට දැනුනේ ඇයි මට ඒ වගේ ප්‍රශ්න අහන එකමනේ තියෙන්නේ. ඒ වෙනුවට මට නිල් පාට හරි පේනවා කහ පාට පේනන ආලෝකයක් පේනවා. ඉතින් ඒක හරි ආලෝකයක් පේනවා. ඒක එතනින් ඉවරයි. අන්න ඒ වගේ දැනිච්ච දේ මත සතුටෙන් ඉන්න මේ කරගෙන යන ප්‍රතිපදාවත් එක්ක සතුටෙන් ඉන්න පිරිස ගොඩාක් අඩුයි. ඒ වගේම සමහරවිට හිත පිට යන හිත පිට ගිය එකත් එක්ක සතුටෙන් මේක හිත පිට ගියා ඒ උනාට ආයෙත් ආවනේ. ඒකත් එක්ක සතුටු වෙන්න පුළුවන් පිරිස ගොඩාක් අඩුයිනේ. ඉතින් මේක භික්ෂුන් වහන්සේලාට මේ කරගෙන යන බ්‍රහ්මචර්යයත් එක්ක සතුටෙන් ඉන්නා වගේම මේ ගිහි කෙනෙක් වුණත් එහෙම නැත්නම් ඕනම මේ කරගෙන යන මේ හුස්ම බැලීම එහෙම නැත්නම් සතිමත් වීමත් එක්ක මේ දැනෙන දේ මත සතුටෙන් ඉන්න පුළුවන් නම් ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න එයාට ඒ සතුටත් එක්කම ඒ කරගෙන යන වැඩේ හොඳින් කරගෙන යන්න පුළුවන්. මේ තමන් කරගෙන යන ප්‍රගුණ කරගෙන යන වැඩේ තියෙනවනේ. ඒ කරගෙන යන ප්‍රගුණ කරගෙන යන වැඩේ ලැබෙන මොකක් හරි ප්‍රතිඵලයක්. ඒක හොඳ ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවන් ලැබිච්ච මොකක් හරි අපි බලාපොරොත්තු නොවුන ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒ මොකක් ලැබුණත් ඒකත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් නම් අන්න එයාට ඒ වැඩේ මොන වැඩේ හරි හරියට කරගෙන යන්න පුළුවන්. එහෙම හරියට කරගෙන යන කෙනාට ඒකෙන් ලැබෙන ප්‍රතිඵල දැන් මුලින් නරක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. ඒ වුණාට අවසාන ප්‍රතිඵලයට එයාට පහසෙන් ළඟා වෙන්න පුළුවන්. අතරමඟදී ලැබෙන නරක ප්‍රතිඵලයක් වුණත් ඒක සතුටෙන් බාර ගන්න ඕන නම් ඒක වෙච්ච දේ දැන් උණයි උණයි කියලා ඉවරයි කියලා තේරුම් ගත්තා නම් එතනින් එහාට ඉස්සරහට යෑමක් තියෙනවා එයාට. දැන් හුස්ම ගන්නකොට හිත පිට ගියා. හිත පිට ගියා කමන්නේ. හිත ආයස්සරයක් හිත පිට ගිහිල්ලා ආයස්සරයක් ආපු වෙලාවේ ඒක සමාදන් වෙලා දැන් හරි දැන් කමන්නේ ඇතුළට ආවනේ. දැන් මං ආයෙත් මේ වැඩේ කරනවා කියලා ඒකත් එක්ක ආයෙත් හිටපු ගැන ආට මේකේ අවබෝධයකට එන්න පුළුවන්. හිත පිට ගියපු එකත් එක්ක මේ ඒකත් එක්ක පසුතැවෙන කෙනෙකුට ආයෙත් ඒ තත්වෙට එන්න බෑනේ. අන්න ඒකම තමයි මෙතන තව විදියකින් කියන්නේ මේ මොකක් හරි ප්‍රතිඵලයක් ලැබුණොත් අන්න ඒ ලැබිච්ච ප්‍රතිඵලයත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන්. ඒ ප්‍රතිඵලය මොකක් නරක එකක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට අවසානයේ ලැබෙන අවසාන ප්‍රතිඵලය ඒක නිසා ඒකෙන් තව අත්දැකීමක් විතරයි වෙන්නේ. මේ ෆේල් වෙන හැමතිසෙම ඒ ෆේල් වීමත් එක්ක යම්කිසි අත්දැකීමක් එනවා. ඊළඟ දවසේ මීට වඩා වෙනස් විදියකට මේකට ගොඩදා ගන්න පුළුවන්. මේක මේ වෙලාවේ ගොඩදා ගන්න බැරි වුණේ මගේ මොකක් හරි දුර්වලතාවයක් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ කිසිම දුර්වලතාවයක් නොතිබුණත් වටපිට මොකක් හරි හේතු සම්පාදනය වෙලා මේක වැඩේ වරදින්න පුළුවන්. ඒ වෙනුවට මේක කමන්නේ අද මෙහෙම වුණා හෙට මම මෙහෙම නොවන විදියට වැඩ කරගෙන යනවා. මගේ පැත්තෙන් මට පුළුවන් අවශ්‍යතාව ටික මං සපයනවා. පිටින් ලෝකෙන් වෙන අවශ්‍යතාව සපයන්නේ නැතුත් වරදින්න පුළුවන්. වරදුනාට කමන්නේ මං හෙටත් මේකම කරනවා කියලා කරන වැඩේ ගැන සතුටෙන් ඉන්නවා. අන්න ඒ විදිහට මෙහෙම කරන වැඩේ ගැන සතුටෙන් ඉන්න කෙනාට ඒ ලැබෙන ප්‍රතිඵලත් එක්ක ප්‍රතිඵල ගැන කිසිම බලාපොරොත්තුවක් නැතුව ඉන්න කෙනාට මෙන්න මේ විදිහට පහසුවෙන් මේ කරගෙන යන ආනාපාන සතිය එහෙම නැත්නම් සතිමත් වීම හොඳට කරගෙන ගිහිල්ලා පහසුවෙන් කිපෙන්නේ නැති පුද්ගලයෙක් මට්ටමටපත් වෙන්න පුළුවන්. මෙන්න මේක තමයි අනිත් කාරණේ විදිහට බුදුරජාණන් වහන්සේ මෙතනදී පෙන්වලා දෙන්නේ. මේ කියන්නේ ඇත්තටම මේ කිපෙන්නේ නැති පුද්ගලයෙක් බවටපත් වෙන කෙනෙකුට තිබිය යුතු ලක්ෂණ. එහෙමත් නැත්නම් මේ සූත්‍රයේදී අනිත් පැත්තට පෙන්නනවා කිපෙන්නේ නැති පුද්ගලයෙක් නම් මේ ආනාපාන සතිය ආසේවනය කරන නිතරම ඒ කියන්නේ භාවිතා කරන බහුලීකත කරනවා. ආනාපාන සතිය කියලා කිව්වහම මෙහෙම හුස්ම එකම විතරක් නෙවෙයි ඒක අර මුලින් සම්මත කරගන්න හුස්ම දිහා බලන් ඉන්න වෙලාවට මේ සතිය දවස පුරාම පැය 24ම මේ සතිය එක දිගට පවත්වාගෙන යන කෙනෙකුට පුළුවන් මේ විදිහට කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. ඒ කියන්නේ මොන අරමුණක් ආවත් තමන් කැමති අරමුණක් ආවත් අකමැති අරමුණක් ආවත් තමන්ගේ හිත විරුද්ධ දෙයක් වුණත් ඒකට ආසාවක් ඇති කරගන්නේවත් නැතුව එහෙම නැත්නම් ඒකත් එක තරහක් ඇති කරගන්න නැතුව එහෙම නැත්නම් ඒකත් එක බය වෙලා දු පැනලා දුවන්නේ නැතුව මෙන්න මෙහෙම එක එක මේ කිපෙන එහෙම නැත්නම් මේක ඇවිස්සෙන කිසිම ස්වභාවයකට පත් වෙන්නේ නැතුව ඒ ලැබිච්ච අරමුණේ අරමුණට ආයිත් ඒ විදිහට ආවා වගේම යන්න දෙනවා. ඒ අරමුණට වටිනාකමක් දෙන්නේ නැති කෙනෙකුට පුළුවන් මේ කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න. අන්න එහෙම කිපෙන්නේ නැති කෙනෙකුට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ එයා මේ වැඩේ කෙලවර කරගත්ත කෙනෙක් විදිහට. ඒ කිපෙන්නේ නැත්තේත් එහෙම මේ කම්මැලිකමට අර මේකෙදි කිව්වා වගේ කම්මැලිකමට නිදිමතට නෙමෙයි කිපෙන්නේ නැතුව ඉන්නේ. ඒකේ යථා ස්වභාවය තේරුම් අරගෙන නිකම්ම මේ ආවා කම්මැලිකමට මෙහෙම මෝඩකමට ප්‍රඥාව නැතිකමට කිපෙන්නේ නැතුව ඉන්න එක නෙවෙයි මෙතෙන්දි කියන්නේ. මේකේ ස්වභාවය තේරුම් අරගෙන මේකට කිපීමෙන් ඇති වැඩක් නැහැ, කිපීමෙන් ප්‍රයෝජනයක් නැහැ, මෙහෙම දෙයක් නැහැ කියලා තේරුම් ගත්ත නිසාම තමයි කිපෙන්නේ නැතුව ඉන්නේ. එහෙම නැත්නම් ඇවිස්සෙන්නේ නැතුව ඉන්නේ මේකේ ස්වභාවය තේරුම් අරගෙන. දැන් පළවෙනි අකුප්පා සූත්‍රයේදී පෙන්වලා දෙන්නේ මොකද්ද මේ අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියන මේ දේවල් ගැන හරියටම තේරුම් ගත්ත නිසා තමයි මේකේ යථා ස්වභාවය තේරුම් අරගත්ත නිසා තමයි මේකට කිපෙන්නේ නැත්තේ. නොකිපී ඉන්නේ මේකේ යථා ස්වභාවය දැනගෙන. කිපීමේ ඇති ප්‍රයෝජනයක් නැහැ. කිපීමෙන් වෙන්නේ මේ සංසාරේ පෝෂණය කරන බව එකම වෙන බව දැනගෙන නොකිපී ඉන්න කනේ මුලින්ම කියන්නේ. ඊට පස්සේ අන්න එහෙම නොකිපී ඉන්න කෙනෙකුට මෙන්න මේ විදිහට ආනාපාන සතිය වඩන එක තමයි නොකිපී ඉන්න මට්ටමට එන්න කෙනෙකුට කළ යුතු වැඩේ. අන්න ඒ ආනාපාන සතිය භාවිතා බහුලීගත කරන කෙනෙකුට මෙන්න මේ වගේ ලක්ෂණ කීපයක් තියෙන්න ඕන කියලා තමයි ලක්ෂණ කීපය තමයි අද දවසේ මම වැඩිපුර වෙලා කතා කරේ. අන්න එහෙම ලක්ෂණ තියෙන්න ඕන එක තමයි මේ අපි කරගෙන යන ප්‍රතිපදාවේ අපිට තිබිය යුතු ලක්ෂණ තමයි මේ දේශනා කරේ. මේක පැවිද්දන්ට විතරක් නෙවෙයි ගිහි අයට විතරක් නෙවෙයි මෙන්න මේ විදිහට කිපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න අවශ්‍යතාවය තියෙන කෙනාට මෙන්න මේ ලක්ෂණ ටික තමන් විසින්ම ඇති කරගන්න ඕන. දැන් අපි අතරේ මේ මේ ලක්ෂණ සමහර එක එක මට්ටම් වලින් තියෙන්න පුළුවන්. දැන් අපි කියපු ලක්ෂණ ගත්තත් කෑමට තියෙන ආසාව අඩුකම, නිදිමත, නිදිමත ඉවසන්න පුළුවන්කම, ලැබෙන ඊළඟ ලැබෙන දෙයින් සතුටෙන් ඉන්න පුළුවන්කම, ඊළඟ කල්යාණ මිත්‍රය ආශ්‍රය කරගෙන ඒගොල්ලොත් එක්ක ඒගොල්ලන්ගේ ගුණ තමන්ට ලබා ගන්න මේ මේ දේවල් බැලුවහම අපි අතරේ එක එක්කෙනාට මේ මේ දේවල් අඩු වැඩි ප්‍රමාණ වලින් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ 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 දේවල්ට අපි දක්වන වටිනාකම සමහරලාට අඩු වැඩි වෙන්න පුළුවන්. සමහර කෙනෙක් කැමට දක්වන ගිජිකම අඩු වෙන්න පුළුවන්. ඒ වුණාට වෙන මොන හරි ඇඳුම් හරි වෙන මොන හරි දේවල්ට වැඩියෙන් ආසාවල් තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙම එක එක පුද්ගලයා ගත්තහත් ඒ එක එක්කෙනාගේ තියෙන මේ මේ ආනාපාන සතිය කරගෙන යාමට තියෙන මේ බාධා දේවල් එක එක මට්ටම් වලින් තියෙන්නේ. ඒ වගේම එකම පුද්ගලයා ගත්තත් මෙන්න මේ තියෙන බාධාවල් එක එක වෙලාවට එක එක විදිය. සමහර දවසකට හොඳට කැමට ආස හිතන්න පුළුවන්. සමහර දවසට මේ පොඩි දෙයක් ලැබුණත් ඒකත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. මෙන්න මේ වගේ එකම පුද්ගලයා ගත්තත් මෙහෙම ඒවා වෙනස් වෙනවා. ඉතින් මෙහෙම වෙනස් වුණත් මේ වෙනස් වීමත් අඳුර ගන්න පුළුවන්. ඒකත් තව සතිමත් භවයේ තව දෙයක්. මෙන්න මෙහෙම මගේ අද දවසේ මම මේ මේ දේවල්ට වැඩි වටිනාකමක් දෙනවා. මේ වෙලාවට මෙහෙම දේවල්ට වටිනාකමක් දෙන්නේ නැහැ. උදේ පරයන්කේ ඉන්නවට වඩා හවස පරයන්කයක් කරද්දී නිදිමත මට එනවා වැඩි. කම්මැලිකම වැඩි මට. මෙන්න මෙහෙම දේවල් අඳුර ගන්න පුළුවන් නම් අන්නේ අඳුර ගැනීම හරහාම මේකෙන් මේ දේ කෙරීමේ මගේ කරගෙන යන ප්‍රතිපදාවට බාධාවක් වෙනවා. ඒ වගේම මේකෙන් මේ කරන එකෙන් මගේ වැඩේ ඉක්මනට කරගෙන යන්න අමාරුයි කියන එක තේරුම් ගත්තාම තමන්ටම පුළුවන් මේකෙන් ගැලවෙන්න. ගැලවෙනවා කියන්නේ එකපාරට 100ට 100ක් එක දවසෙන් මේ කරායකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ටික ටික මේකෙන් ගැලවෙන්න පුළුවන්. ගැලවිලා තමන්ගේ මේ කරගෙන යන වැඩේ හරියට පහසුවෙන් කරගෙන යන මට්ටමට අඩු වැඩි වීමත් එක්කම පහසුවෙන් කරගෙන යන්න පුළුවන් මට්ටමට එනවා. අන්න ඒ ආපු දවසට ඒ කියන්නේ එක දවසින් නෙවෙයි මෙහෙම කරගෙන යන මට්ටම ටික ටික වැඩිවීමක් වෙලා ඊළඟට මෙන්න මේ විදිහට මේ ලෝකය ගැනම මේ ආනාපාන සතිය හරහා මේ මුළු ලෝකය ගැනම අර්ථයෙන් ධර්මයෙන් නිරුත්තියෙන් අඳුරගත්ත කෙනාට මේ ලෝකේ මොන අරමුණක් ආවත් ඒකටත් එක්ක ආසාවෙන් හරි තරහවෙන් හරි ඒකත් එක්ක කිපෙන ගතිය නැති වෙලා ඒකත් එක්ක ඇවිස්සින ගතිය නැති වෙලා අකුප්පා කියන තත්වයටපත් වෙනවා. ඒ කියන්නේ අපි මේ ඉන්න හැම දිනාම දැනට ඉන්නේ කුප්පයෝ කියන මට්ටමේනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන මේ තේරුමත් එක්ක ගත්තාම බුදුරජාණන් වහන්සේගේ ඩිෆිනිෂන් එකක් ගත්තාම රහත් වෙච්ච නැති හැම දිනාම කුප්පයෝ කියන මට්ටමේ තමයි ඉන්නේ. ඉතින් මේ සියලු දෙනා මේ කුප්පයෝ කියන මට්ටමේ ඉඳගෙන අකුප්පා කියන මට්ටමට ඒම සඳහා අද දවසේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේ මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා කියන අදහසත් ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. අද දවසේ අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප වෙනුවෙන් ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සුපුරුදු පරිදි ධර්ම දේශනාව අවසානයේදී යම් කෙනෙක් පසු සම්බන්ධ වුණොත් එයාගේ ප්‍රයෝජන පිණිස පොඩි සාරාංශගත කිරීමක් කරනවා. ඉදී ඉතින් මගේ අතින් යම් වරදක් වුණොත් මම ඉදිරිපත් කරන මට ඇහිච්ච සහ මට තේරුම් ගිය විදිහට ඉතින් ඒ සඳහා එහෙම වරදක් වුණොත් ත්‍රිවිධ රත්නයෙන්ම සමාව ආයදෙමින් සාරාංශය ඉදිරිපත් කරන්නේ. ස්වාමීන් වහන්සේ අද දවසේ යොදාගත්තේ මජ්ඣිම නිකායේ පංචේහි වග්ගේ එන අකුප්පම සූත්‍රය උපකාර කරගෙන මේ කුප්ප සහ අකුප්ප යන දෙය අපිට පැහැදිලි කර දුන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ නොකිය කිව්වා අපි සියල්ලම ඉතින් කුප්පයෝ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ කුප්ප කියන සහ අකුප්ප කියන දේ දකින්නේ වෙනත් ආකාරයෙන් කියන බවත් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉතින් නමුත් අපි දකින්නේ මේ කුප්පවීම අපේ ඇස කන නාසය තුලින් ගන්නා ඒ සංඥා සහ අරමුණු නිසා අපි කිපෙනවා, ගැටෙනවා, බය වෙනවා. ඒ දේ තමයි අපි බොහෝ වෙලාවට දකින්නේ. නමුත් කැමැති අරමුණක් කෙරෙහි ඇලීමක් ඇති වූ පමණින්මත් එම කුප්පගතිය අපි වෙත ඇති වෙනවා. ඉතින් මේක තමයි බුදුන් වහන්සේ එහෙම කුප්පේක දකින විකුප්ප වීම දකින්නේ. ඉතින් බුදුන් වහන්සේ කියනවා එහෙම කුප්ප ගති ඉක්මවන්නේ කොහොමද? ඒ සඳහා මේ ಗುಣ පහක් අපිට සඳහන් කරනවා. කොහොමද මේ අකුප්පා සහගත කෙනෙක් වන්නේ මේ කුප්ප ගති අතහැරලා කියලා. ඉතින් ඒ සඳහා කාරණා පහක් ඉදිරිපත් කරා. අර්ථ ධම්ම නිරුක්ති පටිභාන පටිසම්භිදා සහ විමුක්ති ඥාන දස්සන කියන ලක්ෂණ ඇති කෙනෙක් මේ අකුප්පා සහගත කෙනෙක් වෙනවයි කියලා. ඉතින් අපි අපේ එදිනදා ජීවිතයට කොහොමද මේ ගති සම්බන්ධ කරගන්නේ කියලා ස්වාමීන් වහන්සේ සරලව පැහැදිලි කරා. ඉතින් බාඩ විලා අපේ සිතට කායට සිත දැම්මා. ඉතින් ඒ වෙලාවට ඉතින් අපි අය සිදුවෙන දේ දකිනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයට සිත යනවා. ඉතින් එහිදී ආස්වාස ප්‍රාස්වාසය වෙන්කර හඳුනා ගන්නවා. එහි තියෙන සියලුම ලක්ෂණ අඳුන ගන්නවා. මේ දැනෙන දේවල් ගැන අපි දැනුමක් ඇති කර ගන්නවා. ඉන්පසු එය සම්පූර්ණ ක්‍රියාවලියක් බවත් අපේ පාලනය කිරීමෙන් තොර බවත් සම්පූර්ණ දැනීමක් අපිට ඇති වෙනවා. ඉතින් මේක මෙහෙම දැනගන්නකොට මේ ලෝකය අපෙන් එළිය තියෙන ලෝකයටත් මේ දැනුම අපි පාවිච්චි කරලා එය විදහා දැන හත්පස විහිදුවලා ඒ දැනුම මේ හැම දෙයක්ම සිදුවෙන්නේ මේම ක්‍රියාවලිය අනුවයි. ඒ පිළිබඳ අපි නොගැටි නොතැවි ඉන්න අපිට ශක්තියක් ලැබෙනවා කියලා. ඉතින් මේ අකුප්පා සහගත පුද්ගලෙක් තුළ තිබිය යුතු ලක්ෂණ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. එම පුද්ගලයෙක් අල්ප කෘත්‍ය ඇති අයෙක් වෙන්න ඕනේ. ඊළඟට තමන්ට පෝෂණය කිරීමට පහසු කෙනෙක් වෙන්න ඕනේ. ලැබෙන දේවල් පිළිබඳ සතුටින් සිටින්න කෙනෙක් විය යුතු වෙනවා. ඊළඟට කම්මැලි ගති නැති, නිදිමත ගති නැති, තමන්ගේ කරන වැඩේ හරියට කරගෙන යන්න පුළුවන් කෙනෙක් බවට පත් විය යුතුයි. ඊළඟට බහුශ්‍රුත භාවයේ ඉතාම වටිනා දෙයක් ස්වාමීන් වහන්සේ ඉතින් පැහැදිලි කරාම කල්යාණ මිත්‍ර ඇසුර. ඉතින් ඒක අපිට නිකන් ලැබෙන්නේ නැහැ. තමන් තුළම කල්යාණ මිත්‍ර ගති ඇති කරගන්න ඕනේ. එතකොට ඒ අපිට දැකීමට හැකියාවක් එනවා. ඒ කල්යාණ මිත්‍රයෝ අපිට මොනවක් කිව්වත් අපිට අපේ දැනුම ඒ කල්යාණ මිත්‍රයේ ගති තුලින්ම එම උපදෙස් හා එම මොනවා කිව්වත් අපේ දැනුම තුලින් අපිට දකින්න හැකියාව එනවා. අපිත් කල්යාණ මිත්‍ර ගති ඇති කරොත්. ඉතින් ඊට අමතරව බ්‍රහ්මචර්යය ගැන සතුටින් සිටීම සිටිය යුතු අය කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. මේකත් ඉතා වටිනා දෙයක්. තමන් ඉතින් මූලිකම අපි ආනාපාන සතියට හිත යොමු කරන, කායට සිත යොමු කරනවා. ඉතින් සමහරලාට සතුටක් ඇති වෙනවා, සමහරලාට දුකක් ඇති වෙනවා, එපා වීමක්. ඉතින් මේ ලැබෙන සියලුම ප්‍රතිඵල ගැන සමසිතින් යුක්තව සිටින්න උත්සාහ ගත යුතුයි. ප්‍රතිඵල බලාපොරොත්තු නොවිය යුතුයි. ලැබෙන දේ ගැන සතුටින් සිටිය යුතු කෙනෙක් වෙනවා. ඉතින් මෙවැනි කෙනෙක් පහසුවෙන්ම අකුප්පාගත පුද්ගලයෙක් බවට පත් වෙනවා යන්න ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා. ඉතින් තාම වටිනා දෙයක් අපිට අද ලෝකයක්ම කුප්පගතියෙන් ඉන්න වෙලාවක, ලෝකයක්ම තරහෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් සිටින වෙලාවක ඉතින් අපිටත් මෙවැනි ධර්ම දේශනාවක් තුළින් විශාල සහනයක් ලැබෙනවා. අපේ ප්‍රායෝගික පුහුණුවටත් ඉතාමත් උපකාරයක් වෙනවා. ඒ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. වැඩසටහනේ ඊළඟ අංකය විදිහට තිබෙන්නේ සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. සතිමත් බව පුහුණු කරන්න අප වෙත ඉදිරිපත් කරලා තියෙන වාර්තා ඉදිරිපත් කරනවා. ඊට ප්‍රථම නිස්සරණමණේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සතිමත් බව පුහුණු කරන අය සඳහා, ඉතින් අපි කිව්වොත් මේ අකුප්පා ගතිය පුහුණු කරන්න උත්සාහ කරන අය සඳහා පත්‍රිකාවක් සකස් කරලා තියෙනවා. කොහොමද අපි මේ පුහුණුව පටන් ගන්න කියලා මම ස්ක්‍රීන් එක ෂෙයා කරගන්නම්. මං හිතනම් මම පත්‍රිකාව සියලු දෙනාටම
අපිට පේනවා නේද?
හා හා. මෙහි මුලින්ම වීඩියෝ පට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝ පට දෙකේදී සඳහන් වෙන්නේ සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව මූලික උපදෙස්. වීඩියෝ පට දෙක නරඹලා මුලින්ම අදහසක් ඇති කරගෙන කොහොමද මේක කරන්න කියලා ඉතාමත් වැදගත් වෙන්නේ තමුන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ප්‍රායෝගිකව කොහොමද තමුන් මේ සතිමත් බව පුහුණු කරන්න කියලා. ඉතින් ඒ සඳහා දිනකට විනාඩි පහක් සතිමත් ඇවිදීම, විනාඩි පහක් පමණ සතිමත් හිඳ ගැනීම, තමන්ගේ පුළුව හැකි පමණින් මේක පටන් අරගෙන තමුන්ගේ පුහුණුව සතියක් පමණ කරලා පැය දෙකක් පමණ සම්පූර්ණ කිරීමෙන් පසු තමුන්ගේ අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් කොහොමද ලියන්නේ කියලා තව පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. ආනාපානය හෝ කයි උදරේ පිම්බීම හැකිලිම හෝ තමුන් කොහොමද මේ පටන් ගත්තේ, ඊළඟට සතිමත් සක්මනේදී කොහොමද තමුන් මේක පටන් ගත්තේ, තමුන්ට දැනෙච්ච දේවල් මේ සියලු දේවල් ඇතුළත් කරලා තමුන්ගේ වාර්තාව අත්දැකීම අප වෙත එවන්න පුළුවන්. ඒ සඳහා වන Google Form සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර වෙලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අපි අවස්ථාව ලබා දෙනවා. තමුන්ගේ ගැටලුවක් එම වාර්තාවට සඳහන් කරන බැරි හෝ තවදුරටත් උපදෙස් අවශ්‍ය නම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට කතා කරලා තවදුරටත් උපදෙස් ගන්න පුළුවන්. වැඩසටහන සෑම ඉරිදා දිනකම මෙල්බන් වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා සමාවෙන්න, ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා, මෙල්බන් වේලාවෙන් 11:30 සිට සවස 1 දක්වා, නවසීලන්ත කාලයෙන් 1:30 සිට 3 දක්වා පැවැත්වෙනවා. Zoom meeting එකේ details මෙතන අපි සඳහන් කරලා තිබෙනවා සහ මුරපදයත් ඒ සමගම තිබෙනවා. පුහුණු කරන අයගේ යම් ගැටලුවක් තිබුණොත් මම පත්‍රිකාව තමුන්ට ඩවුන්ලෝඩ් කරන්න බැරුණොත් මම chat section එකේ දානවා. අපිට ඊමේල් කරන්න පුළුවන්. සංවිධායක මණ්ඩලයේ කෙනෙක් එම ඊමේල් වලට උත්තර ලියා පිළිතුරක් සහ මම attachment එක එවන්න උත්සාහ කරා. ඊළඟට තිබෙන්නේ අපිට ලැබී තිබෙන සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා මම නාමන්තගෙන් ඉල්ලා සිටිනවා අද දිනේ අපිට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස.
බොහොම ස්තුතියි නදී. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉල්ලාගෙන ආශ්‍රයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ, පළවෙනි වාර්තා අපිට ලැබී තිබෙන්නේ වියනදුවගෙන්.
නාමන්ත සමාවෙන්න, අපි මට මේ ධම්ම කුසල ස්වාමීන් වහන්සේව ආරාධනා කරන අමතකුණා. අවසරයි ස්වාමීන් වහන්ස, වහන්සේවත් ගෞරවණීයව අපේ වැඩසටහනට පාද නමස්කාර කොට පිළිගන්නවා. අවසරයි.
සාදු සාදු.
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස, මම වියනදුවේ වාර්තාව ඉදිරිපත් කරන්නම්. I was watering plants mindfully. I felt the watering can is hard. I also felt it heavy in the beginning and it went lighter as it emptied out. I heard the sound of the pouring water. That is the end of report, Panthe. It's a short statement today.
Okay, so this is how we can practice mindfulness in our day-to-day life. So Viana is showing us some guidance. So the little kids, they like these type of activities. Probably not the sitting, walking, but doing daily activities mindfully. So when you water plants, usually you go counting them. Okay, there are so many plants to water. Maybe 10 plants are there. So you worry. But when you are mindful, you don't think about the remaining plans. You do one thing at a time, and that done well. That is the idea. So when you just focus on the plant that you are watering, and when you do it well, then next one will come eventually. Like that, one thing at a time you are doing, you are focusing on the current plant and water it well. Then you move forward, then you go to the next one. Like that you do. With no time, you can water even 100 plants. Because you are mindful, because you are attentive, because your focus is on the activity that you are doing, you don't have to worry about what's coming. You just focus on the activity, current activity, and you try to do it well. When that is done, you move forward, you go to the next one. So like that, when you move forward, when you do, then you realize there is no worry in your mind. There is no thinking about future in your mind. You just simply do what is available to you, and you are blissful, you are happy. So that's the way of mindfulness. You don't focus on the future or the past. Instead, you focused on the current activity and you try to do it well. You try to maintain some attention there. You try to complete it well. So that's why we say one thing at a time and that done well. And when you do that, you can see that your mind is relaxing. Your mind is calm and peaceful. Because it is in the present moment. The peace that we are chasing after is always in the present moment. More you go to the future, more you go to the past, worry will come, stress will come. But if you are present, if you pay attention to the present moment, if you try to do activities with attention, then that blissful nature will come into your mind. So that's the idea. So even the adults can learn from this report. Can you do such an activity with awareness? Small activity that you do everyday life. Just focus on it few minutes and do it well. Do it well. And as Viana say, you can feel the details. You can feel how you are holding it. You can feel the texture. You can feel the wetness. All these things are noticeable. Then when that task is done, you move forward, go to the next one and try to see what you are doing. Okay, I am walking somewhere. Okay, I can feel the feet. I can feel the texture of the ground. Now you are walking. Then you go and start eating something. Now I feel the taste. I am holding this plate. Something like that you can feel. So that is how you practice mindfulness. Each and every activity you try to focus and try to do it well. So we thank Viana for sharing the reports. She has been doing that for years now. And let's see what she has to say in the future reports as well.
උභහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි ඊළඟ වාර්තාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබිලා තිබෙනවා නමුත් පිළිතුර සිංහල භාෂාවෙන් අපේක්ෂා කරනවා මම කියවන්නම් most venerable ස්වාමින් වහන්සේ අවසරයි I used to practice mindfulness meditation for a long time today I practiced walking mindfully usually I observe 8 precepts and start walking observing left right then I feel soul against flow But later on, I felt my whole body moving forward or surrounding moving backwards through thin air. Today, I didn't even feel the body. It was like something moving through thick liquid or still water. And then I felt something marvelous. That is, as usual, I was starting to get thoughts here and there, but the flow was interrupted. And then I felt the force behind some body asking for creative, boastful thoughts, like saying, think, think. And suddenly, thoughts vanished. I felt a vast emptiness or a freedom in mind. This happened a few times. Later on, I remembered how I mindfully overcame an addiction I had during mindful sittings. There also, I felt an electric feeling and a pit-like gap, which was inviting me to enroll in the addictive behavior. But by mere observation, I could gradually overcome my little addiction. Thiruvan Saranai. Upadesh Patami. Obohansi Niduk Nirogi Bhave Patami. Please advise in Sinhala. Vartha Vasanai Swaminansa.
හොඳයි එතකොට දැන් මේ විදියට පුරුදු කරගෙන යනකොට කාලයක් පුරුදු කරනකොට ඔන්න ඒ වගේ අත්දැකීම් හරි සුලබයි. මොකද්ද මෙන්න මේ ක්‍රියාවලිය ඉබේ යනවා. ක්‍රියාවලිය යනවා. දැන් ඔය හිතවිලි තියනවා. ඒව ඇවිල්ලා යනවා. ඊට පස්සේ නොයිකුත් වෙන වෙන දේවල් මතුවෙනවා. ඒවත් ඇවිල්ලා යනවා. මේ කරනවා කියලා සිහිය පිහිටවනවා කියලා එහෙම ලොකු දැඟලිල්ලක් දඟලන්න අවශ්‍ය නැහැ. එවිනුට ඉබේ පිහිටි සිහියක් තියෙනවා. පිහිටි සිහියක් තියෙනවා. අපි කියනවා ෆ්ලෝ ස්ටේට් කියලා කියනවා. ගොජය පිටින් සක්මන් කරනවා කියලා කියනවා. ඔය විදිහට එක එක නම් වලින් කියනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය අත්දැක්ක කෙනෙක් මෙන්න මේ එක්තරා විදිහක අපිට කිව්ව හැකි මේ ප්‍රතිපදාවේ බලය අත්දකින්නවා කියලා. එහෙම නැත්නම් මේ ධර්මයේ බලය අත්දකින්නවා කියලා. මොකද හේතුව අර වෙනදාට ඇවිල්ලා නතර වෙන හිතවිලි ඉබේම මතුවෙලා ඉබේම වියකිලා යනවා. වෙනදාට නතර වෙන ප්‍රශ්න ඉබේම ඇවිල්ලා ඉබේම වියකිලා යනවා. වෙනදාට නතර වෙන හැබැයි ඉබේම ඇවිල්ලා ඉබේම වියකිලා යනවා. මොන ඕක තමයි ස්වභාවය. දැන් බලන්න ඔය වියකීම අපි හිතලා ගන්න දෙයක්ද? එහෙම දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒක අර ස්වභාවික ක්‍රියාවලිය තුලින් මතුවලා එන දෙයක්. මේ කරන පුහුණුව තුලින් මතුවලා එන දෙයක්. ඕක අපේ ජීවිතයට තව තව ලං වුණොත් කොහොම වෙයිද කියලා පොඩ්ඩක් හිතන්න. අපි හිතමු එදිනෙදා ජීවිතෙත් ඔහොම වුණොත් මේ කරදර බාධක කියන ඒවෑන් කොයි විදියටද වෙහෙස දැනේවිද කියලා පොඩ්ඩක් හිතන්න. තමුන් කටයුතු කරනකොට මිනිස්සුන් එක ගනුදෙනු කරනකොටත් ඔහොම වුණොත් ප්‍රශ්න කොහොම රැඳෙයිද කියලා හිතලා බලන්න. අන්න ඒ වගේ විවේකයක් තමයි ඔතන ලැබෙන්නේ. මොකද්ද මේ එන දේවල් ඔක්කොම වියකිලා යනවා. ඒක තමයි ලෝක ස්වභාවය. නමුත් අපි අර දැඟලිල්ල තුලින් තමයි ඒවා නවත්ත ගන්න. මෙයා දැන් ඊයේ අපේ අර මොකද්ද යූත් ප්‍රෝග්‍රෑම් එකේ තියුනේ ලෙටින් ගෝ කතාවක් තමයි තියුනේ. අත්හැරීම කියලා වචනයක් කිව්වහම ඒකට විරුද්ධ වුණා සංවිධායක කට්ටියක් විරුද්ධ. අත්හැරීම කියන එක හරියන්නේ නැහැ. ඊට වැඩිය වෙනස් විදිහක නමක් තියෙන්න ඕනේ මේකට කියලා පොඩි නිකන් පොඩි අදහසක් මතුවලා ආවා. ඒ අදහස තුලින් අන්න වටිනා කරුණු ටිකක් ඉදිරිපත් වුණා. මොකද්ද මේ ස්වභාවිකවම තියෙන්නේ මේ අතහැරීම තමයි. අපි මොනවා හරි කිරීම තුලින් තමයි මේ දේවල් නවත්ත ගන්න. එන දේවල් වලට එන දුන්නොත්, තියෙන දේවල් වලට තියෙන දුන්නොත්, යන දේවල් වලට යන දුන්නොත් ඔයි කොයිම දෙයක්වත් සදාකාලිකව පවතින්නේ නැහැ. එතකොට අර හිතලා කරනවටත් වැඩිය හිතලා තමයි නවත්ත ගන්නෙ. හිතලා අතහරිනව නෙමෙයි හිතලා තමයි නවත්ත ගන්නෙ. කෙරුවාවක් තුලින් තමයි නවත්ත ගන්නෙ. ඉබේ ස්වභාව ධර්මෙ තියෙන්නේ කොහොමත් අතහැරීම තමයි. අපි මොන හරි කරන්න යනවනේ. අන්න කෙරුවාවක් ඉදිරිපත් වුණ ගමන් නවතිනවා. දැන් ප්‍රශ්නයක් ආව ගියන්නකෝ. ඔය ප්‍රශ්නේ සදාකාලිකව තියනවද? නැහැ. අපි මොකද කරන්නේ? අයියෝ වෙච්ච දෙයක් බලන්නකෝ දෙයියනේ මටම මෙහෙම කිව්වනේ කියලා ඔන්න ඉතින් පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් ඔන්න ආසනීප වැඩි වෙලා විකාර වෙලා වැඩක් කරගන්න බැරි වෙන ගානට යන්න පුළුවන්. දැන් මොකද උනේ? අරක ඇවිල්ලා ගියා. හැබැයි අපි මොකද කරේ? අපි ඔන්න කෙරුවාවක් පටන් ගත්තා. එතකොට ස්වභාව ධර්මයේ තියෙන හැම වෙලේම අන්න ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඒ ක්‍රියාවලිය තියෙන. යම් කාලයක් පවතිනවා වගේ පේන්නත් පුළුවන්. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා කියලා. ඒ විදිහේ ස්වභාවයක් තියෙන. එතකොට ඒක මොකක් හරි කෙරුවාවක් තුලින් අපි නවත්ත ගන්නවා. ස්ථාවර කර ගන්නවා. මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ කියලා ඔන්න යනවා. ප්‍රශ්න කියන ඒවා ඉබේම විසඳෙන දේවල්. අපේ ඉන්වෝල්මන්ට් එකක් නැත්තම් ඉබේම විසඳෙනවා. ජොන් ඔය විදිහේ දෙයක් තියෙන. දැන් ඔය තමුන් මේ ප්‍රකාශ කරන අත්දැකීම දිහා බැලුවොත් අන්න ඒකෙදි තේරෙනවා මේ එන දේවල් අපේ ආයාසයෙන් තොරවම ගිලිහිලා යනවා. ඔන්න ඒ ස්වභාව ධර්මයේ ভাইබ්‍රේෂන් එක තමයි තියෙන්නේ ඔය. ටාවසින් වල කියනවා, ටාවෝ කියනවා, ෆ්ලෝ කියනවා. ওই විදියට එක එක වචන වලින් හඳුන්වනවා. ඕකේ ඉන්න පුළුවන් නම් අන්න ඉතින් හැමදාම ඔය කියන විවේකය තියෙනවා. නමුත් මොකද වෙන්න ඕක ඉන්න බෑනි. ආපහු ඇවිල්ල ප්‍රകൃතියට වැටුණාම ඔන්න ප්‍රශ්න අල්ල ගන්නවා. ප්‍රශ්න අල්ල ගන්නවා. නැවතත් කෙරුවාවක් තුලින් ප්‍රශ්න විසඳන්න බලාපොරොත්තු වෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න වෙහෙස පීඩාව ගැලපිලා එනවා. ඉතින් මේක අත්දැක එක හොඳයි. ඕක නැවත නැවත තව තව වෙන්න දෙන්න. දැන් කරන්නත් බෑ. ඉතින් ඕක ගන්න හිතලා ගන්න බෑ. ඕක එකයි වැඩි. වෙන්න දෙන්න. වෙන්න දෙනකොට දෙනකොට බලන්න මේක ටික ටික අපේ එදිනෙදා ජීවිතයටත් සමීප වෙනවා. කලින් එන්නේ පරයන්කක වගේ. ඊට පස්සේ සක්මනේ ටිකක් දකින්න පුළුවන්. ඔන්න ටික 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 එදිනෙදා ජීවිතෙත් මේ වගේ විවේකයක් මේ වගේ යන ක්‍රියාවලියක් මතුවලා එනවා. ඒ ක්‍රියාවලිය තියෙනකන් ඒ ක්‍රියාවලිය වැඩි වැඩියෙන් අපි අනුමෝදන් වෙනකන් අපි විවේකයේ දිහාවට තමයි ගමන් කරන්නේ. ඉතින් එන්නේ විදිය උත්සාහයක් තමයි ඕනේ. ඔක නැවත නැවත ඒ දෙන්න බලන්න මේ කියන දේ අපේ එදිනෙදා ජීවිතයේදී නැද්ද තියෙනවද කියලා පොඩ්ඩක් විමසිමින් බලන්න. ඔය කලබලයක ප්‍රශ්නයක බොහොම එරිලා ඉන්න වෙලාවක බලන්න මේක මේ 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 විදියට ඒ වෙලාවට නැද්ද කියලා. ටික ටික ලං වෙලා ඒ සඳහා ඉතින් ඒ අනුග්‍රහය කරන්න තමයි තියෙන්නේ.
බොහොම පින් සාවින්නාසුන්සෙට් ඊළඟට අපිට අවස්ථාව ලැබී තිබෙනවා මේ සූමට් සටහන ඔස්සේ සහභාගී වෙන ඕනෑම කෙනෙකුට තමන්ගේ සතිමත් වීම සම්බන්ධව ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් ඇතනම් ගෞරවනීය ස්වාමින්වහන්සේ ඉදිරිපත් කරන්නට ඒ සඳහා සූම් මත ඔසවන්න කියා ඉල්ලා සිටිනවා. දැනට කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ ස්වාමිනාස්. මම සතිමත් බව සම්බන්ධ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න.
හොඳයි.
කුප්පන ගතිය මේ හිතේ තියෙනවා කියලා. දැන් මේ මට පොඩිම කාලේ කේන්තියක් නැතිම බවක් තිබිලා පහු වෙලා මම නිකන් පරීක්ෂණයක් කරන්න කේන්ති අරන් බලලා ඊට පස්සේ හොඳටම කේන්ති යන්න ගිහිල්ලා අනතුරේ වැටෙන්න යන අවස්ථාවක් ආව බව මම ඉස්සර ප්‍රකාශයක් කරලා තිබ්බා. එතකොට මට දැන් තේරෙනවා දැන් හිත ඇතුලේ කේන්තියක් එනකොට කේන්තියක් තියෙනවා. ඒ කේන්තිය දකින්න එක ගැන සතුටකුත් තියෙනවා. මම කේන්තියක් ආවම මේක දැන් අත්හරින්න ඕන කියලා එහෙම විශේෂ හිතවිල්ලක් නම් කරන්නේ නැහැ. මොකද එතකොට වෙන්නේ සමහරවිට වෙහෙස වැඩි වෙලා ආපහු පල්ලෙහාටම වැටෙනවා. මම කරන්නේ දැන් මොකක් හරි සමාජ සාධන දේශපාලන සම්බන්ධ හෝ එහෙම එකක් දැක්කම හෝ කවුරු හරි කරන වැරදි දෙයක් හෝ එහෙම දැක්කම හිතට ආවේගයක් ඇති වෙනවා. එතකොට කරන්නේ දැන් මං මට තව බර පටවගන්නේ නැහැ. ඒ එන දේ අත්තරින්න කියලා බලන්නෙත් නැහැ. මේ නිකම් මේක හිතේ තියෙන දෙනවා. හැබැයි බලාගෙන ඉන්න එක තුළ මට තේරෙනවා නිකන් හිත ඇතුළේ වෙනම කාමරයක් වගේ මට සකස් කරලා තියෙනවා. මේකට මට දැන් වෙලා අරක බලාගෙන ඉන්න පුළුවන් විතරයි. ඒක තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් එහෙම බලනකොට දැන් හිත කියන්නේ නිකන් මේ පෝච්චි පෙට්ටි ගන්නවක මේකක් වගේ දැන් තේරෙන්නේ. එක තැනක කීර්තියක් තියෙනවා, තව තැනක ඒක දිහා බලන්නේ ගැන සතුටක් තියෙනවා, තව තැනක කාය අනුපස්සනාව අනුව කාය දිහා බලන හුරියව දිහා බලන එකේ සතුටක් තියෙනවා. එක එක සර්කිට් එක එක විදිහට වැඩ කරනවා කියලා තේරෙනවා. මේ ඉතින් ඔය චිත්තක්ෂණ මාරුවේ එකින් එකට එක වෙලාවකට එකයි ගිය අත්දකින්න කියන එක තිබුණාට සමස්තයක් වශයෙන් මේ හිත එහෙම වර්ග වෙලා බෙදිලා වගේ වැඩ කරන බවක් තමයි පේන තියෙන්නේ. සමහරවිට දැන් සියුම් දෙයක් වේදනාවක් හෝ දෙයක් කායික හෝ මානසික හෝ වේදනාවක් ඇති වෙන දෙයක් ආවත් ඉතින් එහෙමමයි ඒකත් තියෙනවා. අර සතුට තියෙනවා මේක දැන් දැකගෙන ඉන්නවා කියන එක වෙනම සර්කිට් එකක් වගේ තියෙනවා. ඉතින් එතනකොට මට අතහරින්න දෙයක් විශේෂව එන්නේ නැහැ. මොකද එනකොටම තියෙන්නේ ඒ වෙනම සර්කිට් එකක් තියෙන දැන් වේදනාව එක සර්කිට් එකක තියෙනවා, අනිත් එක තව එකක තියෙනවා, සතුට තියෙනවා තව එකක තියෙනවා, ඔළුවරි දෙනවා කැක්කමක් හරි ඇවිල්ලා තියෙනවා නම් මොකක් හරි ඒක වෙනම සර්කිට් එකක. ඉතින් අත්හැරිලා තමයි තියෙන්නේ. මම ඉන්නේ වෙනම සර්කිට් එකක. මම කියලා මම හඳුනගත්තට ඇත්තට මම කියලා තමයි තේරෙන්නේ. ඉතින් ඒක වෙනම සර්කිට් එක අර බලන් ඉන්න එක්කෙනා නිකන් ඩොක්ක වගේ ටිකක් බලාගෙන ඉන්න එක විතරයි කරන්නේ. එහෙම එකක් තියෙනවා. ඉතින් දැන් වෙන කෙනෙක් දුකට පත් වෙන එකක් දැනනවා මේ කියන ඇති වෙන සහ කම්පනියෝස්සේ තියෙන දුක ඒකත් වෙනම තියෙනවා. ඒක දිහත් බලාගෙන ඉන්නකොට මම මේ දැන් දුකින් ඉන්නේ කියන එකත් පේනවා. විශේෂයෙන්ම ලංකාවේ ප්‍රශ්න ගැන අහනකොට දුකක් ඇති වෙනවා. ඒත් ඒකත් බලන් ඉන්නකොට එහෙම වෙනම එක තැනක් තියෙනවා ටිකක් ආරක්ෂිත භූමියක්. ඒක මට මේ ඒ නිසා මේ කාලවල විශේෂයෙන්ම මෙහෙම සත්‍යමත් පුහුණුවක් ලබාගෙන තිබ්බ නිසා මේවට හොඳට මුහුණ දෙනවා. නැත්නම් මේ මැරුණම අපාය යන තරම් වුණා තවසල් රැස් වෙන ඉඩ තිබ්බ. මොකද මට සාමාන්‍යයෙන් සමාජ සාධාරණ කියන එකට හරියට කියන තියෙනවා. මේ ජනාධිපතිද කවුද කියලා වෙනසක් නෑ මට. එහෙම දෙයක් දැක්කම මෙහෙ හිටියත් කොහෙ හිටියත් කියන් තියනවා. ඉතින් මේ හින්දා මම මේ හොඳට බහිරිලා ඉන්නවා කියන එක මට ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමීනාංශ. ඒ ලොකු අකුසල් රැස් නොවී සුළු අකුසල් වලින් යැපිලා ඉන්නවා කියලා ප්‍රකාශ කරන්න පුළුවන් මේ අභීතව. බොහොම පිං ස්වාමීනාංශ.
හොඳයි, එතකොට ඇත්තටම මේ ඒ බැල්ම තමයි වටින්නේ. අර කියනවාගේ මේකට මේ ඇතුළට බැසගත නැති වුණාම විවිධ දේවල් තියෙනවා, කේන්තියක් තියෙනවා, තව තව දේවලුත් තියෙනවා. ඒක තෙරපගෙන දත් මිටි කාගෙන එහෙම පාලනය කරෙල්ලක් නැහැ කියලා සඳහන් කරා. ඒක වටිනවා, මොකද අර එහෙම කරන්න ගියාම වෙන ලෙඩ තමයි එන්නේ, අලුත් ලෙඩ, අර්ශ සමාරු එමේ ඉන්න ඉඩ තියෙනවා. ඒක නිසා අර කේන්තියත් ඉතින් එන එක ස්වභාවිකව ඉන්න දෙන්න. ඒක අපි අනම්මනම් කරන්න ගියාම තමයි අනිත් පැත්තට කැරකෙන්නේ. එතකොට අර විදියට බැලුවොත්, බිග් පික්චර් එක දිහා බැලුවොත් අපිට දකින්න පුළුවන් මේකේ ගොඩක් දේවල් තියෙනවා. කේන්තිය තියෙනවා, ඉතිවිලිත් තියෙනවා, ඒ සිදුවීම් ජාලාව මතක් වෙනවා, ඒ අතරේ සද්දත් ඇහෙනවා. අර විදියට නොයෙකුත් දේවල් වැඩ කරනවා මේ වර්තමාන මොහොතේ. ඕකේ තියෙන අවුල තමයි අර එක්කෙනෙක් ජය ගන්න උත්සාහ කරනවානේ. මේ සිත තුළ තියෙන හැම වෙලේම මේ අරගලේ බුදුරජාණන් වහන්සේ තර සත්තු 6 දෙනෙක් උපමාවකින් එහෙම කියලා තින්නේ. ඕක තමයි ලොක්කා වෙන්න, මුදුනා වෙන්න කෙනෙක් ට්‍රයි කරනවා. එතකොට අසිහිය තුලින් තමයි මේ ක්‍රියාවලිය යන්නේ. ආපු ගමන් එයා දිනුවා, එයා ඇල්ලුවා, අනේ එයාගේ ජයග්‍රහණය එයා ලබා ගත්තා. ඉතින් මේ කේන්තිය වගේ දේවල් හරි ප්‍රබලයි. ඒගොල්ලෝ කෙලින්ම ගන්න හරි දක්ෂයි, මේ වේදිකාව අරගන්න හරි දක්ෂයි. ඕක තමයි තියෙන්නේ, ඔය අරගලේ තමයි තියෙන්නේ. හරියට නිකන් අන්තපුරේ ගාර බිසවුන් වහන්සේලා අග බිස වෙන්න ෆයිට් කරනවා වගේ කේස් එකක් තමයි තියෙන්නේ. කොහොම එක ගෑණි කරන් බෙල්ලා ඉන්න බැරි කොට කොහොමද 4-5 දිනේ ෆයිට් කරන්න ගත්තාම. එතකොට අන්න කොහොමනම් ප්‍රශ්න මතුවෙනවා ඇතිද රජවරුන්ටත් කියලා බලන්න පුළුවන්. එක බිසවක් අනිත් බිසවට විරුද්ධව සටන් කරනවා. ඇවිල්ලා මාධ්‍ය ආයතන ගිනි තිල යනවා. අර බිසවගේ චණ්ඩි අරන් ඇවිල්ලා. තව බිසවකගේ. ඉතින් ඔහොම ඒවා තමයි තියෙන්නේ. මේවා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඔය හිත තුලත් හැම වෙලේම සටනක් යනවා. සටනෙන් අනිවාර්යයෙන් කෙනෙක් කෙනෙක් ප්‍රබලයක් දිනනවා. ප්‍රබලයක් දිනනවා. ඔය වගේ දේවල් දිනනවා. කේන්තිය දිනනවා, රාගය දිනනවා. ඔය වගේ දේවල් හරි දක්ෂයි දිනන්. ඒ සබහව නතු කරගන්න හරි දක්ෂයි. ඉතින් මොකද වෙන්නේ? ඒක ඔස්සේ ඊට පස්සේ කාගෙන කාගෙන යනවා. කාගෙන කාගෙන යනවා. ඉතින් කාගෙන ගිහලා එක්ක මිනිස්සු එක්ක ආරවුල් වලට පැටලෙනවා. නැතනම් තමුන් ප්‍රශ්නයක් ඇති කර ගන්නවා, තමුන් ලෙඩක් දා ගන්නවා. ඉතින් ඔහොම දේවල් තමයි වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේක විනිවිද දකින්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේගේ තියෙන්නේ. මේ ගහ නෙමෙයි, අර අපි කලින් දවසක සඳහන් කරේ, මේ ගහ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේ වනයෙන් තමයි බිය එන්නේ. ගහ නෙමෙයි වනය නසන්න කියලා තමයි කියන්නේ. ඒතර දැන් ওই ගහ නසනවා කියන්නේ දැන් කේන්තියක් ආවම මේක තමයි මේක කරේ කියලා උගේ පස්සේ ලෝගන යන එකනේ. ගිපසේ ලෝගනේ අනේක. ඒ වෙනුවට මේ කේන්තිය විනිවිද දැක්කොත් පේන්න පුළුවන් ඒක පිටිපස්සේ ඊට වැඩිය එහා ගියපු ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඊට වැඩිය පුළුල් විභවයක් මේ කේන්ති පිටිපස්සේ තියෙනවා. අන්න ගස නෙමේ වනේම නසන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශය. එතකොට ඔන්න ඔය දැකීම තුලින් නැවත නැවත ඔන්න ඔය පුළුල් බැල්ම බැලීම තුලින් තමයි ඒ විසඳුම ලං කරගන්න පුළුවන්. දැන් පූගොඩ හන්දියෙන් ආවා හවස 6:30 වගේ, 5:30 වගේ. එතකොට දැන් තෙල් පෝලිමක්, බයිසිකල්, ත්‍රී වීල්, පෙට්‍රල් පෝලිමක් අර තියාගෙන තියාගෙන පේලියට ඉන්නවා. ඉන්නකොට එක්කෙනෙක් බලලගුවා, ෂේහාන් බලලගුවා, මේ පෝලිමන වැඩි දිග නෑ ස්වාමීන් වහන්ස, පොඩ්ඩයි කොට තියෙන. ඊට පස්සේ පොඩ්ඩයි කියලා බස් ස්ටෑන්ඩ් එක ගාවින් ඉවරයි කියලා ඔන්න කිව්වා. ඊට පස්සේ බලනකොට බස් ස්ටෑන්ඩ් එක ගාවින් ඇතුළට ගිහිල්ලා බස් ස්ටෑන්ඩ් එක ගා වටේ ගිහිල්ලා ආපහු මහපාරට වැටෙනවා. තව මීටර් 30ක් විතර ඉස්සරහෙන් ඒ පාර දිගේ තව කිලෝමීටරයක් විතර තියෙනවා. දෙයියෝ සාක්කිතින් කොහොමනම් මේ මිනිස්සු යැපිලා ඉන්නවාද කියන ප්‍රශ්නයක් මතුවලා එනවා. මේ විදිහට දැන් පැය 6-5ක් තව වෙන මුකුත් අපේක්ෂාව තියාගන්න බෑනේ. වැඩි කියන්නේ ඔහොම පෝලිං වල ඉන්දියට අතරමඟදී ඉවරත් වෙනවා. මේ නිකම් පොල් තෙල් ගහ ගන්න නෙමෙයි මේ සල්ලි ගෙවලා මේ මිනිස්සු තෙල් ගහ ගන්න බලා ඉන්නේ. ඔන්න ඔහොම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔවා දැක්කාම කිපෙන එක ස්වභාවිකයි. අනිත් පැත්තෙන් අනුකම්පාවක් ඇති වෙන එක ස්වභාවිකයි. නමුත් ඉතින් කිපෙන්නෙත් නැතුව අනුකම්පාවකුත් නැතුව එන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. මට සාමාන්‍ය අනුකම්පාව ගේවන ලේසින් ඇති වෙන්නේ නැහැ. ඉතින් අර පොලිම දැක්කට එහෙම අනුකම්පාවකට වැඩි නිකන් ෂොක් එකක් වගේ තමයි දැක්කේ. අකෝ මෙහෙම එකක් කවදාවත් දැකලා නැහැ මේ ජීවිත කාලෙට මේ ශ්‍රී ලංකාවේ කියලා. ඉතින් ඔහොම එකක් තමයි දෙවුනේ. ඉතින් කේ දෙපැත්තට කරගෙන පුළුවන්. අර මිනිස්සු කොච්චර ක්‍රෝධකින්ද ඉන්නේ. ඔයගේ පොලිම කෙනෙක්ගේ පැන්න ගමන් ඌට අල්ලගෙන දෙන ඔක්කොම ටික. ඒව නම් හොඳයි. ඉතින් පොලිම ගැන විදිය ඉගෙන ගන්න ඉන්නේ දැන්වත්. කොහොමද පොලිම් නඩත්තු වෙන්න ඕනි කියන එක. ඒවත් හොඳයි, ඉගෙන ගන්නත් හොඳයි. ඉතින් හරි ද්වේෂයකින් ඉන්නේ, ඇවිස්සිච්ච ගමන් ඉන්නේ. කොයි වෙලාවෙ පොඩි වචනයයි වර්ධින්න ඕනේ. ගහන්න කපන ගාන්ට යනවා. මොකද හරි ආවේගිකින් වෙහෙසකින් ඉන්නේ. අර මුරු ගසන් වරුසාව හැල වගේ තමයි දැන් ඉතින්. දැක්ක දැක්ක දෙකා පේන්නේ නිකන් මුරුගෙක් වගේ තමයි. ඉතින් ඒ වගේ ලෝකෙක අපි කොහොමද නිවනක් කතා කරන්නේ කියන ප්‍රශ්නෙත් මතුවෙන්න පුළුවන්. ප්‍රශ්නෙත් මතුවෙන්න පුළුවන්. මෙතෙන්ට කොහොමද 25 30ක් එකතු කරගෙන තියෙන්නේ කියන ප්‍රශ්නෙත් සෑහෙන බරපතල ප්‍රශ්නයක්. සමහර 25න් ටික දෙනෙක් වෙන රටවල ඉඳලා බැල්ම හෙලනවා වෙන්නත් පුළුවන්. දැන් කොහොම කොහොම හරි ඉතින් එකතු වෙලා තියෙනවනේ. ඒකත් සෑහෙන ලොකු ප්‍රශ්නයක්. ඕක තමයි වැඩේ. ඉතින් ඔය ඔය බැල්ම නැවත නැවත බලන්න. ඒක වෙහෙසකට පීඩාවකට හදාගන්න එපා. ඒ වෙනුවට තමුන් විවේක වෙන දිහාවට බලන්න.
එහමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින් ඔබ වහන්සේගේ උපදේශයට. ඊළඟට ගෞරවනීය ධර්ම සුපේන්ද්‍ර ස්වාමීන් වහන්සේ අතෝසුවා සිටිනවා. මම අවස්ථාව ඔබ වහන්සේට ලබා දෙනවා.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නය නම් සාමාන්‍යයෙන් මම දවසකට සක්මන පැය දෙකක් විතරක්, පර්යංකයට පැය දෙකක් විතරක් යොදවගෙන කරගෙන යනවා. මේ ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඇහෙනවා ස්වාමීන් වහන්සේ, කියන්න.
මම මෙහෙණින් වහන්සේ නමක්. මේ ඉතින් එහෙම කරගෙන යනවා. දැන් මේ මම අධ්‍යාපනය කරන ගමන් තමයි මේ විදිහට මේ සක්මනත් පර්යංකත් ඒ භාවනාවට යෙදවිලා කරගෙන යන්නේ. දැන් මට ටික දවසක ඉඳන් හිතෙනවා වැඩිපුර අධ්‍යාපනයේට කාලය යොදවනවා කියන එකත්, දැන් අර මේ නිකන් අමුතු තෙහෙට්ටු ගතියක් භාවනාවත් එක්ක නිකන් මේ දැනෙනවා. මේ ඒක මේ හුඟක් මහන්සි ගතියක් දැනෙනවා. ඒ වගේ දේවල් වෙනවා. එතකොට මට හිතෙනවා දැන් මම මේ දවස්වල අධ්‍යාපනෙ නවත්තලා තමයි භාවනා වැඩසටහන් ටික කරගෙන යන්නේ. ආයේ අධ්‍යාපනයේ පැත්තටම යොමු වෙනවද කියන එකත් මට හිතෙනවා. ඒ වගේම හැමතිස්සෙම මට හිත එනවා දැන් මේ හැම මොහොතක, මේ කියන්නේ නිකන් පොඩි වෙලාවක් ආවා තා මේ වෙලාවේ සක්මන කරොත් හොඳයි, මේ වෙලාවේ පාරයන්කේ කරොත් හොඳයි කියලා භාවනාවටම ගොඩක් වෙලාවට හිත යෙදවෙනවා. ඒ වගේම මට දැන් දෙයක් කරනකොට මේක සතියෙන් කළ යුතුයි, මේක මේ විදිහයි කියලා හුඟක් වෙලාවට සතියට හිත යෙදවෙනවා. මම දැන් මේ ටැප් එක අරලා මේ වතුර ගන්නකොට උනත් දැන් මට මේක මේ විදිහට දැනෙනවා කියන එක එනවා හිතට. ඒ වගේම දැන් පොතක් අරගෙන කියවන්න ගියත් ඒ වගේ එහෙම හුඟක් වෙලාවට දැනෙනවා. ඒ වගේම අර වෙහෙස ගතිය නිසා මට නිදිමත ගතිය දැන් වැඩිපුර දැනෙනවා කියලා. මම වෙනදාට 10:00 11 වෙනකොට සැතපීලා 3:45ට අවදි වෙන වෙලාව හදාගෙන තිබ්බා. දැන් මට එහෙම යනකොට ගොඩක් අර මහන්සි වගේ නිදිමත ගතිය වැඩි වෙලා එහෙම කරගන්න බැරි ගතියක් එනවා එද්දි. එතකොට මට හිතෙනවා නෑ මේක නිසා, මේ භාවනාව නිසාම තමයි මේ හොඳ අතට ඇවිල්ලා මට මෙහෙම වෙන්නේ කියලාත් හිතෙනවා. ආපහු මම මේක කොහොම හරි දිගටම කරගෙන යනවා කියන එකත් හිතෙනවා. ඉතින් මේ දැන් අනිත් දේවල් වලදී දැන් තරහක් ආවහම මට හිතෙනවා මේක මට දැන් තරහක් ඇවිල්ලා තියෙන, මම මේක ගැන හිතිය යුතු නැහැ, මේක අනවශ්‍ය දෙයක්, මේක මේ සිතුවිල්ලක් විතරයිනේ, ඒක නිසා මම එකෙන් එහාට යන්නේ නැහැ කියලා. ඒ වගේම දැන් දායකයෝ ඇවිල්ලා කතා කරද්දී එහෙම වුණත් අනවශ්‍ය දෙයක් කතා කරගෙන ආවොත් මේක අනවශ්‍යයි කියලා එහෙම සිහියෙන් සතියෙන් කරගන්න ඒවත් කරගන්නවා. ඒගොම මේ අර තෙහෙට්ටු ගතියයි ආය අධ්‍යාපනයේ පැත්තට යනවද කියන එක හිතනකොට මට හිතෙනවා මොකද්ද මං ගන්න තීරණේ කියලාත් මං අර දෙපැත්තකට දෝලණය වෙන ගතියක් මට තියෙනවා. ඉතින් මට ඒකට පිළිතුරක් ලබා ගන්න තමයි ස්වාමීන් වහන්සේ මම මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි, අපිට බොහොම සතුටුයි මෙහෙණින් වහන්සේ කෙනෙක් ඒ විදිහට විස්තරයක් ඉදිරිපත් කරන එක ගැන. මේ විදිහට කැපවීමෙන් මේ විදිහට පෑ ගණනක් මේවා යෙදෙනවයි කියලා අහන්නත් සතුටුයි. ඉතින් මම හිතන්නේ මේ පිරිසත් සතුටු වෙයි. සක්මන පරියන්ක කරන විදිහත් පොඩ්ඩක් විස්තර කරොත් කොහොමද ඒක කරන්නේ කියලා.
සක්මනේදී ස්වාමීන් වහන්සේ මම දැන් සක්මන් මළුවක් හදාගෙන තියෙනවා. ඒක සක්මනයට අඩි 25ක් 30ක් අතර වගේ දුරකට හදාගෙන ඒකත් එක්ක තමයි මේ සක්මන් මළුව හදාගෙන තියෙන්නේ. ඒකට වැලි අතුරලා ඒ විදිහට. ඊට පස්සේ ඒකේ මම දැන් හිට ගන්න තැනදී මම මෙතන හිට ගත්තා කියන එකත් එක්කම හිටගෙන කය දිහා බලාගෙන ඉඳලා කයේ තියෙන විදිහ බලාගෙන ඉඳලා මෙහෙමයි කියලා උඩ ඉඳන් යටටත් යට ඉඳන් උඩටත් දෙසරයක් තුන්සරයක් හිතලා මේ කෙහෙල් කඳක් වගේ මේ තියෙන කය මං මේ ඇරිද්දවන්න ලෑස්ති වෙනවා මේ කියන එක අරගෙන එහෙම හිතලා ඊට පස්සේ දකුණු කකුල තියෙනකොට දකුණට දකුණ කියලාත් වම් කකුල තියෙනකොට වම කියලාත් ඒ වදින කකුලට වදින විදිහ කකුල යටිපතුල ගැටෙන විදිහ මේ විලුඹ හරිය ඉස්සෙල්ලා ගැටෙනවා ඊට පස්සේ අර හිඩසක් වගේ තියෙන හරිය වදින් නැති හරිය ඊට පස්සේ කොට්ටය හරිය වදිනවා ඇඟිලි ටික වදිනවා ඒ විදිහට පොළොවේ වදින එක ඒ ඔක්කොම දේවල් සිහි කරගෙන තමයි සක්මන කරගෙන යන්නේ සක්මන ඒ විදිහට සාමාන්‍යයෙන් මම එක දිගටම පැයකට වැඩි වෙලාවක් කරනවා උදේට පැයකට වැඩි වෙලාවක් එකයි කාලක් විතර කරනවා හවසටත් ඒ වගේ දාණයෙන් පස්සේ ආය කරනවා පැය එකයි කාලක් විතර වගේ එකහමාරක් කරන වෙලාවලුත් තියෙනවා ඒ විදිහට වෙලාව බලාගෙන කරනවා ඒ විදිහට ඊට පස්සේ පර්යංකේදී වාඩි වෙලා කය දිහා බලාගෙන ඉන්නවා කය දිහා බලාගෙන ඉඳලා කය දිහා බලාගෙන ඉන්නකොට දැනෙන දේවල් කයේ ඒ කියන්නේ ස්පර්ශ වෙන තැන් ඒ විදිහටත් බලනවා බලලා ඊට පස්සේ හිමින් හුස්ම රැල්ලට ඒක නිකම්ම හුස්ම රැල්ලට එනවා හිත හුස්ම රැල්ලට ආවට පස්සේ හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා අර නාසයේ කෙළවරට නාසයේ හුස්ම ගන්න තැනට නාසයේ අර තෙරපීමක් එක්ක හුලං රැල්ල ඇතුළට යනවා එතකොට එතන අර මේ ලොකු තියෙන දෙයක් පුංචි හිල්ලකින් ඇතුළට යන්න උත්සාහ කරන බව එතකොට අර තෙරපෙන ගතිය ඒව ඔක්කොම දැනනවා ඊට පස්සේ එහෙම දැනුණාට පස්සේ ප්‍රාශ්වාසයේදී හුඟක් වෙලාවට ප්‍රාශ්වාසය දැනෙනවා අඩුයි ඒ කියන්නේ ගොඩක් රස්නේ ගතිය එහෙම යන්තම් වගේ දැනෙනවා දැනිලා මේ එහෙම හුස්ම පිට කරනකොට ඒ විදිහට හුස්ම රැල්ල දිහා බලන් ඉන්නවා සිතුවිලි එනවා සිතුවිලි එනකොට සමහරවිට සිතුවිලි පස්සේ ගිහිල්ලා තියෙනවා ඒතකොට මට දැනෙනවා මම මේ සිතුවිල්ලක් ආවා මේකත් එක්ක පස්සේ මෙච්චර වෙලා ගිහිල්ලා කියලාත් මම දැනලා ආයේ මගේ සිතුවිල්ල මේ ආශ්වාස ප්‍රාශ්වාසයේ කමටහනට අරගෙන මම යනවා මෙච්චරක් දුර ගිහිල්ලා විනාඩි දෙක තුනක් මට දැනුන්නේ නැහැ නමුත් දැන් දැනුණානේ කියලා හිතලා මම ඒ විදිහට යනවා ඉස්සරහට ඊට පස්සේ මේ ආයිත් සමහර වෙලාවට වෙන සිතුවිලි එනවා ඒ එන සිතුවිලි දිහා බලලා ආසනික සිතුවිල්ලක් කියලා හිතලා එතනින් එහාට ඒකට සම්බන්ධ නොවි මං කමටහනටම හිත අරගෙන ඒ විදිහට කරගෙන යනවා පර්යංකයටත් මං කොහොමත්ම පැය දෙකක් විතර දෙකට වැඩි වෙලාවක් දවසකදී යොදවනවා යොදවලා එහෙමයි ස්වාමීන් වහන්සේ කරගෙන යන්නේ
හොඳයි එතකොට ওই විදිහට විස්තරයක් අපි දහන ලැබුණා ඒක පිළිබඳ අපි සතුටුයි. ඉතින් ওই විදිහට දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් මේ ප්‍රතිපදාව පුරුදු කරගෙන යනකොට කාලෙන් කාලෙට කොහොමද අපි කියන්නේ ඒක චක්‍ර කැරකෙන ස්වභාවයක් වගේ මේක ටිකෙන් ටික යම් කිසි විදියක වෙනස් වෙනවා. එතකොට මේ ප්‍රතිපදාව හැමදාම පටන් ගත්ත තැන විදිහටම නෙමෙයි තියෙන්නේ. පටන් ගත්ත දවසේ කරන විදිහට නෙමෙයි මේක ටික කාලයක් ගියාට පස්සේ පුරුදු කරන්නේත්. ඒ විදිහේ පරිවර්තනයකට මේ ප්‍රතිපදා හැම වෙලෙම ලක් වෙනවා. ඒකයි මේකේ තියෙන වටිනාකම. එහෙම නැත්නම් මේ ප්‍රායෝගික එකක් නෙමෙයිනි. හැමදාම එකම විදිහට දිනනවා නම් ඒක මේ ලෝකේ පැල කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වෙනුවට හැම වෙලෙම මේක පරිවර්තනය වෙනවා. ඒකින්ද එක විදිහකට මට කියන්න පුළුවනි දැන් මේ විදිහට කැපෙලා කරන කෙනෙක්ින්ද නිතර නිතර තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කරන්න, ඒ සක්මන පරියන්ක පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න, ඒ පිළිබඳ යම් කිසි උපදේශයක් ලබා ගන්න උනන්දු වෙන්න. එතකොට අපිට බලන්න පුළුවන් කොහොමද මේක ඉදිරියට යන්නේ. කොයි විදිහටද මේක අපිට තව දියුණු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පෑය ප්‍රමාණාත්මක වගේම ගුණාත්මක වටිනාකමකුත් තියෙනවා. යෙදෙන පෑය ගාන වගේම යෙදෙන්නේ කොයි විදිහටද කියන වටිනාකමකුත් තියෙනවා. මේ දෙකම සුද්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් සමහර කෙනෙක් අපි දැකලා තියෙනවා අවුරුදු 10 15 කළා තියෙනවා. තාමත් කිසිම චරිත ස්වභාවයවත් ජීවිතේවත් පරිවර්තනයක් වෙලා නැහැ. මොකද අර ප්‍රමාණාත්මකව කරාට ගුණාත්මක භාවය අඩුයි. යෙදෙන විදිහා අඩුපාඩු සහිතයි. අර දියුණුව හරි පරිවර්තනය වෙලා නැහැ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඒකින් ඉඳලා එක පැත්තකින් නිතර නිතර මේ විදිහට තමුන්ගේ අත්දැකීම් ඉදිරිපත් කළ උපදේශක් ලබා ගන්න කියන දේ පෙන්වන්න පුළුවන්. ඊළඟට අනිත් පැත්තෙන් ওই විදිහට කරගෙන යනකොට ඇත්තටම සමහර අවදි එනවා. හරීම එනර්ජි එක ලෝ, කිසිම දෙයක් කරගන්න හැකියාවක් නැහැ. යම් කිසි විදිහක වෙහෙස නිදිමත ගතියක් එක්ක දින සති ගණන් ගෑවැය වෙනවා, ගත වෙනවා. ඒක ස්වභාවිකයි. විශේෂයෙන් මේකට ওই විදිහට පූර්ණ කාලීනව බැසගත් කෙනෙක්ට ඒ වෙහෙස අත්දකින්න පුළුවන්. දැන් මේ ගිහි කට්ටියට නම් ඉතින් විවිධ ප්‍රශ්න තියෙනවනේ අප්පා. ඕන එක වෙලාවකට ළමයින්ගේ ප්‍රශ්න. අන්න ඒකට අවධානය යනවා. ඊට පස්සේ තව වෙලාවකට රැකියාවේ ප්‍රශ්න. ඕන එකට අවධානය යනවා. තව වෙලාවකට නෝනාගේ මහත්තයාගේ ප්‍රශ්න. ඒකට අවධානය යනවා. තව වෙලාවකට මාකට් යන ප්‍රශ්න. ඒකට අවධානය යනවා. ඔහොම ඔහොම තියෙනවනේ. එතකොට දැන් මේ ওই ටික ඔක්කොම අතහැරලා මේ වගේ දෙයකට බැසගත්ත කෙනෙක්ට එන අවුල තමයි අර දවස පුරාවටම නිකන් පීරි ගගා වගේ එකම දෙයක් තමයි තියෙන්නේ. එකම දෙයක් තමයි තියෙන්නේ. ආයේ වෙන වෙන ප්‍රශ්න නැහැ. වෙන වෙන අවධානය දෙන්න දේවල් නැහැ. එතකොට කී කෙනෙක් කියයි කොච්චර වාසනාවක්ද කොච්චර පිනක්ද එහෙම දෙයක් කරගන්න පුළුවන් වුණ එක කියලා. නෑ කොරළම් බලන්න ඕනේ. අර විදියට අර කිඹුල කනාට වැඩි අමාරුයි කොහිල කැටුවන් එන්න ගත්තාම. මේක තමයි තියෙන ලෙඩේ. කිඹුල කෑවා එකපාර ඉවරයිනේ. ඒක ලාභයි වැඩි. කොහිල කටු නිකන් ඇන ඇනේ. තියනකොට හරි අමාරුයි. අද කාලේ අර වාද දෙන ක්‍රම වගේ ඉස්සර දත් ගලවලා නියපොතු ගලවලා තලලා ඔහොමනේ වද දුන්නේ. දැන් එහෙම කරන්නේ නැහැ. ඒවා එහෙම වද දුන්නාම උසාවි වලින් පොලිසි වලින් ප්‍රශ්න. ඉතින් මොකද කරන්නේ? දැන් වද දෙන්නේ කොහමද? පුටුකට දීලා බැඳලා අර නිකන් පොඩි කිචි කැවෙන හුලම් පාරක් අලලා තියෙනවා මූණේ හරි කොහේ හරි. ওই කිචි කැවෙන දැනකට වගේ අලලා තියෙනවා. ඔහොම ටිකක් තියෙන්න අරනවා. පැයක් දෙකක් තුනක් හතරක් තියෙනකොට මොකද වෙන්නේ? අර මනුස්සයා විලාප තියෙන ඕන දෙයක් මං කියන්නම්. අම්බෝ මේකෙන් අයින් කළා දාන්න මං. ඔන්න ඔය විදිහේ ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක විශේෂයෙන් අත්දකින්න පුළුවන් අන්න මේ විදිහට පැවිද්දකට වගේ දෙයකට බැසගත්ත කෙනෙක්ට. ප්‍රශ්නේ නිවැරදි ස්වභාවය පේන්න ගන්නවා. ඉතින් එතකොට කොහොමද මේ යැපිලා ඉන්නේ? කොහොමද වැඩක් කරගන්නේ? ගත්ත පොත කියෝ ගන්න බෑ. හරි. නැගිට්ටට යආ ගන්න බෑ. ওই වගේ ගානකට එනවා කාලෙකට. තව කාලයකට අන්න ලෝකෙම පෙරලලා වලි මිරිකා වතුර ගන්න ගන්නට ශක්තියකුත් නැగిලා එනවා. ඔන්න ඒ විදිහට චක්‍ර කැරකෙන ස්වභාවයක් තියෙනවා. ඒතකොට කාලයකට ඔක්කොම එපා වෙලා මේ අධ්‍යාපන කටයුතු කරනවාද වැඩක් තියෙනවද මේක කළා මේ මොනේවල්ද මං අල්ලගෙන ඉන්නේ කියන ගන්නට එන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් නැවතත් පසු කාලෙක උනන්දුවක් මතුවෙලා එනවා සති කීපෙකින්. ඉතින් ඔන්න ඔය විදිහට ඒ යම් කිසි විදිහක මන් දැන මට දැනෙච්ච දේ තමයි මේ එනර්ජි එක මේන්ටේන් කරනවා කියන එක ලේසි නෑ. ඒක හරි අමාරුයි. ඒක හරි අමාරුයි. මේ පැවිද්දෙට හරි අමාරුයි. මට සාමාන්‍ය දැන් ඉස්සර ගිහි කාලේ වුණත් සාමාන්‍ය ඔබ හොඳට වැඩ කටයුතු කරලා පුරුදුයි. ඉතින් සාමාන්‍ය ඔය ඔෆිස් එකට වුණත් ඉතින් ඒ වැඩ කරනකොට හරි උනන්දුවෙන් කරනවා. නිකන් ඒකේ යම් කිසි උනන්දුවක් ඒ කැමැත්තක් තියුණා. මේ මේ වගේ පරිසරයකට මේ වගේ වෙනසකට ලක් වෙච්චාම මතුවෙච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ එනර්ජි එක මේන්ටේන් කරන්නේ. අමාරුයි. දේවල් නැහැ. දේවල් නැහැ. මේ විදියට ශක්තියක් වැය කරන්න දේවල් නැහැ. එතකොට නිකන් තිබ්බොත් වල් වදින එක තමයි වෙන්නේ. මුකුත් නොකර ඉඳියොත් අනිවාර්යෙන් වැඩක් නැති දෙයකට තමයි අවධානය යන්නේ. ඒක ආය අහන්න දෙයක් නැහැ. ඒක ස්වභාවිකයි. බොහොම ස්වභාවිකයි. මේ ඒ සංසාර ගමන. එතකොට මොකක් හරි යෙදෙන්න ඕනේ. කොහොමද මේ එනර්ජි එක නිවැරදි දෙයකට යොදවන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මන් දන්නේ මොනවා හරි ග්‍රහ අපලයකට මට ඉතින් ඒ දවස්වල ඉඳලා මොන මොනවා හරි ටිකක් හම්බුණා කරගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඔය අකුසලයක් නොවන වැඩ න්‍යූට්‍රල් ඒවා හරි එහෙම නැත්නම් කුසලයක් විදියට පෙන්වන්න පුළුවන් හරි මොනවා හරි ටිකක් හම්බුණා. සාමාන්‍ය ඔය උපාසක වතක් තියෙනවා. ඒකට යනවා අද දවසට පැය දෙකක් විතර යනවා. ඒක ඉතින් සිල් සමාදන් කරවන්න ඊට පස්සේ මූලික උපදෙස් ලබා දෙන්න ඒගොල්ලන්ගේ වාර්තාලියන විදිය කියලා දෙන්න. ඉතින් පව් පිරෙන්නේ නැහනේ. අය විදිය වැඩක ඉදිරියෙන් ඉදිරියට පාඩුවක් නැහැ. ඊට පස්සේ ඒ කට්ටිය අල්ලගෙන ඔය වත පිළිවෙත තියෙනවා එක එක ඒවා කරන්න තියෙනවා. අනේ ඒකටත් හොඳට දාඩි දාගන්න පුළුවන් පැයක් විතර තියෙනවා. ආය වෙලාවට ඕන දවසකට ඉතින් කම්මැලි දැන් මොකක් කරන්න දප්ප එපා වෙනවායි කියලා එහෙම ඉන්න වෙලාවලුත් තියෙනවා. නමුත් අර ටික දැක්කහම අර මිනිස්සු ටික දැක්කහම ඒගොල්ලන්ටත් මොනවා හරි කරෙන්න එපැයි කියලා ඉතින් මොකක් හරි එකක් උස්සලා කරේ තියෙන එක තමයි කරන්නේ. එක්කෝ පාලින් වැලි කොට්ටයක් හරි උස්සලා කරේ තියෙනවා. ඉතින් කෙන්ද්‍රි ගාගෙන තමයි ඒ කට්ටිය මූණ දිහා බලන්නේ. අදනම් වැඩේ අස්පට් යනවා. අද එනර්ජීක පොඩ්ඩක් වැඩි වගේ කියලා මගේ දිහා නිකන් හොර බැල්මක් හෙලනවා සමහර වෙලාවට පටන් ගන්න කලින්. ඉතින් ඕක තමයි වැඩේ. මොන මොනවා හරි කරගෙන ඉන්න ඕනි. එතකොට මේ ප්‍රතිපදාව නිසා අපි මේ ජීවිතයෙන් පලා යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වෙනුවට තමුන් යම්කිසි වැඩ ටිකක යෙදිලා ඉන්න ඕනේ. දැන් අපි තෝ මේ මෙහෙණින් වහන්සේ ඔය ඔක්කොම අයින් කළා භාවනාවට විතරක් කැප වුණා කියලා. ටික දවසකින් ගිහිල්ලා තේරෙයි අන්න දන්නේම නැති වැඩක්ම නැති කැලේක වැදිලා බල් වැදිලා කියලා. ඔහොම ප්‍රශ්නයක් ඔය හිත තුල තියෙන එකින්ද මොන මොනවා හරි යෙදිලා ඉන්න ඕනේ. ඒ යෙදිලා ඉන්නකොට ඒකේ වටිනකමක් තියෙනවා. ඒකින්ද තමුන් පටන් ගත්තේ වැඩ කටයුතු තියෙනවා නම් ඒවා හිතලා මතලා බලන්න. ඒවා එහෙම මේ අතහරින්න අවශ්‍ය නැහැ. ඒ පටන් ගත්ත දෙයක් තියෙනවානේ බාගෙට අතහරින එක එච්චරම සුදුසු නැහැ. කොහොම හරි කාගෙන කාගෙන ගිහිල්ලා මේක ඉවර කරනවා, අහවර කරනවා කියන අදහසින් කරගත්තොත් වටිනවා. එහෙම නැත්තම් වෙන්නේ අපි නිකන් අර ජීවිතයෙන් පලා යන්න මේක උපකාරයක් විදිහට අරගෙන, ප්‍රතිපදා උපකාරයක් විදිහට අරගෙන කරනවා. අන්තිමට ගිහිල්ලා බැලුවොත් මොකද වෙලා තියෙන්නේ කියලා හරියට වැඩි විකාර වෙලා තමයි නතර වෙලා තියෙන්නේ. හරිට වැඩිය වැඩක් නැති දේවල් වලට තමයි අවධානය දීලා තියෙන්නේ. සාමාන්‍ය මෙහි වන්දනාවක් තියෙනවා ඒ හවස 6ට. වන්දනාව මගහැරියොත් සාමාන්‍ය වන්දනා වේලාවට නොයෙකුත් හේතු කාරණා එන්න පුළුවන්. ආදනම් කම්මැලි වගේ, ආදනම් මහන්සි වගේ කියලා ඉතින් ඉන්නවා. පැයක්මාරක් තමයි තියෙන්නේ. ඒක මගහැරියොත් ඒ වෙලාවේ මොකද්ද කරේ කියලා account හදලා බැලුවොත් අන්න තේරෙනවා අච්චරවත් වැඩක් ඇති වැඩක් නෙමෙයි කරලා තියෙන්නේ. එක්කෝ නිකාන් එහෙම කැරි කැරි ඉඳලා එක්කෝ කාත් එක්ක හරි කයක් ගහලා ඔය විදිහට තමයි. ඉතින් අපරාදේ අන්න ඒ විදිහට හැම වෙලෙම බලන්න මේ 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 කාලය ඉතුරු කරගන්න එක හරි පහසු. ඉතුරු කරගෙන මොනවද කරන්න කියන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද ඒ තමුන්ගේ යම් කිසි වැඩක ඉඳලා තියන්න ඕනේ. එහෙම නැතුව ඉන්න අමාරුයි. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා, සමහර කෙනෙක් ඉන්නවා නිකන් තිබ්බොත් කොහොමද විකාර වෙනව. මොකක් හරි වැඩක දෙන්න ඕනේ. වැඩක් දුන්නට කැමතිත් නැහැ. අනේ ඉතින් බලෙන්ම හරි ඇඟේ ගැහුවොත් ඔන්න කරගෙන ඉන්නවා කොහොම හරි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඒ වල් වදින එක තමයි වෙන්නේ. වල් වැදුනා නම් විතරක් කමන්නේ. කැලේ ඉඳගෙන කතා කරලා පාරේ යන උන්ටත් කියනවා අයියෝ ඔයගොල්ලෝ මොකද ඔය පාරේ යන්නේ, එන්නකෝ අපි වගේ මේ කැලේට මේ වල් වැදිලා ඉමුකෝ කියලා. ඒ ගාන්ට එනවා, ඒ ගාන්ට එනවා. තමුන් වැදිලා විතරක් නවතින්නෙත් නැහැ, ඒ ගාන්ට එනවා. ඒක නිසා නැවත නැවත කෙවිතකින් හරි තරලා පාරටම හෙලවන්න ඕනේ. පාරේ ඵලයන් ඔය පැත්තේ යන්න එපා, ඔහෙට යන්න එපා. ඕක නෙමෙයි මේ පාරෙන් ඵලයක්, පාරෙන් ඵලයක් මේ පාරක් තියෙන යන්න තමයි කියලා නැවත නැවත තලන්න වෙනවා. තලන්න වෙනවා. ඉතින් අමාරුයි, අමාරුයි. නමුත් තලන්න වෙනවා. මේක තමයි වැඩේ. ඉතින් ඒකින්ද ඒ විදිහේ වැඩ කටයුතු වල යෙදුනට ගැටලුවක් නැහැ. පැය හතරක් වෙන් වෙලා තියෙනවා දෙයියනේ. එහෙම මද පැය හතරක් මේකට කැප කරන්න පුළුවන් කියන්නේ. ඈ පැය හතරක් කැප කරා ගියන ඇති. ඉතුරු කටයුතු කරන අතරෙත් බලන්න එන අධ්‍යාපන කටයුතු කරනවා. මොනවා හරි දෙයක් වළඳනවා. මොනවා හරි ගිලම්පසක් ගන්නවා. ඊට පස්සේ මොකක් හරි වැඩක යෙදෙනවා කියන ඔය ස්වභාවයේ යෙදිලා බලන්න, ප්‍රායෝගිකව යෙදිලා බලන්න. අනිත් දේ තමයි මම තව දෙයක් මතක් කරන්නම්. සාමාන්‍ය මේ පැවිද්දෙක් විදිහට උපකාර වෙන දෙයක් මොනවා හරි හොඳට දාඩිය දාන වැඩක යෙදෙන්න. ඔය කම්මැලිකමට හොඳ තියෙන ප්‍රතිකර්මයක් ඒක. සක්මන එක පැයක් හරි කාන්නේ හොඳට වේගෙන් ඇවිදින ගමන් සක්මන කරගෙන යන්න. නිකන් අර අපි කියන්නේ නිකන් සාමාන්‍ය නිකන් දුවනවා නෙමෙයි, හැබැයි ටිකක් ජවයෙන් ඇවිදිනවා. එතකොට ව්‍යායාමයටත් හොඳයි, ඊළඟට අර ශක්තියටත් හොඳයි. හොඳට දාඩි දාන වැඩක් පැයක් විතර කරන්න ඕනේ. එතකොට ඒ කම්මැලිකම අඩු වෙලා යනවා. ඒ කම්මැලිකමෙන් තමයි පටන් ගන්නෙ. ටික ටික ගිහිල්ලා අන්තිමට පිස්සු ගන්නට වෙනවා ඔය කම්මැලිකම. ඒකින්ද ඒකට ඉඩ දෙන්න එපා. ඒක කඩන්න ඕනේ. කම්මැලිකම අඩු වැඩි වෙනවා, එනර්ජි එක අඩු වැඩි වෙනවා. ඒක හරි. චක්‍ර කැරගෙනවා. නමුත් කොහොම කොහරි මේක යැපිලා යන්න එපා. එතකොට යන්න නම් අර විදියට නිතර නිතර මොනවා හරි ක්‍රියාශීලී වැඩක යෙදෙන්න ඕනේ. දවසකට පැයක් විතර ඒ වගේ වැඩකට කැප කරන්න. හොඳට දාඩිය දාගෙන හොඳට ඇඟ රත් වෙලා වෙහෙසෙන ගානට යන්න කියන අර good workout එකකට පස්සේ කවදාවත් bad mood එකක් තියෙන්න බෑ. සාමාන්‍ය ඔය hit කරදර ගන්න කට්ටියගේ ස්වභාවය තමයි මුළු ගැන්නේනවා. පැත්තකට වෙලා ඔහේ ඉන්න ඕනේ ඒගොල්ලන් ප්‍රශ්න. අපෝ බෑ 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 අද බෑ. අද බෑ මට ප්‍රශ්න කියලා කියනවා. සාමාන්‍ය ගිහිල්ලා මොකකට හරි කතා කරොත් කියනවා බෑ අද බෑ කියනවා. අද ප්‍රශ්න. මොකද ප්‍රශ්න තියාගෙනයි අරක දෙක ගැලපෙන්නේ නැහැ. ඇඟට දාඩිය දාන්න බෑ ප්‍රශ්න තියාගෙන. දාඩිය දැම්මොත් දාඩිය එක්කම ප්‍රශ්න ටිකත් යනවා. බෑඩ් මූඩ් එකක් තියාගෙන හොඳ වර්ක් අවුට් එකක් තියෙන්න බෑ. මේ දෙක එකට තියෙන්න බෑ. අන්න ඒ විදිහට ප්‍රශ්න ත්‍රිවිධය හරි බලෙන් හරි කමන්නේ නැහැ ගිහිල්ලා මොකකට හරි පැනලා පැයක් විතර දැඟලුවොත් අන්න දැඟලලා බලන්න ඉවර වෙනකොට තේරෙයි ආ දැන් නම් ප්‍රශ්න නැත. පොඩ්ඩකට ප්‍රශ්නේ අමතක වෙලා. මං අර මහත්තයට ඒක කියලා එයාට මොකද ප්‍රශ්නයක් කියලා එයා ගිහිල්ලා කොහේදෝ එන ඉඩමක් සුද්ධ කළා. සුද්ධ කළා ඉවරලා බලනකොට පස්සේ නෑලු. හරි ස්වාමීන් වහන්සේ පස්සේ ගිහිල්ලා තියෙන්නේ දැන් පැයක් විතර සුද්ධ කරා උදළු ගෑවා. උදළු ගෑවට පස්සේ ප්‍රශ්නේ නෑ. හරි වැඩේ හරි. දාඩියත් එක්ක ප්‍රශ්නෙත් දිය වෙලා යනවා. දෙක එකට ගැලපෙන්නේ නෑ. ප්‍රශ්න හිත හිත කරදර ගන්න කට්ටිය මුළු ගෑනෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ වෙලාවට බලෙන් හරි පැනලා වැඩක යෙදුනොත් දාඩි දාගත්තොත් හොඳට මහන්සි වුණොත් අනේ හිත කරදරෙත් ඒත් එක්කම ටික වෙලාවකට පැය කීපයකට හරි ගැලවිලා යනවා. ඉතින් එන්නේ විදිහ සමබර කිරීමක් අවශ්‍ය වෙනවා. තමුන් බලන්න තමුන් ඉන්න පරිසරෙත් එක කොයි විදිහටද මේක යොදවන්න පුළුවන්. කොයි විදිහටද මට මේ කි විදිහ වෙනස් කන්ටයක් කරගන්න පුළුවන්. අර විදිහට අධ්‍යාපන කටයුතු වලට අවධානය දීලා ඒක සම්පූර්ණ කරගන්න. ඔය පටන් ගත්තේම මග දාලා එන එක හරි නෑ. කරන එක කරන්න ඕනේ ආයෙ නිකන් ඉවර වෙනකම් කරන්න ඕනේ. හොඳටම විශ්වාස වෙනවනේ. හා තව දුරටත් මේකෙට කරන්න දෙයක් නෑ. ඒ විශ්වාස එනකම්ම කරන්න. ඈ නිකන් අත්තර දාලා එන එක හොඳ නෑ. නිකන් කරනවා අවුරුද්දක් කරනවා දෙකක් කරනවා තුනක් කරනවා හතරක් කරනවා අවුරුදු පහක් අටක් විතර කරනකොට තේරෙනවා දැන් නම් වැඩක් නෑ. වැඩක් නෑ. මේක මේ තව දුරටත් කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ කියන ගානට විශ්වාසය දියුණු වෙන්න ඕනේ. අනේ එතකොට ඉතින් අත හරින දෙයක්වත් නෑ. ඉබේම අත හැරිලා. ඒ විදිහේ දෙයක් තමයි කියන්න තියෙන්නේ. තමුන් සමබරතාවයක් හදාගෙන තමුන්ගේ වටපිටාව ගැන විමසලා බලලා මේ විදිහට කටයුතු කරන්න කියලා අපි කියමු.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සුපත් වේවා.
මෙහින් වාසිතත් බොහොම පින් අපිට අනුග්‍රහ ප්‍රශ්න ප්‍රකාශයක් ඉදිරිපත් කළාට ඊළඟට නදීප් ඉදිරිපත් කළා තියෙනවා ඔබට අවස්ථාව නදීප් තෙරුවන් සරණයි.
නමන්ත අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්ස අද ධර්ම දේශනාවේදී අපේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ කිව්වා ඒ සූත්‍රයේ සඳහන් වෙන විදිහට අකුප්ප පුද්ගලය තුළ තිබිය යුතු ලක්ෂණ කියලා ඉවරලා ඒකේ අර මුල් කාරණා විදිහට පෙන්වලා දුන්නේ අල්ප කෘත්‍ය ඇති අය වෙන්න කියලා. ඊට අමතරව තව අවස්ථාවක සඳහන් කළා අල්ප මිද්ද තියෙන්න ඕන අයක වෙන්න ඕනයි කියලා. ස්වාමීන් වහන්සේ ඉතින් දැන් අපි අර සාමාන්‍ය දැන් සතිමත් බව පුහුණු කරන්නේ නැති එක්කෙනෙක් ඔය දෙක දකින්න පුළුවන් ස්වාමීන් වහන්සේ එදිනා තියෙන වැඩ සියල්ලක්ම නවත්තලා කෙලින්ම භාවනාවට යොමු වෙන්න යනවා. නමුත් ස්වාමීන් වහන්සේ දැන් අර සතිය පුරුදු කරන කෙනෙක් විදිහට මට පේනවා අල්පකෘත්‍ය කියන එක ඉබේ ඇති වෙන දෙයක් ස්වාමීන් වහන්සේ. ඒ කෘත්‍යයන් ඉබේ බැහැර වෙනවා අපේ අනවශ්‍ය දේවල් වලට කාලය වැය කිරීම සෑහෙන්න අඩු වෙලා යනවා. ඊළඟට අර ඒ එකම එනවා ස්වාමීන් වහන්සේ දැන් අර තමුන් කළ යුතු වැඩට සමහර වෙලාවට අලස ගතියක් ඇති වෙනවා. මං හිතන්නේ ස්වාමීන් වහන්සේ අපි අර සතිය පුරුදු කර නිසා ඒක අර දකින්න තරම් අපි තුල ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. ඉතින් අර සතිය පුරුදු කෙනෙක් කරන කෙනෙක් සහ සතිය නොකරන කෙනෙක් මේ අර ධර්මය අපි ලොකු ස්වාමීන් වහන්සේත් කියන්නේ වල්ගෙන් අල්ල ගන්නවා කියලා මේ වගේ දෙයක් ඇති වෙන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. ඊට අමතරව අර නිදිමත ඇති වෙනවා කියන එක දැන් අපි සමාහලට මම ওই පොතක් කියනකොට මට තේරෙනවා දැන් පරියන්කේ වෙන දේම ওই පොත කියන වෙලාවට පටන් අරගෙන වේගෙන යනවා. ගිහිල්ලා අර නිදිමත ගතියත් එන්න එනවා. ඉතින් අර නින්දට අවදි වෙනවායි කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ එතනදී ලොකු එනර්ජි එකක් ඇති වෙනවා වගේ තේරෙනවා. පොතත් කියනවා නිදිමතත් ඉබේ යන නිදිමත නැති කරන්න උත්සාහ කරනවා නෙවෙයි ස්වාමීන් වහන්සේ, නිදිමත නැති වෙලා යනවා. ඉතින් සතිය පුරුදු කෙනෙක් සහ කෙනෙකුට ඉතින් අපි කිව්වේ අර අකුප්ප අපි ඉතින් ඔක්කොම කුප්ප වෙන ස්වාමීන් වහන්සේ තාම අකුප්ප වෙන්න යනකොට මේක දකින්න තරම් සතිය පුරුදු කිරීම තුළින් ලොකු අවදි බවක් ඇති වෙනවා කියලා එක මම දකින්න ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ මට ඒ අදහස ඉදිරිපත් කිරීමට අවස්ථාව.
හොඳයි, දැන් මේ නදීප් ඉතින් මේ අවුරුදු ගානක් කරලා කරලා ඔය දෙක එකට කියන එකනේ අවුල තියෙන්නේ. ඒකයි අවුල තියෙන්නේ. නෑ අර කතන්දර දෙකම හරි. හැබැයි ඒකේ තියෙනවා ඒක එකට කියන්න හොඳ නෑ. එක ලං කරලා කියන්න හොඳ නෑ. මුලින් කියන්න ඕනේ ආ නෑ නෑ. කෘත්‍ය අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ කම්මැලි ගම නැති වෙන්න ඕනේ. මේ විදිහට පටන් ගන්න ඕනේ. එහෙම එහෙම කියන්න ඕනේ එන එක්කෙනාට. ඊට පස්සේ ටික දවසකින් කියන්න ඕනේ නෑ. හරි දැන් කන්දෙන් බැහැලා ගමට ඵලයක්. ගමට ඵලයන් කියලා පොඩ්ඩක් කියන්න ඕනේ පස්සේ. දවස් 10ක් 15ක් ඉඳියට පස්සේ ඔන්න කියනවා ආ දැන් ගිහිල්ලා එන්නකෝ, ගෙදර ගිහිල්ලා එන්නකෝ දැන් හරි. ඈ ගිහිල්ලා එන්නකෝ ආපහු කියලා ගෙදර යවුවාම අන්නුන්ට තේරෙනවා මාව නිකන් අර නිකන් හොඳට නිකන් සුදු රෙද්දක් නිකන් හොඳට පිරිසිදු කරලා හොඳට හොදලා වේලලා ආපහු මඩේ දැම්මා වගේ මොකද්ද මේ කරේ කියලා ඔන්න ඉතින් කියනවා. කලින් කිව්ව එකත් එක ගැලපෙන්නේ නැහැ නේ හාමුදුරනේ කියලා කියනවා. ඒකම තමයි වැඩේ. කලින් කිව්ව එකත් එක ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. ඒ වෙනස තේරෙන්නේ නැත්තම් ඉතින් කොහොමද මේ ප්‍රතිපදාවක් කරන්නේ? පරස්පරයි. ඒක වෙනවා. ඒක වෙනවා. ඉතින් පටන් ගන්න එහෙම තමයි. ආරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව ඕමනි කියන්නේ. හා හරි. මේ පිරිසෙන් වෙන් වෙන්න, මේ විදියට විවේක ස්ථානයක් හදාගන්න, මේ විදියට තමන් මේ වැඩ කටයුත්ත ආරම්භ කරන්න කියලා කියනවා. ඉතින් එහෙම කිව්වට මොකද? ටික ටික නැවතත් ගමට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න. ප්‍රතිපදාව කරන්න යන කෙනෙක්ගේ වැරද්ද තමයි අර මුලින් එක අල්ලනවා. වලිගය අල්ල ගන්නවා. හරි. මේක තමයි වැඩේ කියලා ඔන්න ඉතින් අල්ල ගන්නවා. කවදාවත් අතාරින්නේ නැහැ. නෑ පොඩ්ඩක් ආපහු ගමට යන්න ඕනේ. ගමට යන්න ඕනේ. ගමට යන්න ඕනේ. ගිහිල්ලා බලන්න ඕනේ. දැන් ඔය ඉස්සර බුද්ධ කාලයේ සඳහන් වෙනවා ගමේ පිණ්ඩපාතේ යනවා. ගිහිල්ලා එක වෙලක් වළඳනවා. වළඳලා මොකද කරන්නේ? ඉතුරු ආපව පිණ්ඩපාතයක් කරනවා බත් විතරක් හොදි නැතුව. ඒක අරගෙන ඇවිල්ලා අරන්නට ඇවිල්ලා වේලගෙන අර වේලිච්ච බත කකා ඉන්නව දවස් ගාණක්. මේ 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 පිරිස් අතර ගැවසෙන්න තියෙන අකමැත්ත අර විදියට ඒ වෙහෙසක් නේ, ඝර්ෂණයක් නේ. ඒකට හින්දා අර එහෙම කරනවා. දවස් 7-8ක් ඔහෙම යපිලා ආපව පිණ්ඩපාතේ. ඕක ආරංචියල බුදුරජාණන් නෑ යන්න ඕනේ. කනවනම් උදේ ගිහිල්ලා බෙදාගෙන කාපන්. එතනින් එහාට නැහැ. භික්ෂුවකට දුන්න ආහාර වගේ අන්න මේ ලෝකේ පරිභෝග කරන්න කියලා තමයි කියන්නේ. ඒවලේ ප්‍රයෝජනේ ගත්ත අතහැරිය ගියා. ආපහු රැස් කිරීමක් නැහැ. උදේ වරුවේ හම්බෙච්ච ආහාරේ දවල් 12 වෙනකම් විතරයි කැප. ඊට පස්සේ ආයි ශික්ෂාපද බර ගානකට අහු වෙනවා. ඒක දිහා නිකන් හිතෙන් බැලුවත් අහු වෙන ගානට තියෙනවා. අන්න මොකද හේතුව? අන්න අර ගමට යන්න ඕනේ. ඒ පිරිස් අතර ගැවසෙන්න ඕනේ, දුක දකින්න ඕනේ. දැන් මේ දවස්වල එහෙම ගමට ගියාම හොඳට තේරෙනවා මිනිස්සුන්ගේ වෙහෙස කොච්චරනම් අමාරුවෙන් පීඩාවෙන්ද ඉන්නේ. ඒ වෙහෙස දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතනවා මේ අපි මේ සියල්ල අපිට ලැබෙන්න ඕනේ, ගෙනහලා දෙන්න ඕනේ, වැඳලා පූජා කරන්න ඕනේ, පසඟ පිටවල වඳින්න ඕනේ. ඕම නෙන්නේ නෑ. පොඩ්ඩ අර දුක දැනිලා තියෙන්න ඕනේ. කොහොමද මිනිස්සෙක් හම්බ කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද, ඒ පවුලක් නඩත්තු කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් පැවිද්දක් වුණත් හරන්න හරි අමාරුයි. අපි හිතනවා මේ අපිට සියල්ල ලබා දෙන්න ඕනේ, ඒ සුදුසු විදියටම දෙන්න ඕනේ, වැඳලාම දෙන්න ඕනේ කියලා. ඒදී වැරදි අර්ථයක් එන්න පුළුවන්. නෑ ගමට යන්න කියනවා. ගමට ගියාම මොකද වෙන්නේ? අන්න පිස්සෝ පිහාට්ටෝ, මිනිස්සුන්ගේ ඝර්ෂණය, මිනිස්සුන්ගේ වෙහෙස. ඊට පස්සේ ඔය සාමාන්‍ය 8-9ටනේ පිණ්ඩපාත යන්නේ. එතකොට ළමයින්ගේ වැඩ කටයුතු අහවර කරලා කාන්තාවෝ වගේ තමයි ඉතින් ගෙදර ඉන්නේ. ආ ඉන්නේත් නයිටිය පිටින්. ඔන්න දැක්ක ගමන් බෲස් ගාලා අරගෙන එනවා, වළඳකුත් අරගෙන එනවා. දීලා වඳිනවා. ඉතින් හාමුදුරුවන්ට ඉතින් වෙනම ප්‍රතිපදාවක් කොහොමද මේකේ ඇපිලා ඉන්නේ කියන ප්‍රශ්නයක් එනවා. ඉතින් අන්න ඒ විදිහට ඒ ඝර්ෂණය දකින්න ඕනේ, කෙලෙස් ඇවිස්සෙන්න ඕනේ. තර කන්දේ විතරක් ඉඳලා නිවන් දකින්න බෑ. ගමට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ගමට යන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අර සරතුත්‍ර පොතේ සඳහන් වෙනවා. මේ කන්දේ ඉඳපු මුනිවරෙක් අන්න මාකට් එකට යනවා. මෙච්චර කාලයක් අර මුනිවරයා කන්දර වෙලා ඉඳලා ඔන්න අද තීරණය කරනවා, අද මම යනවා මාකට් එකට. මාළු මාකට් එකට යනවා. අන්න මිනිස්සු කෑ ගහනවා, මාළු කපනවා. අන්න ඒ වගේ පරිසරයකට ගිහිල්ලා බලනවා කොහොමද භාවනාවේ තරම කියලා හොයාගන්න පුළුවන්. හොයා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ පරිවර්තනයක් මේ ප්‍රතිපදාවේ තියෙනවා. එහෙම නැත්තම් කන්දරම් වෙලා ඉන්න බෑ. නෑ බුදුරජාණන් වහන්සේ කියන්නේ දවසයි ඒ වේල පාවිච්චි කරන්න. ඉවරයි. පව්වදාට අලුතෙන් යන්න වෙනවා. එන්නේ මේ විදිහේ පැනවීමක් පනවලා තියෙනවා. අන්න එතකොට මිනිස්සුන්ගේ ඝර්ෂණේ, ඒ කෙලෙස්, රාගය, ඒ වැවිස්සෙන ස්වභාවයක් වටපිටාවක් හදලා තියෙනවා. ගිහාම අන්න තේරෙනවා කොහොමද ප්‍රශ්නේ. ඇත්තටම නිවනක් ලැබිලා තියෙනවද නැත්නම් තාම අතර මගද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක විසඳ ගන්න පුළුවන් ගමට ගිහාම ඒක හොඳට ඔද්දල් වෙලා පැහැදිලි වෙලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ආපහු හොදනවා, ආපහු මඩේ දානවා, ආපහු හොදනවා. දැන් ඔය පිණ්ඩපාතේම යන්න ගියාම සමහර විට එක දවසක් ගියාම දවස් දෙක තුන හොදන්න වෙනවා ගෑවෙන මඩ ටික. ඊට පස්සේ ආපහු හොදගෙන දවස් හතරකට ඉතර පස්සේ ආපහු යනවා, ආපහු හොදන්න වෙනවා තව දවස් දෙක තුනක්. ඉතින් ඕම කෙරුවාවක් තමයි තියෙන්නේ. මං ඉස්සර ජිම් එකකට ගියා ඔය ලෙවල් කරලා වගේ ඉන්න කාලේද කොහෙද ජිම් එකට ගිහිල්ලා ආ මල්ලි එන්න නියමයි කියලා ඔන්න පොඩි නිකන් අර කිලෝ කිලෝ දෙකා මාර්ග විතර මොකක් හරි බාර් එකක් දාලා මූ එතන ඉඳපු ඉන්ස්ට්‍රක්ටර් ඔන්න දුන්නා. ඊට පස්සේ ආ හරි ලේසිනේ මේක කියලා ඔය කියපු ඔක්කොම කරලා ආවා. ඇවිල්ලා බහුවදා නිදියගෙන බහුවදා උදේ හැරෙනකොට අප්පා අන්න තේරෙනවා දැන් අමාරුව ඈ ආත නැවුවොත් දිගහැර ගන්න බෑ. මේ විහිළුවට නෙමෙයි නිකන් ඇත්තටම නැවුවොත් දිගාරින්න බෑ. කෙන්ද්‍රි ගාගෙන තමයි අත නවන්නේ. කෙන්ද්‍රි ගාගෙන දිගාරින්න. තේ එකක් එහෙම බොන්න ගියාම හරි අමාරුයි. සතියක් විතර එහෙම කෙන්ද්‍රි ගා ඉඳියා. ඊට පස්සේ සතියකට දෙකකට විතර පස්සේ තමයි ඊළඟට ගියේ. රෝහණ මොකද මල් ලියුනේ? පව්වදා එනවා කියලා නේද ගියේ? මොකද උන්නේ කියලා. උනුත් දන්නවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉතින් ඕක තමයි වැඩේ. අනේ පින්දවාදි ගියාම සතියක් දෙකක් යනවා සමහර වෙලාවට රිකව වෙන්න. ආපහු කොහොම හරි කරගෙන යනවා. ඔන්න විදිහේ ඒ දෙපැත්ත හොමාරු තියෙන්න ඕනේ. ඒක තුලින් තමයි නියම නිවන හඳුන ගන්න පුළුවන්. එහෙම නැත්නම් බොරුවට නිකන් අපි ඇඳගෙන අන්තට්ටු දාගෙන ඒ අනිනුත් වෙන එකෙන්ටත් ඇනගෙන තමයි කල්ගත කරන්නේ. අන්තිමට බලනකොට මේ ආනක් තමයි මෙච්චර කාලෙ මේ දාගෙන ඉඳලා තියෙන්නේ අන්තට්ටුවක් තමයි. ඒකෙන්ම තමයි වෙනෙන්ට ඇනලා තියෙන්නේ කියලා තේරෙනකොට පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඒක නිසා ඔන්න දෙපැත්තේ හොමාරුවක් තියෙනවා. ඉතින් මුලින් අර එහෙම කියනවා පස්සේ වෙන විදිහකට කියනවා. ඒ පරිවර්තනේ තේරෙන්න ඕනේ.
මයි සර්නස් බොහොමත්ම පින් වාසේගේ අදහස තිරුවන් සරණයි.
බොහොම පින් සර්නස් අවසරයි. ඊළඟට රාජිකා අතෝස්වාසි කරන රාජිකා ඔබට අවස්ථාව තිරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස තිරුවන් සරණයි. ස්වාමීන් වහන්ස අද මේ කිවන් එකට වෙන ස්වාමීන් වහන්සේලාත් වැඩම කරලා ඉන්නවද?
එහෙම පේනවද කවුරු හරි?
නෑ දන්නේ නැති නිසා ස්වාමීන් වහන්ස මේ නදීක මැසේජ් එකේ තිබ්බා තව ස්වාමීන් වහන්සේලා වැඩම කරනවා කියලා. එහෙම වැඩම කරලා Q&A එකට සම්බන්ධ වෙන්නේ නැතුව යනවට මම අකමැති. ඒකයි මම ඔබ වහන්සේගෙන් අහන්නේ.
සාගර හාමුදුරුවෝ නෑ, සාගර හාමුදුරුවෝ නාතගනේ ගිහිල්ලා නාතගනේ කම්මට්ටාන ආචාර්ය තනතුරක් ලැබිලා සාගර හාමුදුරුවන්ට. ඉතින් සාගර හාමුදුරුවෝ ගිහිල්ලා ඊට පස්සේ අද සරණ හාමුදුරුවන්ගේ දවසත් නෙමෙයි ගුත්ත හාමුදුරුවොත් ෆයිට් කළ දෙවුණා කම්මට්ටානාචාර්ය නාදගෙන. ඒක හරි ගිලනේ සාගර හාමුදුරුවෝ දිනල කොහොමද?
එහෙම ඉස්සරහට හම්බේ ස්වාමීන් වහන්සේ ගුත්ත ස්වාමීන් වහන්සේට මම අවස්ථාව ලබා ගන්න ගිහලා අකුණු කලින් කියන්න ඕනේ මේ සම්බන්ධ ලයින් පිටිසර මොන හොඳටද නරකටද මන් දන්නේ. හැමදාම මම මේකෙන් අයින් වෙනවා කියලා කියන. එතකොටම ආයේ මොකක් හරි වෙනවා මට ආයේ සම්බන්ධ වෙන්න හේතුවක් එදෙනවා. දැන් මේ සතියට කලින් සතිය මං කොමට මේ ආයේ මේකෙන් අයින් වෙනවා කියලා. ඊට පස්සේ දැන් මට ආයතන කෝවිඩ් හැදිලා ඉන්නේ මේ වෙලාවේ. මේ ඒක නිසා දැන් ඉතින් නිකන් කෝවිඩ් හැදලා නිකන් ඉදර ඉන්න එකේ ඔහේ පැත්තකට වෙලා ඉන්නේ. මොකද මේ වැඩසටහන සම්බන්ධ වෙනවා කියලා හිතුවා. ඊයේ නදීට කතා කරලා කිව්වම කෝවිඩ් කියලා සාදු සාදු කියලා අනුමෝදන් වුණා. ඒක නිසා මේ මම පිටිසර මතක් කරනවා. මම ඒකයි අද මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අද මේ ආයෙ ලැබෙන සතියන සම්බන්ධ වෙන්න බැරි වුණොත් කියලා මේ ලැබිච්ච අවස්ථාවෙන් පොඩි ප්‍රයෝජනයක් ගන්න කියලා හිතුවා ස්වාමීන් වහන්ස. දැන් අද කාරණා දෙකක් කතා කරන්න කැමතියි මම. අද දැන් ඔබ වහන්සේගේ ප්‍රශ්න උත්තර වැඩසටහනෙදි සඳහන් කළා වගේ මේ මම අත්දකලා තියෙනවා මගේ පහුගිය කාල සීමාව තුළ ඔය සයිකල් චක්‍ර කැරකිනවා කියන එක. මම කලින් ලොකු ස්වාමීන් වහන්සේටත් කියලා තියෙනවා බෙඩ් ස්පින් එකක් වගේ උඩට යනවා කියලා තමයි උන්වහන්සේ වෙලාවට කිව්වේ. ඒ කියන්නේ දැන් ඉන්න තත්ත්වයට වඩා හාත් පසින්ම වෙනත් තත්ත්වයක් තව කාලෙකදී අත්දකින්න. ඒ කියන්නේ දැන් වෙලාවකට මගේ එනර්ජි ලෙවල් එක හරි හයි. ඒ කියන්නේ කරන අත ගහන ඕන වැඩක් හරියනවා, කරන කියන හැමදේම හරියනවා. තව ඊට පස්සේ කාලයක් ගියාම කරන කියන හැමදේම වරදිනවා, වචනයක් කිව්වත් මිනිස්සු ඒක වැරදියට අල්ල ගන්නවා. ඊට පස්සේ මට සමහර කාල හරි සතුටුයි, හැමදේම හොඳට වෙනවා. සමහර කාල හරි දුකයි. හැම මොන දේ වුණත් නිකන් අර හඬා වැටෙන වගේ ස්වභාවයක් මම දකිනවා. ඊට පස්සේ සමහර කාලවල හරි එනර්ජටික්, සමහර කාලවල හරිම නිදිමතයි. ඔය වගේ මේ චක්‍ර කීපයක් කැරකෙන අතරේ මම ඇත්තටම දැන් ඔබ වහන්සේ වැඩ හිටියේ නැහැ ගිය සතියට, කලින් සතියේ අවසාන වැඩසටහනදී මේ මගේ කමඨාන් ප්‍රකාශයක් කළා. ඒ කියන්නේ ඇත්තටම කියනවා දැන් දැන් ඉන්න චක්‍ර හැටියට, ඒ කියන්නේ චක්‍ර මට තියෙනද චක්‍ර දෙක තුනක් කැරකෙනවා. සමහරලාට එකක් මත අනිත් එක සමපාත වෙන අවස්ථාවලුත් මම අත්දැකලා තියෙනවා. දැන් මං එදා කමඨාන් ප්‍රකාශ කිව්වේ ඔය මේ දැන් මේ වෙලාවේ මම විශ්වාසවන්තයි කියලා හිතපු පිරිසක් විසින් මං හිතන විදිහට මට දැනෙච්ච විදිහට විශ්වාසය කඩ කිරීම ගැන මගේ බලවත් තැවීමක් තියෙන නිසා මං ඒ ගැන තමයි කතා කරේ. මං එදත් කිව්වා ඒක මගේ සංඥාවනු මට ඒක ලොකු දෙයක්, ඒ කඩ කරපු අයට ඒක එච්චරම ගැටුවක් නෑ කියලා මං දන්නවා. හැබැයි ඒක මට ලොකු දෙයක් නිසා මං ඒක ලොකුවට මං නොහිතපු දෙයක් නිසාත්, ඒ මන් සංඥාවක් විදිහට විශ්වාස කරන එක ලොකු වටිනකමක් දෙන නිසාත් මට ඒක ලොකුවට හිතරිදීමක් වෙලා තියෙනවා. දැන් එහෙම වුණාට පස්සේ ඇත්තටම දැන් ඊට පස්සේ මම කරන හැම දෙයක්ම අරකට එක්කම සමපාත වෙලා නිකන් බිඳ වැටෙන ස්වභාවයක් මම දකිනවා. දැන් එහෙම දැක්කට මේ පාර තේරිච්ච එක දෙයක් තමයි දැන් එහෙම බිඳ වැටීමක් වුණාට මම හිතුවට ඒ පැත්තම බිඳ වැටලා යනවා කියලා ඒක එහෙමම නෙවෙයි කියලා මම හිතන. දැන් ඇත්තටම ඔය අපි වැඩසටහන තියෙන ඉරිදාන ඒක සඳ එදා මම හොඳටම මයික්‍රේන් හැදලා හිටියේ අන්තිම දවසේ කතා කරන වෙලාව දෙතුන් පාරක් පමණ එහෙම දාලා. සාමාන්‍යයෙන් එහෙම වුණා මට වැඩට යන්න හරි අමාරුයි සඳට. හැබැයි දැන් එදා මම වැඩට ගියා. වැඩට ගියාට පස්සේ මට ඉස්සරහටම ඔය ඔෆිස් එකේ දැන් මට හිතමාරු වෙනවා මේ මං ආදරය කරන කැමති අය මොනව හරි කරා වගේම මේ ඔය එච්චරම දැන් එච්චරම සමීප නැති අය මොනව හරි කිව්වත් සමහරවිට පොඩි හිතමාරු වෙනවා. එච්චර ගණන් ගන්න නැහැ. හැබැයි දැන් අර ලොකුම විශ්වාසවන්ත ලොකු ගොඩක්ම කැමති අය එහෙම හිත රිදෙව්වට පස්සේ මට තේරෙනවා එදා මං ඔෆිස් ගිහිල්ලත් ඔෆිස් එකේ යත් නිකන් හරි හිත රිදවන දේවල් ටිකක් කරා. හැබැයි මට ගාණක්වත් නැහැ ඒක. දැන් එතකොට මට අර අර ලොකු හිතදීම ගැන කල්පනා කළා. මේ අයත් මට මෙහෙම කරා නම් මේ ඔෆිස් එකේ අයගේ මොනවද කියන නිකන් ඒක හරියට ඉග්නෝ කරන්න පුළුවන් ගැටයක් මම අත්දැක්කා. ඒ කියන්නේ අර හරියට වතුර නහය උඩින් ගියාට පස්සේ ආයේ නිකන් ඒක ගැන සැලෙන්න දෙයක් නෑ වගේ දෙයක් මම අත්දැක්කා. අනිත් එක තමයි මම දැකපු අනිද්දේ ඔෆිස් එකේ අයගේ වුණත් මේ අර මේ ඒගොල්ලන්ගේ වැරද්දට මම නිතරම අර ඒගොල්ලන්ට එක ගැටෙනවා හරි එකක් හරි ඒගොල්ලන් මට ගැටුම් ඇති කරනවා කියලා හිතුවට ඇත්තටම එහෙම නෙවෙයි කියලා මට හිතුණා. කියන්නේ ඇත්තටම මේ මිනිස්සු මම යන මගේ මූඩ් එක අවුල නිසා තමයි මට ඒගොල්ලන්ගේ ඒ විදිහට කරන හැමදේම මම වැරදිද දකින්නේ කියන කාරණය මට හිතෙන්නේ මට එදා චුට්ටක් මේ සෙන්ස් වුණා කියලා හිතෙනවා. එතකොට මේ එක මම මගේ පර්සෙප්ෂන් එක නැත්නම් මම දකින සංඥාව මම අරගෙන යන සංඥාවත් එක්ක තමයි මම ඒ විදිහින් ටික දැනෙන්නේ කියලා මට හිතෙනවා. ඒ වගේම එදා මේ සරණ හාමුදුරුවෝ කියලා ඇහුවා මම. ඒකයි සරණ හාමුදුරුවෝ මට දීපු කමටහන තමයි දැන් මම කිව්වා මේ මේ සිදුවීම හරි මේ මම මේ වැදගත් කියලා හිතාගෙන පුත්කලේ මගේ ජීවිතේට ඇච්චර වටින පුත්කලේ නෙවෙයි. ඒක නිසා තව මාසයක් දෙකක් යනකොට ওই සිදුවීමත් ওই පුත්කලේත් මට ඇච්චර වැදගත් වෙන්නේ නැහැ කියන එක මම දන්නවා. ඒක මේ පහුගිය අවුරුදු 40 තිස්සේ මම අත්දැකපු දේවල් එක ඒක මට හොඳටම ප්‍රත්‍යක්ෂයි. හැබැයි දැන් මම ඒකත් එක්ක ඩිවෙල් කරනවා කියන එක මම කිව්වහම සරණ හාමුදුරුවෝ කිව්වා ඒ අනාගතේ මම හිතන අවස්ථාව දැන් ගන්න පුළුවන් කියලා. ඒත් අතරම එක try කරාට ඒක ඇච්චර එහෙම කරගන්න අමාරු නෑ. වුණාට මම උපහන්සලත් මතක නම් දැන් ඊට අවුරුද්දක් විතර කලින් ගත්තොත් මම මේ වැඩසටහන දැන් මේ ඔය විශ්වාසෙ බිඳ වැටීම ගැන දැන් කතා කරනවා වගේ අවුරුද්දක් විතර කලින් ගත්තොත් එහෙනම් මම ගොඩක් වෙලාවට කතා කරේ මේ ඔෆිස් එකේ ගැටලු ඔෆිස් එකේ ගැටලු දෙක කොහොමද මම ඒවා ඩුවෙල් කරන්නේ එහෙම කතා කරේ. ඒකට ඇත්තටම දැන් බැලුවම ඒවා ප්‍රශ්නද ඒවා නම් එහෙම ප්‍රශ්නයක් තිබුණාද කියලාත් මට මතක නෑ. ඒකට මම ගොඩක් වෙලාවට අන්නේ ඒ අතීත සිදුවීම දැන් මට බලපාන්නේ කොහොමද? ඒක මට පොඩ්ඩක්වත් දැනෙන්නේ නැත්නම් මේ දැන් මම දුක් විඳින සිදුවීම අනාගතේ මට පොඩ්ඩක්වත් දැනෙන සිදුවීමක් නෙවෙයි කියන ලංකා කර ගැනීම ලංකා කර ගන්න ඒක සමපාත කරන්න පුළුවන් තත්ත්වයකට මං ආවා වගේ මට දැනෙනවා. ඉතින් මට ඒ කාරණාව මතක් කරන්න ඕනේ. සරණ හාමුදුරුවෝ කියනවා හොඳයි කමන්නේ ඔබ වහන්සේ ප්‍රකාශයක් විදිහට ඉදිරිපත් කරනවා. දෙවෙනි කාරණේ තමයි මට කියන්න ඕනේ අද ධර්මදේශනා වාස්ත්‍රයෙන් මේ මේ ඔය පහසුවෙන් නොකිපෙන පුද්ගලයෙක් බවට පත්වීම ගැන තමයි තිත්ත සාමන්හස දේශනා කළේ. මම සාමාන්‍යෙන් ඇතරම ඉක්මනට කිපෙන පුද්ගලයෙක් කියන මං අඳුරගෙන තියෙනවා. හැම දේටම කිපෙන්නෙක් නැහැ. සමහර දේවල් වලට කිපෙන ස්වභාවය වැඩි. හැබැයි සාමාන්‍යයෙන් ඉක්මනට නිවෙන කෙනෙක් මං. කිපෙන තරමටම නිවෙනවා. හැබැයි ඒක එන සෝස් එක හැටියට ඉතින් ඒක කොච්චර කල් නිවෙනවද නැද්ද කියන එකත් සමහරලාට තේරෙන්නේ නැව මං දැකලා තියෙනවා. දැන් මේ අද ධර්ම දේශනාවත් එක්ක ඇත්තරම මට හිතුනේ මේ මට ඇත්තනම මේ මට බණ කිව්වා වගේ ඇත්තම අද බුද්ධ ස්වාමීන් වහන්සේ මට හිතුණා දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වත් එක්ක මම මොන විදිහටද මේ කාරණාව දකින්න ඕනේ, මගේ මේ හිත් වේදනාව දකින්න ඕනේ කියන එක මට ඒක හොඳට පැහැදිලි වුණා කියලා මට හිතුණා. දැන් මම කලින් කිව්වා වගේ මේ වැඩවලින් පොඩ්ඩක් අඩු කළ පොඩ්ඩක් අයින් වෙන එකත් හොඳයි කියලා හිතුණා. ඒක පළවෙනිම කාලේ තිබ්බ අල්ප කෘතියත් කෙනෙක් කියන එකනේ චුට්ටක් මේ කරගෙන යන වැඩ ප්‍රමාණය වැඩි කියන එක මගේ ගෙදර වැඩ කටයුතු රාජකාරියත් එක්ක මේ වැඩ කටයුතු වලින් අයින් වෙන එක එක ආකාරයකට හොඳයි කියලා හිතුණා. ඒ වගේම මට කොහොමත් සාමාන්‍යයෙන් මාව පෝෂණය කරන්න ඉච්චර අමාරු නැහැ. ඉතින් ඒක නිසා මට හිතුණා මට ඒ ගැනත් සතුටු වෙන්න පුළුවන් කියලා. ඒ වගේම මේ ලැබිලා තියෙන දේවල් ගැන ජීවිත පරිෂ්කාර ගැන මට සතුටු වෙන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ වගේම මේ හතරවෙනි කාරණාව විතරේ බහුශ්‍රත කල්ලාණ මිත්‍රයන් අපි මේ ආශ්‍රය කරන්න හඳුනගෙන ඒගොල්ලෝ වැඩි වැඩියෙන් ආශ්‍රය කරන්න පුරුදු වෙන්න ඕනේ කියන එක මම හිතන ඇත්තටම මේ මට සිද්ධ වෙච්ච කාරණාවදිත් මට හිතෙනවා ඇත්තටම අපි වටේ ගොඩ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. අපි තෝරගන්නේ කොයි අයද කියන එකේ මේ ගැටලුවක් තියෙනවා කියලා මට ගැටලුවක් තිබිලා තියෙනවා කියන එක මට ඒක තේරෙනවා. සමහර වෙලාවට අපි ආශ්‍රය කළ යුතු නොවන අයද ආශ්‍රය කරන්න කියන කාරණේ නිසා කොයි අයද අපි වැඩිපුර ආශ්‍රය කරන්න ඕන කියන කාරණේ ගැන ආයෙ කල්පනා කරන්න මට මේක රිෆ්ලෙක්ෂන් එකක් කියලා කල්පනා කරනවා. ඒ වගේම මම දැනට කරගෙන යන හරි කරලා තියෙන හරි මේ මොනවා හරි කටයුතු ගැන ඇත්තටම මම සතුටු වෙන ප්‍රමාණය මදි කියලා මට හිතෙනවා. මට ඒක ගැන අවධානය යොමු කරන්න පුළුවන් කියලා හිතෙනවා. ඒ වගේම මේ වැදගත් දෙයක් අද ගුප්ත ස්වාමීන් වහන්සේ කිව්වා මේ ෆේල් වෙනකොට ඒ ගැන කම්පා නොවි ඒක හොඳ අත්දැකීමක් කරගන්න කියලා මම හිතන්නේ. ඒක නම් මටම කිව්වා වගේ දැන් මට ඇත්තට මට තේරෙන මම ලොකු ෆේල් වීමක් වුණේ. හැබැයි මට පුළුවන් මගේ අතින් වෙන්න ඕන කටයුතු සම්පාදනය කරලා ඉස්සරහට මේ වෙච්ච ෆේල් වීම අත්දැකීමක් කරගෙන ඉස්සරහට එවැනි කාරණා සිද්ධ නොවන විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන විදිහේ තත්ත්වයක් හදාගන්න ඕනේ කියලා මම කල්පනා කරා. ඉතින් ඇත්තටම සම්මන පරිණකයට වෙනුවෙන් යොදන්න තියෙන කාලය මේ කොවිඩ් ලෙඩත් අස්සේ මේ අමාරුවෙන් වුණත් ඇඟට එහෙම ටිකක් අමාරුයි වුණත් මේ ලැබිලා තියෙන විවේකයෙන් ඒ මාගේ ප්‍රතිපදාව පැත්තට වෙන් කරන්න තියෙන කාලේ චුට්ටක් වැඩිපුර යොමු කරලා මේ ආයේ මේ ප්‍රතිපදාවට එන්න මට මේක ලොකු අවස්ථාවක් කරගන්න ඕනි කියන කාරණේ මේ අද ධර්ම දේශනාවත් එක්ක මගේ ඔළුවට ගියා කියන කාරණේ මතක් කරන්න ඕනි ස්වාමීන් වහන්ස. ඒ නිසාම මේ මාව මේ විදිහට ෆේල් කරපු අය සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙන්න ඕනි, සතුටු වෙන්න ඕනි කියලා මතක් කරන ස්වාමීන් වහන්ස මේ අවස්ථාව ලබා දුන්නට බොහොම පිං. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ උපදෙස් අදහස් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් මාව දැනුවත් කරන්න කියලා පාද නමස්කාරයෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. බොහොම පිං.
හොඳයි, එතකොට තමුන්ගේ අත්දැකීම් ගොනු කරමින් ඉදිරිපත් කරන්නේ. ඉතින් අර කිව්වා වගේ හැම දෙයක්ම චක්‍ර කැරකෙන්නේ. ඉතින් ඒ කැරකීම දකින්න එකම වටිනවා. ඒක මේ විදියට වෙනස් වෙනවා, මේ විදියට ස්ථිර විදියට අදහසක් ගත්තට ඒක පවතින්නේ නැහැ. ඔය කොයි දේත් වෙනස් වෙලා යනවා කියන ධර්මතාවයට යටයි කියන අත්දැකීම, ඒ දැන හඳුන ගැනීම වටිනවා. ඒක නැවත නැවත සිද්ධ කරනකොට තේරෙනවා. අර විදියට ඉස්සර මේ පොඩි පොඩි දේවල් වලට තැවුණා. දැන් මේ මහා ප්‍රශ්නයක් ආවට පස්සේ පොඩි දේවල් ඔෆිස් එකේ කට්ටිය එච්චර ගැටලුවක් නැහැ. බැලුවාම ඔෆිස් එකේ කට්ටිය දැන් යාළුවෝ වගේ, මිත්‍රයෝ වගේ. ඒගොල්ලෝන්ගේ ඒ පොඩි පොඩි හිත වේදනා වද දෙන්නේ නැහැ. අන්න අර මොකද්ද වේර ගිලපු එකාට නිකන් අග්ගලාවත් කජ්ජද්ද කියලා අන්න ඒ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඕකම තමයි වැඩේ. ඕකම නැවත නැවත කරනකොට ඒ කිව විදිහේ තව තව පරිවර්තන වෙයි. ඊළඟට අර කියන විදිහට මේ කල්යාණ මිත්‍රයෝ නෙමෙයි අඳුනගෙන තියලා තියෙන්නේ, නමුත් කාලෙන් කාලෙට තව තව ඉදිරියට යනකොට මේ තමයි නිවැරදි කල්යාණ මිත්‍රයෝ කියලා අඳුරගන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රතිපදාව ඉදිරියක්නේ. ඒක ගැටලුවක් නෑ. අපි කවුරු කවුරුත් එහෙම තමයි ටික දවසක් මොකක් හරි හැරමිට්ටක් අරගෙන ඒ නැගගෙන යනවා. ඊට පස්සේ මෙතනින් එහාට මේකේ ප්‍රයෝජනයක් නෑ. එතනින් එහාට වැටක් තියෙනවා. එහෙනම් හැරමිට්ට තිබ්බා. ඊට පස්සේ වැටේ ගියා. ඉතින් හැරමිට්ටට දොස් කියන්නේ බා එච්චර කල් එන්න දුර ඒ දුර වෙන්න උදව් කරපු එකනේ. එතනින් එහාට වැටක් තියෙනවා. හොඳට ගාලා තියෙනවා. යකඩ වැටක්ම තියෙනවා. හරි. එහෙනම් ඒක අල්ලගෙන ගියා. ඊට පස්සේ තව ටිකක් දුර යනකොට ඒ වැට වෙනුවට කොන්ක්‍රීට් තාප්පයක් තියෙන්න පුළුවන්. එතකොට නම් කොහොමත් පස්සේ දැන් ඉතින් තල්ලු කරත් වැටෙන්නේ නැහැ නේ කියලා. ඒක අල්ලගෙන යනවා. ඉතින් ওই විදිහේ ගමනක් තියෙන්නේ. ඒක ප්‍රතිපදාව දියුණු වෙන දියුණු වෙන තමුන්ගේ ඇස් තව තව පෑදිලා කලින්ට වැඩිය හොඳ කල්යාණ මිත්‍රයෝ පෙනේ. ඉතින් ඒ පිරිසත් එක්ක මේ අදාළ විදිහට කටයුතු කරගෙන ගියාම අන්න ටික ටික ප්‍රතිපදාවේ දියුණුවක්. අර විදිහට පොඩි ප්‍රශ්නවලට ඉස්සර වෙහෙසුණා. දැන් ඒ වගේ නෙමෙයි ඊට වැඩිය බරපතල ප්‍රශ්නාවක් ගානක් නැහැ. අන්න ඒ විදිහේ දියුණුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නැවත නැවත සිද්ධ කිරීම තුලින් ඔය ලබලා තියෙන්නේ. කිසිම දෙයක් ස්ථීරව ගන්න අවශ්‍ය නැහැ. හැම දෙයක්ම මෙන්න මේ චක්‍ර කරගෙන සුළුයි. අන්න ඒ චක්‍රයේ ස්වභාවය අඳුනගත්තා නම් එතකොට එයාට පුළුවන් ඒක පොඩ්ඩක් කාලය දීලා බලන්න. කාලය දීලා බැලුවාම තේරෙනවා ආයේ කිවර වෙලා ගිහිල්ලා අලුතෙන් අලුත් අවධියක් පටන් ගන්නවා. එතකොට සීත ඍතුව තියෙන කාලේ හිතනවා මේ ලෝං ඩාක් වින්ටර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ආයි කවදාවත් ඉරපායන එකක් නැහැ කියන හිතන ගානට අදහසක් එන්න පුළුවන්. නමුත් නෑ ඉරපායනවා. ඉරපායනවා. ඉස්සර ඔය මේ කැනඩාවේ කෙල්ලෙක් හම්බෙලා දුන මට නිකන් මොකද්ද ඒකට අර ගේම් එකකදී ඔන්ලයින් ගේම් එකකදී. එතකොට මෙහෙ දවල් එහෙ රෑ මෙහෙ රෑනේ එහෙ දවල් මෙහෙ රෑ. ඉතින් ඔන්න මේ ඒ රෑ රෑ මැදියම් ජාමේ ටික එයා හැන්ඩල් කරනවා. එක කවුන්ට් එක දෙන්න බෙදාන තමයි කරන්නේ. ඔය කැම්පස් යන කාලේද කොහෙද? ඉතින් ඒ එතකොට මේ අර දැන් සීත කාලේ එළියට යන්නත් බෑ. මේ අස්සෙන්ට කන්න දෙන්න විතරයි යන්න තියෙන්නේ කියලා. ඉතින් අර ගේ ඇතුළට වෙලා ඉන්නකොට මොකක් හරි වැඩක් ඕනි. වැඩක් ඕනි. ඉතින් ඒ කාලෙට අර වැඩේ බාරගෙන පවෝ දවෝදේ මම ලොග් වෙනකම්ම වැඩේ කරනවා. නැගලා එනං ජය වේවා අපි යනවා අපි නින්දට යනවා කියලා. අනේ නින්දට යනවා. ආපහු හවසට ඇවිල්ලා ලු දානවා. හරි දැන් ඇහැරලා ඉන්නේ කියලා. ඉතින් වින්ට කාලේ විතරයි. ඊට පස්සේ ඔන්න සමාවපුවාම කියනවා දැන් නම් කරන්න වෙන්නේ නැහැ ඔවා. දැන් බෑ ඒ සීසන් එක ගියා. දැන් අපි එලි බහැලා දැන් අපි වැඩ කටයුතු දැන් මේ විදියට ගෙවල් ඇතුළට වෙලා ඉන්න බෑ කියලා අන්න වටපිටාව අරගෙන අර විදියට ජයට එහෙම ගමන් කරනවා. අස්සෝ පදිනවා. එක එක වැඩ කරනවා. ඉතින් ඕකනේ ජීවිතේ කියන්නේ. කාලයකට මුළු ගැන්වෙනවා, කාලයකට ඇතුළට එනවා, කාලයකට එළියට බහින්න බෑ. තව කාලයකට අන්න අර විදියට මල් පිපිලා බොහොම සුන්දරයි, වටපිටාව හරිම ලස්සනයි, ඉරේලිය බොහොම ප්‍රසන්නයි. අන්න මුළු දවසම එළිය ගත කරනවා. එතකොට එළිය ගත කරන කාලයට හිතෙනවා අයියෝ වින්ට ආපහු එන්නේ නැත්තම් හොඳයි කියලා. වින්ට ආපුවාම හිතෙනවා අයියෝ මේක නම් ඉවර වෙන මගුලක් නෙමෙයි කියලා. නමුත් ඔය කොයි කොයි දේත් දෙපැත්තට කැරකෙවෙන සුළුයි. වින්ටාවොත් ඒකම සලකුණක් සම එනවා කියන්න. සමාවොත් ඒකම සලකුණක් වින්ට එනවා කියන්න. ඉතින් ඔන්න ඔය දෙපැත්ත අපිට පොඩ්ඩක් විවසීමෙන් බලන්න පුළුවන් නම් අර කී විදිහට තේරෙනවා මෙන්න මේ හැමදේම එන්නෝ යන්නෝ තමයි. හැමදේම වෙනස් වෙන සුළුයි. එන්නේ වෙනසට පොඩ්ඩක් ඉඩ දීලා ඉන්න ඕනේ. ඉතින් ඒ ඉන්න හැකියාව දිනු වෙනවා කියන ප්‍රකාශයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි හොඳට අරගමු. දිනුවක් ඉදිරියට අරගමු. තව තව දිනු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
එහෙමයි ස්වාමීන් වහන්ස, මේ මම ඒකෙන් අදහස් කරේ නැහැ දැනට ඉන්න හෝ කලින් හිටි කල්යාණ මිත්‍රයන් එහෙම මේ ඒගොල්ලන්ට එහෙම දෝෂාරෝපණයක් නෙමෙයි කරේ. මම කිව්වේ ඉතින් අපිට මේ සමහරට ඇසැරෙනවා මේ අපි වටා ඊට වඩා හොඳ මේ අදකට කියන්නේ දෘෂ්ටියක් හෙලන්න කියලා මට හිතුණා කියන එකයි කිව්වේ ස්වාමීන් වහන්ස. එහෙම නැති එක එක කාලයට ලං වෙන එක එක පුද්ගලයන් ඉතින් ඒ කවුරුත් අපේ මේ ගමනට සහයෝගය දක්වනවා කියලා තමයි මට හිතෙන්නේ. මම එහෙම අදහසක් ඉදිරිපත් කරා නම් සමා වෙන්න ඕනේ ස්වාමීන්
වහන්සේ. හොඳයි.
හොඳයි, තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම පින් රාජිකා මේ කමටහන් ප්‍රකාශයට. ඒ වගේම මේ ඉරිද වැඩසටහන වගේ සෙන්ස්රද වැඩසටහන වගේත් ආරම්භයට කළ ඒ සියලු ශාසන අනුග්‍රහය හේතු කරගෙන ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අපි සිද්ධාම සාදු සාදු සාදු. ඊළඟට තව කවුරු හරි ඉන්නවනම් ප්‍රකාශයක් හෝ ගැටලුවක් ස්වාමීන්වහන්සේට ඉදිරිපත් කරන්න සූමත සොන් පුළුවන්. මට හිතන්නේ කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම කමටහන් වාර්තා සැසිය අවසාන කරමින් නදීප්ට වැඩසටහන භාර දෙනවා. ගරුණී ස්වාමීන්වහන්සේට බොහොම පින්, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන්වහන්ස.
තෙරුවන්
බොහොමත් පින් නාමන්ත. ඊයේ ස්වාමීන්වහන්සේ රාජිකා කතා කරලා කෝවිඩ් තියෙනවායි කියලා කිව්වා. ඉතින් මම කිව්වේ තිබ්බේ සන්තෝෂ වෙන්න ඕනේ මොකද කෝවිඩ් හැදුණු හැදිච්ච එක ගැන කියලා. මැරෙන්නේ නැහැ කියලා දන්නවනේ ස්වාමීන්වහන්ස.
හරි
සන්තෝෂයි. ඉතින් අපි රාජිකාට ඉක්මන්සේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දිනෙත් අපගේ වැඩසටහන සම්බන්ධ වී ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනාවකින් සහ අපගේ සතිමත් බව පුහුණුකින් සම්බන්ධ වටිනා අදහස් සමුදායකින් අපිට අනුග්‍රහ දැක්වා ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පාද නමස්කාර කොට ස්තුති පුද කරනවා. සාදු සාදු සාදු. වැඩසටහන සමාප්ත කිරීම සඳහා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමට මම පද්මානන්දාට ආරාධනා කරනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන්
බොහොම පින් නදීප්. අවසරයි ස්වාමීන් වහන්ස, අපට අද ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් අහන්න ලැබුණා. ඒ වගේම අපේ වාර්තා, අපේ සතිමත් වීම පිළිබඳ වාර්තා ඔබ වහන්සේලා ගෙන් ඉතා වටිනා උපදෙස් ලැබුණා. ඒ වාර්තා සම්බන්ධයෙන් ඒ සැමට ඔබ ස්වාමීන් වහන්සේලා දෙදෙනාටම ඉතාමත් පින් අයිති වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපට සහයෝගය දක්වන නිස්සරණ වනයේ සිටින ලොකු ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට මේ පින් අයිති වේවා. අපගේ මියගේ ඥාතීන්ට පින් පැමිණවීම සඳහා මම ගාථා කියනවා. දෙවියන් පින් අනුමෝදනා කරන ගාථා. ඉත්තාවතා චම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. ඉත්තාවතා චම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. ඉත්තාවතා චම් හේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධිය. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං සදා. අපේ මියගේ නෑයින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප නිවන් දකිනාද තුරු මේ අපට බාලෙන්ගේ අසුරක් නොවේවා, සත්පුරුෂ ආශ්‍රයම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණපත්තිය. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට වන්දනා කිරීමට.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.
සුඛී හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ. ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ. තတိယံපි ඕකාස කමාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්චං වද්දා අපජායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිජ්ජතෝ.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං.
සොපත් වේවා සොපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි බුහාසේක් ස්වාමීන් වහන්සේ.